ondaj sadu. අද දවසෙහි තවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන පින්නතුන් උදෙසා මේ සජීවී ධර්ම දේශනා ලබා දීමට ඒ උපකාරක වෙන දෙයක් තමයි දුරකථනය. දුරකථනයකින් තමයි අපි පින්නතුන්ට මේක ලබා දෙන්නේ. ඒ දුරකථනයක් ලබා දීම සඳහා පරිත්‍යාග කරා, ඒ කටයුතු සිද්ධ කරා පින්වත් ඒ ප්‍රසාද් බණ්ඩාරගේ මැතිතුමාන් සාය මැතිනිය, ඒ හැම දෙනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සද්ධර්මයේ පිහිටාලෝකය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉඳලා ඒ අලුත් දුරකථනයෙන් වඩාත් ශ්‍රවණය සහ රූපය දර්ශනය පැහැදිලිව ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපි පින්වත් ඒ ප්‍රසාද් මැතිතුමාට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කර සිටිනවා. සාදු. දෙදහස් විස්ස වසරේ දොළොස්වැනි මාසේ 20 වැනිදා භාවනා වැඩසටහන තන්සුනාත මනසිකරෝත හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් මෙනෙහි කරන්න, සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලබා ගැනීම උදෙසා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. හිතන්නේ නැති කෙනෙකුට ධර්මයේ පිහිට ලැබෙනවයි කියන එක සිද්ධ නොවන දෙයක්. මානසිකරෝත මානසිකාරය කරන්නේ නැත්නම් ධර්මය හිතන්නේ නැත්නම් ඒකට විවිධ වචන පාවිච්චි වෙනවා. මානසිකාරය යෙදෙනවා, ඒ වගේම විදර්ශනා කරනවා, තා වචනයක් තමයි සම්මර්ෂණය කරනවා ආදී මේ සියලු වචන වලින් පැහැදිලි කරලා දෙන්නේ මේ සිටීම කියන කාරණය නිසා. දැන් අපි පින්නතුන් හොඳ අවදියෙන් විදර්ශනා කරන්න බලාගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද හරීම සරල වගේ කියුණාට හරීම ගැඹුරුයි. එහෙමනම් අපිට ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරක වෙන එක කාරණයක් තමයි අපි හිතන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි. එහෙමනම් ඒ ධර්මය අවබෝධයෙන් දේශනා කරන යම් කල්‍යාණ මිත්‍රයෙක් වේද, කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් වේද, උන්වහන්සේගේ වචනෙත් ගැඹුරුයි. ගැඹුරුයි. සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා. එහෙමනම් ඒ ගැඹුරම ඒ හිතන්න තියෙන දෙයක් තියෙන නිසා ඒක අවබෝධ කර ගැනීම සඳහා අපි හොඳ සිහියෙන්, හොඳ නුවණින්, හොඳ ප්‍රඥාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළ යුතුව තියෙනවා. ප්‍රඥාවන්ත පින්වත්නි, ප්‍රශ්න තියෙන්නේ තමන් ළඟ. ඒ නිසාම උත්තර සොයාගත යුතුව තිබෙන්නේ තමා විසින්මයි, උත්තරේ තියෙන්නේ තමන් ළඟ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ප්‍රශ්නත් උත්තරත් නැති කෙනෙක්. මම මුලින් මතක් කළා කල්‍යාණ මිත්‍රයන්ගේ වචනේ හරි ගැඹුරුයි කියලා. දැන් ඔබට කොත්තෙකුත් දුරට හිතන්න පුළුවන්කම තියෙනවද? මේ ප්‍රශ්නත් උත්තරත් නැති අය කියලා කිව්වහම සැහෙන දෙයක් තියෙනව නේද? යම් කිසි කෙනෙක් ළඟ මේ ලෝකේ ප්‍රශ්නත් නැත්නම් උත්තරත් නැත්නම් ඒ මනුෂ්‍යයා පිළිබඳව, ඒ උත්තමයා ගැන අපි සෙවිය යුතු නැද්ද? සෙවිය යුතුයි. ඒකට හේතුව තමයි අරුම පුදුම කෙනෙක්නේ. ලෝකේ ඉන්න මිනිස්සුයෝ හැම දෙනාටම ප්‍රශ්න තියෙනවා, උත්තර තියෙනවා. මේ දෙකෙන් පෙළමින් ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ප්‍රශ්නත් නැති උත්තරත් නැති අවස්ථාවක් අපාපගේ සිත්වලත් කොතනක හරි ඇති. එහෙම නේද? එහෙමනම් අපිත් කවදක හරි බලාපොරොත්තු වෙන්නේ ආන්නේ තත්ත්වයට යන්න. ආන්නේ තත්ත්වයට යන්නයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඇයි ප්‍රශ්නත් නැති වුණේ, ඇයි උත්තරත් නැති වුණේ? මේ අප අප කල්පනා කළ යුතු ආකාරයයි. ප්‍රශ්න කියන්නේ මොනවද? උත්තර කියන්නේ මොනවද? එහෙම නේද? මනසිකරෝත කියන ස්වභාවයට එන, විදර්ශනාවට එන කෙනාව ඔන්නෝම ප්‍රශ්නය බෙදා ගන්නවා. මොනවද? ඇයි එයාට ප්‍රශ්නත් නැත්තේ උත්තරත් නැත්තේ? අපි අපේ නුවණින් විමසනවා. ඊළඟට තවත් දුරට සිතාගෙන යනකොට කල්පනා කරනවා, එහෙමනම් ප්‍රශ්න කියන්නේ මොනවද, උත්තර කියන්නේ මොනවද? ඊළඟට අපිට ප්‍රශ්න තියෙන්නේ ඇයි, උන්වහන්සේලාට ප්‍රශ්න උත්තර නැත්තේ ඇයි? ප්‍රශ්නත් උත්තරත් ඇතුව ජීවත් වෙන තැනද සැපදායි, ප්‍රශ්නත් නැතුව උත්තරත් නැතුව ජීවත් වෙන තැනද සැපදායි? දැන් බලන්න, එකම ප්‍රශ්නේ අපි බිඳලා බිඳලා හදා ගන්නවා. ඒ විට අපිට ගවේෂණය සඳහා ඒක පහසුවක් වෙනවා පින්වත්නි. තේරුණා නේද? ගවේෂණය සඳහා ඒක අපිට පහසුවක් වෙනවා. ඊළඟට ප්‍රශ්න ප්‍රභේදන ගන්න පුළුවන්. භෞතික ප්‍රශ්න, ආධ්‍යාත්මික ප්‍රශ්න. දැන් මේ මටත් භෞතික ප්‍රශ්නයක් දානෝ මැස්සෙක්. හැබැයි අපගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ මේ ස්ථානයට ඇවිල්ලා භෞතික ප්‍රශ්න විසඳ ගන්නට වැඩිය අපි තේරුම් අරගෙන තියෙනවා භෞතික ප්‍රශ්න වලටත් හේතු වෙන්නේ ආධ්‍යාත්මයයි. ඒ නිසා අපි ඉස්සෙල්ලම මුලින්ම ආධ්‍යාත්මික ප්‍රශ්න ටික විසඳලා අහවර කරන්න ඕන කියන කාරණය. ආධ්‍යාත්මික ප්‍රශ්න අහවර කරන්න ඕන. එහෙමනම් බුදු කෙනෙකුට කල්යාණ මිත්‍රයෙකුට නැත්ති මොන ප්‍රශ්නද? ප්‍රමුඛ වශයෙන්ම නැත්තේ ආධ්‍යාත්මික ප්‍රශ්න. ආධ්‍යාත්මික ප්‍රශ්න නැති වුණාම භෞතික ප්‍රශ්න නැහැ මානසික වශයෙන්. ඒ ප්‍රශ්න තිබුණත් ඒව මම මගේ ආත්මයකට දැඩි උපාදානය වෙන ස්වરૂපේ අඩු වුණාම එතන සැනසෙල්ලක් තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ අපි ළඟ සෑදිච්ච අපි කියන මම කියන අදහස ඉවත් කරගන්න. අපි කියන මම කියන අදහස ඉවත් කරගන්න තමයි අපි මේ කවුරුත් උත්සාහ කරන්නේ. ඇයි අපි කියන මම කියන අදහස ඉවත් කරගන්න උත්සාහ කරන්නේ? අපි තේරුම් අරන් තියනවා ප්‍රමුඛ ප්‍රශ්නය මම කියන සංකල්පය මම කියන අදහසයි කියලා අපි දැනගෙන තියෙනවා. ඒකයි අපි මම කියන දේ ඉවත් කරන්න යන්නේ. මේක පින්නතුනේ හරි ඉහළ බුද්ධිමය පරාසයක ඥානයක හිටපු ඉසිවරුන්ට පහළ වෙච්ච අදහසක්. මේ ප්‍රශ්නාර්ථය සිද්ධාර්ථ කුමාරයා උපදින්නත් කලින් ලෝකේ තිබුණා. මොකද්ද ප්‍රශ්නාර්ථය? සියලු ගැටලු වලට මූල සාධකය මමත්වය කියන තැනට ආවා. ඒත් ආවේ සාමාන්‍ය මිනිස්සු දෙමෙයි. ඒ ආවේ ඉසිවරු බ්‍රාහ්මණය තමයි ඒක තේරුම් අරගත්තේ. දැන් මේ සමාජෙත් කීයෙන් කී දෙනාද ඉන්නේ සියලු ප්‍රශ්නවලට මූල සාධකයේ මමත්වය කියලා තේරුම් ගත්ත මිනිස්සු 1000ක් ගත්තොත් 10 දෙනෙක් හොයා ගන්න බෑනේ. එහෙමනම් මූල සාධකය මමත්වය කියන ප්‍රශ්නාර්ථය තිබුණා. එහෙමනම් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ තවුසානන්ට ලැබුණු අභියෝගය තමයි මේ මමත්වයේ ජයගන්නේ කෙසේද? ඒකට අධ්‍යයනය කරමින් සිටපු යුගයක් සියවසක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු සියවස. මිනිසුන් එක එක දේවල් කළා මමත්වයේ දුරු කරන්න. සුළඟ මුල් කරගෙන වැඩුවා මමත්වයේ දුර වෙයි කියලා. එතකොට අපි මේ සුළඟට එකතු වෙයි. එවිට ආලෝකය මුල් කරගෙන වැඩුවා. ඔය කසීන නිර්මාණය වෙන්නේ ඒ යුගයන්වල. ආලෝකයට අපි එකතු වෙයි. ආලෝකය සදාකාලිකයි. ආලෝකයට එකතු වුණාම අපේ මුකුත් නැති වෙනවා කියලා හිතලා ආලෝකය වැඩුවාම ආලෝකයටයි කියලා හිතුණා. ඒ විදිහට මමත්වයේ දුරු කරගන්න නොයෙකුත් දේවල් කළා. සමහර අය ගින්දරට පැනලා මැරුණාම මේ මමත්වයේ දුරු වෙයි කියලා හිතුවා. නොයෙකුත් විදිහට කල්පනා කළා. අනේක විද උත්සාහයන් කළා. නමුත් හරියේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. මේක භෞතිකව වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික වෙනස් කරන්න ඕන දෙයක්. හැම මොහොතකම මම දිහාවට මම හැරෙන්න ඕන. ඉතින් එහෙම හැරෙන්න නිකම්ම මුලදිම උත්සාහ කළේ නැහැ. ඒ ඥානය වැඩුණේ බොහෝ කාලයක් විවිධ භාවනා ක්‍රම අධ්‍යයනය කරමින් සිටියා. ආනාපාන සති භාවනාව වැනි දේවල්, කසීන භාවනාව වැනි දේවල්, නොයෙකුත් මුත ආදී අනුගමනය කරමින් හැම මොහොතකම අධ්‍යයනය කළා මේකෙන් මමත්වේ දුරු වෙනවද නැද්ද දුරු වෙනවද නැද්ද කියලා තමන්ට දැනෙන ක්‍රමය හොයාගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට තේරුණා මේ විදියට ගියොත් මගේ ජීවිතේ නැති වෙනවා, මේ සත්‍ය අවබෝධය නම් වෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන කය නිරෝගීව තබාගෙන හොඳට නුවණ ඇති කරගෙන මධ්‍යම ප්‍රතිපදාවකින් ලෞකිකවත් පැවැත්මේ ජීවන රටාවෙත් මධ්‍යම ප්‍රතිපදාවකින් ආහාර පාන ආදී අරගෙන හොඳ නිරෝගී තත්ත්වයකට පත් වෙලා මේක ගවේෂණය කරන්න ඕන කියලා කටයුතු කරා. ඒ අපූර්ව අසිරිමත් ගවේෂණය තමයි සත් සතිය කියලා අපිට දකින්න තියෙන්නේ. සත් සතිය තියෙන්නේ ඔය අසතු බෝගස බෝධියක් බවට පත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සංකේතයේ හැටියට. මුලින්ම ගස මුල වාඩි වෙලා ඉඳගෙන භාවනාව කළේ තේරුම් ගත්ත මම ගස මුල ඉන්නේ කියලා. තේරුණා නේද? දැන් මේ භාවනා කරන්නේ ගස මුල ඉඳගෙන කියලා තේරුම් ගත්තා. මේම තේරුම් ගත්ත මේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මම ගස මුල වාඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ගස මුලින් නැගිටලා ගස දිහා බලන්න ඕන කියලා. දැන් ඔබත් වාඩි වෙලා ඉන්නේ ගස මුල. මොකද්ද ගස මුල කියන්නේ? අවබෝධය ඔබ තුල පිටුපසින් තියෙන්නේ. ඔබ අවබෝධයේ ඉදිරියෙන් සිටගෙන නෙමෙයි ඒකේ මුල වාඩි වෙලා ඉන්නවා. උදාහරණයක් කියතොත් දැන් ඔබ ආසනයක වාඩි වෙලා ඉන්නකොට ඔබට ඒ ආසනේ පේනවද? පේන්නේ. ඔබ දෘෂ්ටිගත වෙලා ඉන්නකොට ඒ දෘෂ්ටිය ඔබට පේනවද? නෑ. කිසිම කෙනෙකුට දැන් විවිධ ආගමික දෘෂ්ටිවල මිනිස්සු ඉන්නෝ ඒ කිසිම කෙනෙකුට තමන් ගත වෙච්ච දෘෂ්ටිය පේන්නේ නෑ. ගස මුල වාඩි වෙලා ඉන්නේ. කවුරුත් හිතුවද මේ ඒ පින්තූරේ මේ වගේ කතාවක් තියෙනවා කියලා? ඔය ගස මුල ඉඳගෙන තාම බලන්නේ. තමා දිහා බැලීම පටන් ගන්න තමන් ඉන්න තැනින් නැගිටලා හිටපු තැන බලන්න ඕන. දැන් ටිකක් වැඩේ අමාරු වෙනේ. හැම කෙනාටම ඉන්න තැනින් නැගිටලා හිටපු තැන බලන්න ඕන. හැම දිනාම ආත්ම ගවේෂණය කියන්නේ අන්න ඒකට. ඉන්න තැනින් නැගිටලා හිටපු තැන දිහා බලන්න. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා බලන්නම ඕන. එවිටයි ආත්ම අවබෝධය වෙන්නේ. අපිට අපේ ගේ ඇතුලේ ඉන්නකොට අපිට ගේ හැඩේ බලන්න බෑ. අපි ගෙයින් එළියට යන්න ඕන, ඈතට යන්න ඕන. ගිහිල්ලා අපිට ගේ හැඩේ බලන්න පුළුවන්. සියලු මිනිස්සුයෝ වාසය කරන්නේ තමන්ගේ ගෘහයේ. මොකද මේ ගුහාසය, ගෘහසය, මේ බඹයක් පමණ ශරීරය නැමැති ගෘහය ඇතුලේ තමයි අර ඥානය තියෙන්නෙත්, සිහිය තියෙන්නෙත්, ඔක්කොම තියෙන්නේ ඒ ගෘහය ඇතුලේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඔක්කොම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරයේ ගෘහයේ. බඹය කියන්නේ තමන්ගේ අතින් බඹයක් මැන්නහම ඕනම කෙනෙක්ගේ අතේ අස්වාභාවික ස්වභාවයක් නැත්තම් සාමාන්‍යයෙන් එයාගේ ශරීරයේ උස තමයි තමන්ගේ අතේ බඹේ. මෙන්න මේ ගේ ඇතුළෙම වාසය කරන්න. තෝ මේ ගේෙන් එළියට ඇවිල්ලා ගේ දිහා බලන්න. එහෙම බැලුවාම ඔබටම ඔබ ඉන්නා තැන, ඔබ ඉන්නා තැන ඉන්ද්‍රියන් ටික මෙහෙයවෙන විදිය, ක්‍රියාත්මක වෙන විදිය ඔබට තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒකෙ මොකද්ද අපිට තියෙන වාසිය? ඒ වාසිය තමයි අපි අපේ ආධ්‍යාත්මයකට, මනෝ ලෝකයකට, දෘෂ්ටි ලෝකයකට රැවටිලා හිටපු ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්. දෘෂ්ටි ලෝකයකට රැවටිලා හිටපු ස්වභාවයෙන් අපිට අයින් වෙන්න පුළුවන් කම ලැබෙනවා. මම මම කියලා රැවටුණා, මගේ මගේ කියලා රැවටුණා, ඊළඟට මම නෙමෙයි කියලා රැවටුණා, මගේ නෙමෙයි කියලා රැවටුණා. එතකොට හිතන්න පුළුවන්, එතකොට ස්වාමීන් වහන්සේ මම නෙමෙයි කියන එකත් රැවටීමක්ද? මගේ නෙමෙයි කියන එකත් රැවටීමක්ද? ගිනි අඟුරක් අතේ තියාගෙන මිටි කරගෙන ගිනි අඟුරක් මගේ අතේ නෑ කියලා කිව්වත්, ගිනි අඟුරක් මගේ අතේ තියෙනවා කියලා කිව්වත් පිච්චීමේ කෙලවරක් නෑනේ. එයා පිච්චෙන එක නතර වෙන්නේ නෑ. ගිනි අඟුරක් අතේ තියාගෙන එක්කෙනෙක් කියනවා මගේ අතේ ගිනි අඟුරක් නෑ කියලා. තව එක්කෙනෙක් කියනවා ගිනි අඟුරක් තියෙනවා කියලා. නමුත් කුමක්ද නතර වෙලා නැත්තේ? පිච්චිලා නතර වෙලා නැහැ. එහෙමනම් මමෙක් ඉන්නවා කියලා ප්‍රකාශ කරන එකවත්, මමෙක් නැහැ කියන එක ප්‍රකාශ කරන එකවත් නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් පිච්චීම අවසන් කළාද? දැවීම අවසන් කළාද? ගිනි ගැනීම අවසන් කළාද? අන්න එහෙමනම් එයාට අපි කියනවා නිවුණු කෙනෙක්. නිවුණු කෙනෙක්. එහෙමනම් මමෙක් නෑ කියන ලෝකෙවත්, මමෙක් ඉන්නවා කියන ලෝකෙවත් නෙමේ වැදගත්. ඒ වගේම කර්මයක් නෑ කියන එකවත්, කර්මයක් තියෙනවා කියලා කිව්වත් ඒ ගැත්තන්ට පිච්චීම නතර වෙලා නැත්තම් වැඩක් නෑ. භවයක් ඇතේ කිව්වත්, භවයක් නැතේ කිව්වත් පිච්චීම නතර වෙලා නැත්තම් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ වචන හරඹයක් නොවේ, මේ පිච්චීම ගිනි ගැනීම නැති කරගන්න එක. ඇයි පිච්චෙන්නේ අපි? අපි ලෝකය අවිද්‍යාවෙන් අල්ලගත්ත නිසා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා වැරදි විදියට අල්ලගත්ත නිසා. ඇයි වැරදි විදියට අපි අල්ලගන්නේ? මෝහය නිසා. මෝහය කියන එක කොහොමද උපමා කරන්නේ? එකක් මෝඩකම කියන වචනය, නොදන්නාකම කියන වචනය. මෝහය උපමා කරලා තියෙන මොන වගේ ස්වභාවයකටද? මෝහය උපමා කරලා තියෙන්නේ අමාවක දවසක ඝන අන්ධකාරයට වගේ. ඝන අන්ධකාරයේදී මිනිස්සයා දන්නේ නැහැ මම හරි පාරද යන්නේ වැරදි පාරද යන්නේ. තව ඉස්සරහදී වලකට වැටේද, ප්‍රපාතයකට වැටේද, මොකවත් පේන්නේ නැහැ. වැඩි අන්ධකාරයක ගමනක් තියෙනවා. අන්න ඒ වගේ දැඩි අන්ධකාරයක් හැම මේ පුහුදුන් සත්වයේගේම ජීවිතේ තියෙනවා. අන්න ඒ ගැන තමයි මේ ආර්ය ශ්‍රාවකයෝ මහත් සංවේගයට පත් වෙන්නේ, බුදුවරු මහා සංවේගයට පත් වෙන්නේ ඒ නිසා. ඒ අන්ධකාරයේ ගියොත් ඒ මිනිස්සු කොහේ යයිද කියලා කියන්න බෑ. තෙරක් නොදකින ස්වභාවයක් තියෙනවා. තවත් උපමාවක් තියෙනවා. මහා සාගරයක අතරමං වුණා වගේ කියලා. මහා සාගරයක් කියන්නේ තෙරක් නොදකින තැනකදී සාගරයේ සිටින විට අපිට හිතාගන්න බෑ ගොඩබිමක් කොයි පැත්තෙන් තියෙනවද කියලා. මේ සාගරයේ මැද කොයි හරි එක පාට දන්නේ නැතුව අතරමං වුණොත් මෙන්න මෙහෙම අතරමං වෙච්ච ස්වභාවයක් සාමාන්‍ය ජීවිතයේ පෘථජන භාවයේ පුහුදුන් සත්වයාගේ හැම හිතකම තියෙන අතරමං වූ ස්වභාවයක්. ඒ මිනිස්සු පාරේ වේගින් දුවනවා. කොහෙද යන්නේ කියලා හොද් දන්නේ නැහැ. කුමටද යන්නේ කියලා හොද් දන්නේ නැහැ. ජීවත් වෙන්නේ ඇයි කියලා හොද් දන්නේ නැහැ. ජීවත් වීමේ ප්‍රතිඵලය මොකද්ද කියලා හොද් දන්නේ නැහැ. ඒ මිනිස්සුම කල්පනා කරලා බලනවා ඇති, ඇයි අපි ජීවත් වෙන්නේ, ඇයි අපි ඉපදුනේ කියලා. මේ ලෝකය කොහේද දුවගෙන යනවා? දියුණුව සංවර්ධනය කියලා එකක් හොයාගෙන යනවා. හම්බ වේද සංවර්ධනය? හම්බ වෙන්නේ නැහැ. මේ පෘථුවියත් අර සිකුරු ග්‍රහ ලෝකෙ, බ්‍රහස්පති ග්‍රහ ලෝකෙ වගේ කාන්තාරයක් වෙච්ච දවසට ඉතින් කියයි සංවර්ධිත ලෝකයක් කියලා. සංවර්ධනයේ තියෙන්නේ හිත ඇතුලේ කියලා මීට අවුරුදු 2600කට කලින් මගේ ගෞතම බුදුහාමුදුරුව හොයාගත්තා. සංවර්ධනයේ තියෙන්නේ හිත ඇතුලේ. මම මේ ධර්මය අවබෝධ කරගත්තේ දවසේ ඉඳලා මම සංවර්ධිතයි. එච්චරයි මම දන්නේ. භෞතික දෙයකට මිනිස්සෙක් කියනවා නම් සංවර්ධනයේ කියලා, ඒ මිනිස්සයා මහා මෝහාන්ධකාරයක ඉන්න කෙනෙක්. ඇයි මම එහෙම කියන්නේ? මේ මහ පොළොව මේ තප්පර 30ක් හෙල්ලුණා නම් ඇති ඔය සංවර්ධනේ බීමට වැටෙන්නේ. මහා සාගරයේ තල දෙකක් පොඩ්ඩක් චලනය වුණා නම් ඇති ඒ සංවර්ධනයේ හෝදගෙන යන අවුරුදු 100 ගානක සංවර්ධනයේ එක මොහොතකින් හෝදගෙන යන. එහෙනම් බුදුහාමුදුරුව පෙන්වෝ මේ ආධ්‍යාත්මික සංවර්ධනය නම් එහෙම හෝදගෙන යන්නේ නැහැ. මොකද ඒක බද්ධ වෙන්නේ කයට නෙමෙයි. ඒ නිසා සංවර්ධනයේ තියෙන ආධ්‍යාත්මය තුළයි. ඒ ආධ්‍යාත්මික සංවර්ධනයේ තරම් මේ ලෝකේ කිසිම සංවර්ධනයක් වටින්නේ නැහැ. ඒ නිසා ප්‍රමුඛයි ඒ ආධ්‍යාත්මික සංවර්ධනය. මමත්වයට මමත්වය ඉවත් කළ හැකිද? දැන් අපි ගහ මුලින් නැගිටින කතාව මතක් කළානේ. ගහ මුලින් නැගිට්ටා. ඒක හරි අපූර්වයි. ගහ මුලින් නැගිටලා අපි දිහා සිටපු තැන දිහා බලනකොට අපිට ආපහු වැහෙන පැත්තක් නිර්මාණය වුණා. නැවතත් වැහෙන පැත්තක් නිර්මාණය වුණා. මේ මනසේ ස්වභාවයක් කියලා දෙන්නේ. ඔබ ප්‍රායෝගිකව කරන්නත් පුළුවන්. තමන් ප්‍රායෝගික කරන්න අවශ්‍ය නම් ඔබ නිවසේදී ඒ වැඩේ කරලා බලන්න. පුටුවේ වාඩි වෙලා ඉන්න, නැගිටින පුටුවෙන් පුටුව දිහා බලා ගන්න. දැන් ඔබට පුටුව පේනවා, හැබැයි තමන් කලින් දැකීමෙන් සිටපු ප්‍රදේශයේ දැන් ඔබට වැහිලා තියෙන්නේ. ඒක තේරුණා නේද? කලින් දකිමින් සිටපු ප්‍රදේශයේ දැන් මෙතන මතක් කළොත් එහෙම ඔබට ධර්මාසනය වැහෙනවා, ඔබේ පුටුව ඔබට බලන විට. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. සැබවින්ම මෙන්න මේ ස්වභාවයෙන් නැගිටින එකට තමයි භූමැද මුලින් නැගිටලා භූමැද මුල දිහා බලනවා කියලා කියන්නේ. එහෙමනම් අපි නැගිටලා තමන් උන්නු තැන දිහා බලනවායි කියන එක තවත් තීව්‍ර වෙලා ගැඹුරු වුණා. ඒක තේරුණාද? හුදෙක් තමන් පුටුවෙන් නැගිටලා පුටුව දිහා බැලීම පමණක් නෙමේ, හැම මොහොතකම අපිට මේ විදියට බලද්දී වැසෙන පැත්තක් තියෙනවා. බස්නාහිරට හැරුණොත් අපිට නැගෙනහිර වැහෙනවා. නැගෙනහිරට හැරුණොත් බස්නාහිර වැහෙනවා. උතුරට හැරුණොත් දකුණ වැහෙනවා. දකුණට හැරුණොත් උතුර වැහෙනවා. මෙන්න මෙතන තමයි අපි වාඩි වෙලා ඉන්න තැන. කොයි පැත්තට හැරුණත් එක තැනක වාඩි වී සිටිනවා. එතන වැහෙනවා. වැහිලා තියෙන හැමෝද මෙන්න මේ වැසීම තියෙන නිසා හැම පැත්තක්ම පේන්නේ නෑ. හැම මොහොතකම පැත්තයි පේන්නේ. ඒ නිසා පුදුන් සත්‍යයා සාර්ථක නැත්te ගන්න නිගමන පැත්තයි පේන්නේ. එක පැත්තක් දියුණු වෙනකොට තව පැත්තක් පිරිහෙනවා. එක පැත්තක් සාර්ථක වෙනකොට තව පැත්තක් අසාර්ථක වෙනවා. එක පැත්තක් ඉහළ යනකොට තව පැත්තක් පහළට යනවා. මේ ලෝක ස්වභාවය. කොහොමද මේ දෙයින් අපි බේරෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඥානයට කියන එක ඥාන වචනයක් තමයි සර්වඥතා ඥානය. හැම පැත්තක්ම නිවැරදිව හරියට දකින නිසා, සියල්ල දක්නා නිසා, පැත්තක් වැහෙන්නේ නැති නිසා සර්වඥතා ඥානය. ඒ කියන්නේ අපිට වගේ නෙමෙයි, බුදුහාමුදුරුවන්ට පිටුපසක් පේනවා. දැන් ඔබට පේන්නේ නැහැ නේ පිටුපස? පිටුපසේ ඉන්න එක නෑ. ඇඟිලි කීයක් උස්සගෙන ඉන්නවද? අත උස්සගෙන ඉන්නවද? ඔබට පේන්නේ නෑ. මේක කායික වශයෙන් නෙමෙයි අපි ගන්න ඕන, ආධ්‍යාත්මික වශයෙන් උයි. ආධ්‍යාත්මික වශයෙන් අඳුරු පැත්තක් නෑ. සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් අඳුරු පැත්තක් නැහැ. ඒ නිසා සර්වඥයි. සර්වඥයි. සර්වඥ වුණොත් විතරයි පින්වත්නි දෘෂ්ටි නැති වෙන්නේ. දෘෂ්ටිගත භාවයේ කියන එකේ ස්වභාවය තමයි පැත්තක් අඳුරු බව. දෘෂ්ටිගත භාවයේ ලක්ෂණයක් තමයි පැත්තක් අඳුරු බව. පින්වත්නි මෙවැනි ගැඹුරු අධ්‍යයනයට සුදුසු දර්ශනයක් මේ ලෝකේ තථාගත බුදුහාමුදුරුවන්ගේම බණපද අතර තියෙනවා මිසක් ඒ සද්ධර්මයේ මග කියපු කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහනවා මිසක් මේ පින්වත් කිසිම තැනකින් ඒක අහන්න බෑ. ඒ තියෙනවා නම් ඒ මොනම ස්වරූපයකින් සංස්කෘතියකින් සිටියත් ඒ යුදුවේ තථාගතයන් වහන්සේගේ සරණ ගියපු අය දර්ශනය දැක්ක අය දැන් යුරෝපයේ ඉන්න හොඳ ආධ්‍යාත්මික උපදේශකයෝ ඉන්නවා, විවිධ ස්වරූප ගත්ත අය ඉන්නවා, හින්දු ස්වරූපයෙන් වගේ ඉන්න අය ඉන්නවා, එක එක ආධ්‍යාත්මික ස්වරූප තියෙන අය ඉන්නවා, හොඳ ටයිකෝට් ඇඳපු මහත්තුරු වගේ ඉන්නවා, මල් මාලා දාලා නළලේ ඉරි ගහගෙන ඉන්න අය ඉන්නවා, හැබැයි හොඳ ආධ්‍යාත්මයන් කතා කරන අය ඉන්නවා. ඒ හොඳ ආධ්‍යාත්මයන් කතා කරන අය තුළ බොහෝ අයගේ ළඟ අවසානයේ ඒගොල්ලෝ කියන කතන්දරේ තමයි මේක හොයාගත්තේ බුදුහාමුදුරුව, මුලින්ම හොයාගත්තේ බුදුහාමුදුරුව. මේ කතන්දරේම ඔය ප්‍රසිද්ධව තියෙන අනිත් ආගම් දෙකේම තියෙනවා. හැබැයි වරද්දගෙන බොහොම ජනප්‍රිය බුද්ධාගම ඇරුණාම තව ආගම් දෙකක් තියෙනවනේ ලෝකේ. ඒ දෙකෙත් මේ දෙකම තියෙනවා. ඈ ඒක ආගමක කියනවා ඒ දෙවියන් සරණ ගිය දවසට එයා පොඩි ළමයෙක් වගේ වෙනවා. එදා ඉඳලා කිසිම වරදක් නැති පොඩි ළමයෙක් හා සමාන එයාට අලුත් ජීවිතයක් ලැබෙනවා කියලා යාගම කියනවා. මේ මොකද්ද මේ කතා කරේ? ආර්ය භූමියේ උපතක් ගැන. පොඩි ළමයෙක්ගේ මනසක් වගේ ඉතාම පිරිසුදු පවිත්‍ර මනසක් ඇති වෙනවා. එතන ඉඳලා අලුත් ජීවිතයක් ඇති වෙනවා, කිසිම පාපයක් නැහැ කියලා. ඉතින් ඒකට ඒ මිනිස්සු දැන් කරන්නේ මොකද්ද? වාක්‍යයක් කියනවා. ඒ වාක්‍ය අනිත් එක්කෙනා කියුවාම ඔයා දැන් අද ඉඳලා පොඩි ළමෙක් වගේ කියනවා. ඉතින් බොරුවක් නේ. ඒක කෙරෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ධර්මයේ අවබෝධ කරගත්තොත් කවදෝ හරි කෙනෙක් කවදක හරි නෝනේ යථාවබෝධ කරොත් අන්න එදාට එයා පොඩි ළමෙක් වගේ වෙනවා. තේරෙනා නේද? ඒසා කවුරුත් මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත මේ අයට මේ පොඩි ළමයෙක් වගේ හරි මේ කියලා බනින්න බෑ. මොකද ඒත් කොහොමත් පොඩි ළමයෙක් වගේ තමයි. දැන් මාත් ලොකු ස්වරූප නැහැනේ. මාත් පොඩි ළමයෙක් වගේ මේ ෆෝන් එකක් ඉස්සරහා තියාගෙන ඒකට බන කියනවා. ඈ මම්ම මගේ වැඩ ටික කරගෙන යනවා. මට අමෝතු ගරුත්ව අරව මේව නැහැ. කරන්න වැඩක් තියෙනවා නම් ඒ වැඩේ මම කරගන්නවා මිසක් මං මිනිස්සු මොනව හිතයිද එහෙම හිතන්නේ නැහැ. මගේ දෙයක් තියෙනවා නම් ඉතින් මං ඇයි ඒ දේවල් කරගන්න නැත්තේ? ඈ එනිසාවෙන් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්මයේ ඔබ අයිතිකාරයකේ ධර්මයට විශේෂයෙන් උප්පත්ති බෞද්ධයෙක් වීම නිසා පැවිදි වෙච්ච හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකරණත්තාය ඉමන් කාසාවන් කයත්වා දත්වා තත්වා ඒව කියලා තමයි මේ මහාන වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණව මේ ඔක්කොගේම නිදහසින් නිදහස් වෙන්න කියලා ආධ්‍යාත්මිකව. හැබැයි මිනිස්සු මේක මේ වචනේ නිකන් භාවිතාවට ගන්නවා, හාමුදුරුවන්ට නිකන් පහර දෙන්න වගේ. ඒ මිනිස්සුත් මඩවලේ ඉඳගෙනම තමයි ඒක කියන්නේ. ඒක නිසා ඒ මිනිස්සුන්ට ඒක කියන්නේම අදාළත්වයක් නැහැ. හැබැයි මේ ලෝකේ මිනිස්සු වාසය කරමින් ඉන්නේ සබ්බ දුක්ඛ රැස් කරන. හැබැයි සබ්බ දුක්ක රැස් කරන ලෝකයේ හිටියට ඒ සියලු මිනිස්සු හිතන්නේ සබ්බ දුක්ක රැස් කරන කියලා නෙමෙයි හිතන්නේ. එයතු හිතන්නේ මේක තමයි මාර්ගයේ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා. දැන් මේ පොදුන් ලෝකයේ ඉන්න කිසි කෙනෙක් හිතනවද මම යන්නේ වැරදි මඟ කියලා? හිතන්නේ නැහැ. අසාරේ සාරමතිනෝ අසරුදේ සරුයි කියලා හිතනවා. ඒ කියන්නේ මම මේ සබ්බ දුක්ඛ රැස් කරනවා කියලා එයාට තේරෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ වගේ තමයි හැමෝටම තේරෙන්නේ. මම මේ යන මාර්ගය තුල මට දුකෙන් ගැලවීමක් තියෙනයි කියලා. දුකෙන් ගැලවෙන්න කියලා කොහේද දුවනවා කවුරුත්? තාමත් ගැලවිලා නැහැ. දැන් රාවණ රජුරුවන්ගේ කාලේ ඉඳලා පාරවල් හදනවා. හදලා ඉවර වෙලා නැහැ. ඒ කාලේ ඉඳලා ලෝකෙ දිනු කරනවා. ඒක හදලා ඉවර වෙලා නැහැ. ඒ කාලේ ඉඳලා පහසුකම් හොයනවා. තාම පහසුකම් ලැබිලා නැහැ. හරි හදිස්සි. අපි ඔය දුරකථන එහෙම සෙල්ෆෝන් දුරකථන එන කාලවල 80 ගණන් වල 90 ගණන් වල මං කල්පනා කරනවා පොඩි ළමයෙක් හැටියට ඒ දුරකථනේ ආවම මිනිස්සුන්ගේ වැඩ ගොඩාක් හරි සැහැල්ලු වෙයි. මොකද හදිස්සියක් නැහැ. මෙතන ඉඳලා දුවන්න ඕනේ නැහැ. ගෙදර එහා පැත්තේ ගෙදරට පණිවිඩයක් යවන්න. ඒ වගේම පිටරටක ඉඳලා ලියුමක් ගෙන්නලා ලියුමක් දාලා එහෙම මාස ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත හරීම මානසික සහනෙන් ගත වෙයි. මොකද මිනිස්සුන්ට කෝල් එකක් දීලා ඉන්න තැන අහගන්න පුළුවන්, සැප දුක අහන්න පුළුවන්. මිනිස්සු හරි රිලැක්ස් වෙයි කියලා මං හිතුවා. මට කියන්නේ ඒක වුණාද කියලා? ඒක වුණේ නැහැ. ඊළඟට අපි හිතනවා තව තව දේවල් ලැබුණාම අපි හිතනවා දැන් වාහන වලින් යන එක ට්‍රැෆික්නේ. මම හිතනවා කලබලේ නැති වෙයි. අපි හැමෝටම නිකන් පොඩි පොඩි ගුවන් යානා වගේව තිබ්බනම් උඩින් යන්න. අපි හිතනවා අපේ හදිස්සිය නැති වෙයි. අපි බොහොම මේ ට්‍රැෆික් එකක් නැතුව අහසේ උඩින් ගිහිල්ලා ගෙදරට බහිවි කියලා. දැන් සී ක්ලාක් මහත්තයා නම් කියලා තියෙනවා 2025 30 වෙනකොට මේ ලංකා මිනිස්සු කුරු මිනිහා වගේ උඩින් යනවා කියලා. දැනට ලෝක නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් ලංකාවට ඒ ඉස්සෙල්ලම ගෙනහොත් හැදුවොත් ලංකාව කුරු මිනිහා වගේ උඩින් යයි. ඈ පොඩි මෝටෝ සයිකල් වගේ ස්වභාවයකින් උඩින් යනවා. ඒත් මිනිස්යාගේ මේ තියෙන කලබලකාරීත්වය, ආවේගශීලීත්වය, ඉක්මන් බව අඩුවේද? නෑ. දැන් අපි හිතනවා හයිවේ එක වැටුණාම පැය 6ක් 7ක් ගියපු කතරගම ගමන දැන් පැය 3කින් වගේ යන්න පුළුවන් කතරගමට. අපි හිතන වේග හිමියයි කියලා, සංසුන් අයයි කියලා. නෑ, ඒකත් 145 දාලා. මොකද හේතුව? තව පොඩ්ඩක් අඩු කරගන්න. එතකොට අපේ වේගෙන් යන යානයක් හම්බුනොත් ඒ මර කුරුමිනියා වගේ අනිවාර්යෙන් අපි විනාඩි 15ක් 20ක් ඇතුළත ඉඳීවි කතරගමට ගිහිල්ලා. ඒකත් මතු වෙනවා. එහෙමනම් කොහේද මේක තියෙන්නේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ භෞතික දෙයින් සපුරන්න බැරි තැනක මිනිසයා ජීවත් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේක උපමා කරනවා මහා සාගරේ කවදක හරි පිරීලා උතුරලා යනවා. මිනිස් සිත, මිනිස් අවශ්‍යතා කවදාවත් පිරීලා ඉතිරලා යන්නේ නැහැ. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය ඔබ අවබෝධ කරන්න. ඔබේ ආධ්‍යාත්මය ඔබ අවබෝධ කරගන්න. එවිට ඔබට කරත්තේ වේගයක් ප්‍රමාණවත්. සැනසිලිදායක මිනිස්සෙකුට කරත්තේ වේගයක් ප්‍රමාණවත්. කරත්තේ වේගයක් ප්‍රමාණවත්. දැන් ඔබට මේ දේශනා අහගෙන ඉඳියන් අපහැදිලි භාවයක් ඇති වෙන්න පුළුවන් අලුත් කෙනෙකුට. ඒ කෙනාට ඇති වෙන්න පුළුවන් මොකක්ද එහෙනම් අපි කරන්න ඕන කියලා. විදර්ශනා කරන්න ඕන. මානසිකරෝත තමාගේ ආත්මය පිළිබඳව ගවේෂණය කරන්න ඕන. ඊළඟට ඉතින් ගොඩාක්ම ඉතින් විචක්ෂණශීලී බුද්ධිය අඩු නම් ඊළඟට අහනෝ විදර්ශනා කරන්නෙත් කොහොමද? අපි ළඟ ගවේෂණය කරන්න තියෙන්නේ මොකද්ද කියලා. සමහර ආගම්වල ඉන්න අය අඩුම තරමේ හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් තමන්ගේ ආධ්‍යාත්මයට පොඩ්ඩක්වත් නැඹුරු වෙලා නැහැ. මොකද්ද නොදෙකපු දෙයක් ඔළුවේ පුරවගෙන එතනින් සියල්ල දෙනවයි කියලා හිතාගෙන යාදමින් ඉන්නවා. බෝම්බ ගහනකොටත් දෙයියෝ කියලා කියනවා, බෝම්බ වැටෙනකොටත් දෙයියන්ගේ නම කියනවා, මැරෙනකොටත් දෙයියන්ගේ නම කියනවා. මිත්‍යාවේ බරපතල කම. ඉතින් මේක අඩු වැඩියෙන් කොයි සත්‍යයත් කොයි ආගමිත් කරනවා. අපිත් ඒක දානවා කරුමිට කියලා කියනවා, ග්‍රහාපලයට කියලා කියනවා, ලබා උපන් හැටි කියලා කියනවා, පෞපින් හැටි කියලා කියනවා. ඒකම තවත් පැත්තක්. ඒක වෙනසක් නෑ. කවුරුත් යම් පටලවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් මිස පටලවා ගැනීමේ අඩුවක් නෑ මේ පුදුන් සත්වයා ළඟ. පටලවාගත්ත ක්‍රමයේ වෙනස තියෙන්නේ. අපි පටලවාගත්ත විදියට නෙමෙයි අනිත් ආගමිකයෝ පටලවාගෙන තියෙන්නේ. ඒ ආගම් වලට අදාළ විදියට ඒගොල්ලෝ පටලැනවා. හැබැයි පටලැවිලා කවුරුත් පිච්චෙනවා නම් ඇති වැඩක් වෙන්නේ නැහනේ. දෙයියෝ ශ්‍රේෂ්ඨ වුණාට, දෙයියෝ උත්තරීතර වුණාට, බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ වුණාට, බුදුහාමුදුරුවෝ උත්තරීතර වුණාට වැඩක් නැහැ. තමන් දැවෙනවා නම් තමන් නිවෙන්න ඕන. කොහොමද තමන්ට නිවෙන්න පුළුවන්කම ලැබෙන්නේ? හරි දැක්ම, සම්මා දිට්ඨිය වන. සම්මා දිට්ඨිය කියන්නේ ආලෝකයක්. නත්ති පඤ්ඤා සමාලෝකා. මේ ලෝකේම කතා කරගෙන ඉද්දී හිරු ආලෝකය තමයි ලෝකේ තියෙන වටිනාම විශාලම ආලෝකය කියලා. බුදු කෙනෙක් ලොවට පහළ වෙලා කියනවා, ප්‍රඥාව නැමැති ආලෝකය නැත්නම් හිරු සඳු පෑවුවට වැඩක් වෙන්නේ නැහැ. දැන් තේරෙනව නේද? ලෝකෙ දිහා අපිට පේනවත් බලාගෙන යනකොට ප්‍රඥාව නැමැති ආලෝකය නැතුව අන්ධකාරයෙන් වෙලෙන මිනිස්සුන්ට රාත්‍රිය දහවලක් බවට පරිවර්තනය කරලා දුන්නත් වැඩක් නැහැ. ඒ මිනිස්සු කරන්නේ අඳුරු වැඩ. අඳුරු විදියට හිතනවා, අඳුරු විදියට වැඩ කරනවා, අඳුරේ දැවෙනවා, අඳුරේම ඔවුන් විපාක ලබනවා. දැන් මේ අන්‍යාගමිකයන්ට ඒ කර්ම විපාක නැද්ද? තියෙනවා. මොකෝ චුන්දසූකර බුදුහාමුදුරු සරණ ගියපු බුද්ධාගමේ කෙනෙක්ද? නෑනේ, වෙන ආගමකට කෙනෙක්. කර්ම විපාකය එයාට පළ දුන්නා. අර ඌරෙක් වගේ කෑ ගහලා මැරිලා ගිහිල්ලා අපායේ ඉපදුනා. දේවදත්තත් බුදුහාමුදුරුවෝ මේ පරමාර්ථයෙන් සරණ ගියේ නැති කෙනෙක්. බුදුහාමුදුරන්ට හතුරුකම් කරන අය බුදුහාමුදුරුවෝ සරණ ගියා නම් එහෙමනම් එයත් එහෙම ගියා. ඒ නිසා මොන ආගමේ හිටියත් බුදුහාමුදුරුවෝ සොයාගත්තේ ආගමක් නෙමේ, විද්‍යාව, මනෝවිද්‍යාව, මානව ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. ඒ නිසා සියලු මිනිස්සුයෝ මේ බුදුහාමුදුරුවන්ගේ සත්‍ය ධර්මය රැකගන්න ඕන. පනමින් ඥානවන්තයෝ මොන ආගමේ හිටියත් ඔබ ආදරය කරන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ විද්‍යාත්මකයෙක් වන නිසා. විද්‍යාත්මකව දේශනා කර විද්‍යාඥයෙක්. බෞද්ධයන්ගේ ඔළුවට ගියපු එක කාරණයක් තමයි ඔවුන් බුද්ධාගමේ සියල්ල දන්නවා කියන සංකල්පය ඔළුවට ගියපු එක. බුද්ධාගම සියල්ල ඔවුන් දන්නවා කියන තැනට එන්නේ ඊටාම පටු වචන තුනකින්. මෙන්න මේ තුන මම දන්නවයි කියලා වුන් හිතාගෙන ඉන්නවා. මොකද්ද? මම දන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒක පදනම් කරගෙන වුන් හිතනවා ජීවිතය තුළ හැමදේම ප්‍රතික්ෂේප කරගෙන ඔක්කොම වැඩක් නැහැ කියලා හිතීම ශ්‍රේෂ්ඨත්වයක් කියලා. එතකොට කම්මැලියෙකුට, මෝඩයෙකුට, නොහැකියාවක් ඇති පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨ වීමට තියෙන හොඳම මාර්ගයක් බවට පත් කරගන්නවා. මට ඕව වැඩන්නේ, මං ඕවට ආසනේ, මට ඕව ඕන්නේ කිව්වම හරි, කිසි දෙයක් කරන්න ඕනේ නැහනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ තමයි වැරදි තැනකින් අල්ලගත්ත විදිය මිනිස්සු. ඒ නිසා මුකුත්ම කරන්න බැරුව කැලේකට වෙලා සමහරලාට මෙලෝ සංසාර දෙයක් දන්නේ නැතුව ඉන්න මනුස්සයාව ශ්‍රේෂ්ඨ සිල්වන්තේ මහා ඉසිවරේ යෝගී බවට පත් වෙන්නට ඉඩ තියෙනවා මෙන්න මේ වැරදි දර්ශනය නිසා. එහෙම කැලේ හිටියද නගරේ හිටියද එහෙම නෙමෙයි බලන්න ඕන, මේකේ ඥානය මේ දර්ශනයේ තියෙනවද නැද්ද කියන එක කෙනෙක් තුළ. ඒ වගේම මිනිස්සෝ පරිපූර්ණ මිනිස්සෝ කියලා අපි තේරුම් ගන්න ඕනේ මේ මිනිස්යාගේ උපාධි කීයක් තියෙනවද, මුදල් කොච්චර තියෙනවද, නිලතලයේ මොකද්ද කියලා හොයලා බලන්න මේ බලන්න ඕන. මනස කොච්චර උසස්ද කියලා බලන්න ඕන. දර්ශනය කොච්චර උසස්ද කියලා බලන්න ඕන. ඥානය කොච්චර උසස්ද කියලා බලන්න ඕන. ඒ උසස් තලයෙන් තමයි කෙනෙක් අඳුන ගන්න ඕන. ඒ නිසා ඉන්න තැනින් නෙමෙයි. ඒ නිසා අපි ඉස්සෙල්ලම මතක තියා ගන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ඔබට විශ්ය නෑ, ඔබ දන්නේ නෑ කියලා අදවත් තේරුම් ගන්න. ඇයි එහෙම කියන්නේ? අපි දන්නේ නැද්ද? එතකොට අපි දන්නේ බොරුවක්ද? ඔබ දන්නේ බොරුවටත් එහා ගියපු බොරුවක්. මේ අනිත්‍යයි කියන වචනය පරිසමාප්ත අර්ථය දන්නේ බුදු කෙනෙක් සහ මහරහතන් වහන්සේ කෙනෙක් පමණයි. අනිත්‍ය වඩන්න පුළුවන්කම තියෙන්නේ බුදුවරුන්ට රහතුන්ට විතරයි. එහෙම කිව්වහම ඔබට මං ගැන මොකද හිතෙන්නේ? අපේ සමහර හාමුදුරුවෝ කියන වචනයකින් කිව්වොත් මූ කන්න එපා කියලා හිතෙන්න පුළුවන්. මූ කොටිය කන්න එපා කියලා හිතෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ මොකද්ද ඉඳන් කරලා තියෙන්නේ? ඇත්ත, ඔබ ඒ තරම් මෝහ අන්ධකාරයි. අනිත්‍ය විෂය වන්නේ දැන් බලන්න ඒක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා ඔබ සොයා යන්න, ගවේෂණය කරගෙන යන්න. අනිත්‍ය පරිපූර්ණ වශයෙන් විෂය වන්නේ බුදුවරුන්ට මහරහතුන්ට විතරයි. අනිත්‍ය කියන්නේ අරිහත්ත්වයට. එහෙනම් අපි මේ අනිත්‍යයි කියලා හිතාගෙන හිටියේ මැරුණාම අපි මිනිස්සුන්ට අනිත්‍යයි කිව්වා, ගෙයක් දොරක් කැඩුනහම අනිත්‍යයි කිව්වා, මොනව හරි දෙයක් කැඩුනහම අනිත්‍යයි කිව්වා, ඈ ලෙඩ වෙනකොට අපි අනිත්‍යයි කිව්වා. ඒකද අනිත්‍ය? ඒකනේ නෑ. ඒවත් මිනිස්සුන්ගේ නිත්‍යතාවම තමයි. එහෙනම් ලෝකයේ මේ අවසාන පදාර්ථය හැටියට සලකනවා පරමාණු. එතකොට ඒ එතන තමයි අනිත්‍ය. කොහෙද? එතනක් නෑ අනිත්‍ය. ඒකෙත් කාලයක් ගියාම තා මොකද්ද ඉලෙක්ට්‍රෝන මොනවද තා මොනවද හොයා ගන්නවා. ඒකත් අනිත්‍ය නෑ. ඊළඟට අපි හිතනවා එහෙනම් ඒක තමයි අනිත්‍ය. නෑ, ඒකත් තව කාලයක් යවුවම ඕකෙත් මොකක් හරි දුවනවා කියලා එකක් හොයා ගන්නවා. තාම අනිත්‍ය හොයා ගන්න බැලි වෙලා තියෙනවා. විද්‍යාත්මක ලෝකයේ ඒක හොයන්න බෑ. මොකද විද්‍යාත්මක ලෝකේ භෞතික විද්‍යාත්මක ලෝකේ යන්නේ විද්‍යාත්මක ලෝකයක් නෙමෙයි, භෞතික විද්‍යාත්මක ලෝකේ යන්නේ ඉන්ද්‍රිය විෂය, යන්ත්‍ර සූත්‍ර විෂය පදනම් කරගෙන. නිර්වාණ ධාතුව ඉන්ද්‍රිය විෂය, යන්ත්‍ර සූත්‍ර විෂය පදනම් වෙන්නේ නැහැ. හැබැයි මේ මැෂින් එකක් හයි කරලා බැලුවොත් ඒ නිර්වාණ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙකුට එයාට තේරෙනවා අර පුදුන් කෙනෙකුගේ මනසට වඩා මෙයාගේ මනස හොඳයි කියලා. ඉතින් මේ මම ඔස්ට්‍රේලියාවේ වැඩම කරපු වෙලාවේ මම මහත්තයෙක් එක්ක යනකොට ওই මෙල්බර්න් නගරේක තැනක දිනන ෆ්‍රී ස්ට්‍රෙස් චෙක් කරන මැෂින් එකක් දාගෙන මම දැන් මෙල්බර්න් වල උසම ගොඩ නැගිල්ල තියෙන තැන ටවර් එක. ඉතින් මම කෝ අපි දෙන්න මේ ස්ට්‍රෙස් චෙක් කරමු. ඒ වගේම මම පොරොන්දුවක් වුණා මුලින්ම මට ස්ට්‍රෙස් වැඩි නම් මං අද බණ කියන සුදුස්ස නෙමේ. ඈ ඔබට ස්ට්‍රෙස් අඩු නම් ඔබයි අද බණ කියන්න ඕන. මොකද ස්ට්‍රෙස් වැඩි කියලා බණ කියලා වැඩක් තියනද? කිසි තේරුමක් නැහැ. දැන් මිනිස්සුන්ට බය වුණා මට අද බණ කියන්න වේද නැද්ද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඉතින් අපි දෙන්නම චෙක් කරා. ඉතින් භෞතික වශයෙන් පොඩ්ඩක් මේ ස්ට්‍රෙස් පැත්ත ඕන වැඩි වෙන්නටත් ඉඩ තිබුණා. මොකද මට පොඩ්ඩක් සුග ඒ දවස්වල පොඩ්ඩක් වැඩි වෙලා තිබුණා. නමුත් ඒත් නෑ අර කිව්වා හාමුදුරුවන්ගේ ස්ට්‍රෙස් නෑ අඩුයි. අරයට කිව්වා අර වැඩි කියලා කිව්වා. එහෙනම් මං කව මම බණ ටික කියන්නම් කියලා. ඉතින් ඒ නිසා මේ අන්ත්‍ර සූත්‍රවලනොත් ඇත්ත ඒක මනින්න පුළුවන්. ඒක යන්ත්‍ර සූත්‍රයෙන් මනින්න අමුතු මනසක් අල්ලල නෙමෙයි අර මනසෙන් දෙන ආවේගය තුල අපි මේ ශෛල උත්තේජනය වෙන වේගය බලලා තමයි අර මැෂින් එක මාක් කරන්නේ. මෙයාගේ හෘද ස්පන්දනය මොන තරම් ඔව් මේ ගැහිම තුල කොහොමද මෙයාගේ ආවේගයන් වැඩ කරන්නේ කියලා. ඒත් මනස අල්ලල නෙමෙයි මනසින් කයට ඇති කරන බලපෑම අල්ලල තමයි ඒක හොයාගන්නේ. අපිටත් තිබුණා මේ මානසික පීඩනය තිබුණා අඩුුණේ පින්නතුනේ දෘෂ්ටිය එලවල දාපු දවසේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන සීලයට ආපු දවසේ දෘෂ්ටි නැති සිල් රකින්න ආපු දවසේ ඉඳලා තමයි ඒ ස්ට්‍රෙස් එක නැති වුණේ අපිට. නැත්තම් අපිත් දෙලෝ රත් වෙලා හැමතිස්සෙම මොලේ පීඩනයක් ඇති කරගෙන කල්පනා කරමින් එලවම් මෙලවක් හොයමින් ඉන්නවා. එකක් ලෞකික අභියෝග ජයගන්නේ කොහොමද කියලා පිස්සු වැටිලා වගේ ඉන්නවා. අනිත් එක ආධ්‍යාත්මික මේ සංසාරික ලෝකයේ වශයෙන් කොහේ යයිද කියලා බය තියෙනවා. අපායට යයිද කොහේ යයිද ආයි ගිහිල්ලා ආයි අපායට වැටේද දුකට වැටේද කියලා මහා බයක් තියෙනවා. පුදුන් ලෝකයේ සිටියේදී අපාභිය තියෙනවා නම් හොඳයි. ඒ අපාභිය තියෙන කෙනා අනිවාර්යෙන් එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න සද්ධර්මය අහන්නම ඕන. සද්ධර්මය එක දිගට අහන්න පුළුවන් නම් වඩා හොඳ. ඒක පින්නතුන්ට යන්ත්‍ර සූත්‍ර ඕනේ තමා තුළින් තේරුම් ගන්න පුළුවන්. ධර්ම දේශනාවක් ඇහුවාම ඔබේ මනස නිදහස් වෙනවන යම් ප්‍රමාණයක ඔබ හිතන් එක දිගට මේක සැහැල්ලු කරගෙන ගියොත් එහෙම කොච්චර මෘදු බවට පත් වෙලා මේක අවසන් වෙනවද? මේක සබන් කෑල්ලක් වගේ එකක් වුණා නම් අද ටිකක් ගාලා තිබ්බා ඊට පස්සේ ආයෙ තව සතියකින් නැවත් ඕක ආයි ගානකට ඕක ඉවර වෙලා පොත්ත වෙලා සබන් කෑල්ල නැතුව යනවා. දැන් මේකේ අනිත් ඒ වගේ ක්‍රියාවලියට වැඩි වෙනස් දෙයක් සිද්ධ වෙනවා. බණ ටිකක් අහනවා. දැන් අහලා දැන් මෙතන සද්ධර්මයෙන් හිත පොඟවාගෙන මෙතන ඉඳලා ආයෙ එළියට ගිහලා සතියක්ම මඩේ දාගෙන මේ ජීවත් වෙනවා. ඊට පස්සේ ආයෙ අර මඩ ඌර තමයි ආයෙ එන්නේ. තේරෙන්නේ නැහැ. මරේ නැట్లా තමයි එන්නේ. ඒ ආවම ආයෙ සෝදනවා. ආයෙ යනවා. ඒකට පින්නතුනේ අපි අර එක පාට මේ වර්ධනය වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කියතොත් අපි මුදල් හම්බ කරනවා වැය කරනවා. මුදල් හම්බ කරනවා වැය කරනවා. හම්බ කරන හා සමාන වැය කිරීමක් කළොත් දිනුවක් නැහැනේ. එහෙම නැත්නම් හම්බ කරනවා ටිකක් වැය කරනවා. අන්න එහෙම වුණොත් එයාගේ මනස එයා රැකගත්තු ධර්මයේ තුල ඊටාම කෙටි කාලයකින් ජීවිත පරිවර්තනය වෙනවා. මොකද ජීවිතය පරිවර්තනය වෙන්නේ කියන්නේ? අපි මේ ඇඟ ඇතුලේ වෙලාගෙන ඉන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එළියට පයින්නෝ. අයින් වෙලා යනවා අපේ ඇඟෙන්. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? නිකන් මහසෝන් දිෂ්ටිය වගේ මේක වෙලාගෙන ඉන්නේ කියලා. ඈ ඔබේ මනස අල්ලගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද? ආත්ම දෘෂ්ටිය. ඒ මමය කියන කෙනාව තමන්ගේ හදවත තමන්ගේ ඇටකටු මස් නහර අල්ලගෙන ඉන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැත. අන්න යාව එළෙව්වනම් කොහොමද එයා එළවෙන්නේ? අවසාන දෘෂ්ටියත් ඔබ අත්හරින දවසට තමයි එයා මෙතන යන්නේ. ඒ කියන්නේ එයාගේ ණය අවසාන ණයත් ගෙවන්න ඕන. නැත්නම් අපි ඒකට කියමු මාරය කියලා. මාරයගේ අවසාන ණයත් දෙවන්න ඕන. මාරය අපි ගැලවෙන්න යන්නේ කියලා කිව්වාම ඔයා ගැලවෙන්නකෝ. ගැලවෙන්න මගේ දේවල් ඔක්කොම මට ආයේ දීලා. හරියට අර ඩිවෝස් එකක් වගේ තමයි. නෝනලත් එහෙමනේ. ආ ගැලවෙන්න මගෙන් ගත්ත ඔක්කොම මට දීලා කියලා කියයි කවුරු හරි. මාරයා එහෙමයි. මාරයා කියනවා එයාගෙන් ගත්ත හැම දෙයක්ම එයාට දෙන්න කියලා. එහෙනම් අපිට ලෝකේ අතහරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අපිට සැප අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. දුක අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට විවිධ හැඟීම්, බැඳීම්, ආශාවල් අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ගැටීම අතහරින්න පුළුවන් වෙනවා. මෙන්න මේ නිසා අපි කියනවා සියල්ල කියන වචනේ මොන තරම් ගැඹුරුද? සියල්ල අත්හරිනවා. යම් කිසි ආර්ය ධර්මයක් යම් උත්තමේ ප්‍රතිවේද කළාද ඒ උත්තමයා ආධ්‍යාත්මික වශයෙන් සියල්ල අත්හැරපු කෙනෙක්. එයා අල්ලගත්ත කෙනෙක් නෙමෙයි. එයා රැවටෙන්න එපා කිසි කෙනෙක් එයා අල්ලගෙන ඉන්නවා කියලා කොච්චර දේවල් තිබුණත් නැතත්. එයාට හොඳ පුටුවත් එකයි, ගල් තලාවත් එකයි, යායි කැලේක ගිහිල ගල් ගුහාවක හිටියත් එකයි, පාරේ හිටියත් එකයි, ගහක් යට හිටියත් එකයි, දානේ හම්බුණත් එකයි, නැතත් එකයි. එයාට කිසි දෙයක් මේ ලෝකෙ ලොකු නෑ. කිසි දෙයක් වෙනුවෙන් හඬා වැටෙන්නේ නෑ, වැද වැටෙන්නේ නෑ, යදින්නේ නෑ. හැබැයි ඉතින් කිසි දෙයක් නොලැබේවා මට කියලා හිතන්නේත් නැහැ, ලැබේවා කියලා හිතන්නේත් නැහැ. නොලැබෙන දේවල් නොලැබේවා, ලැබෙන දේවල් ලැබේවා. මම හිතන්නේ එහෙම හැමදාම. ඔබටත් පුළුවන් නම් එහෙම හිතන්න. හරි මානසික සාහනයක්. නොලැබිය යුත්තක් තියෙනවා නම් අනේ මට ඒක හම්බ වෙන්නම එපා. ඔබ ඇත්තෙම ඔබේ හිත සූදානම්ද එහෙම කියන්නේ? නෑ ටිකක් මමත් කියනවා. නෑ ඒක කරන්න එපා. ඉතින් නොලැබිය යුත්තක් අර තියෙනවා නම් ලැබේවා. මං හිතන්නේ නොලැබියුත්තක් ඇයි අපිට ලැබෙන්නේ? අපි නුසුදුසු පුටුවක් ඇයි අපිට ලැබෙන්නේ? දැන් මං ඔබට මේ ආසුනේ දුන්නොත් එහෙම මේ වැඩේ ඔබට කරන්න බැරි නා වැඩක් නෙමෙයිනේ. එතකොට ඔබ කල්පනා කරේ ඇත්තටම මට නොලැබියුත්තක් ලැබිලා තියෙනවා, මේක මට වැඩ නේ කියලා. ඉතින් දුර්ගමන රජුරුවොත් එහෙම කළාලෝ. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයෝ මේ බණ කියන බලාගෙන ඉඳලා ඒ දවස්වල මේ මතක බණ නෙමේ අවබෝධයෙන් බණ කියන රහතන් වහන්සේලා වැඩ හිටියනේ. ඉතින් රහතන් වහන්සේලා බණ කියන බලාගෙන ඉඳලා මේ ඉල්ලුවා මටත් ඕක කරන්න පුළුවන් ඇති කියලා අර දේශපාලකයෝ කතා කරනවා වගේ. අද තියෙන බණ නම් පුළුවන් දේශපාලකයන්ටත් කියන්න. නමුත් මේ ආර්ය ධර්මයේ Nirodha ගැන කතා කරන්න බෑනේ. ඔන්න දුර්ගමන රජුරුව ගත්ත ධර්මාසනය අරගෙන නැගලා බණ කියන්න පටන් ගත්තා. ටික වෙලාවක් කියන්න යනකොට මෙන්න දාඩිය බේරෙනවා අතර වටේ. ඇයි? එයාට ඒක කියාගන්න බෑ, තේරෙන්නේ නෑ, විශ්ේ වෙන්නේ නෑ, කරුණු වෙන්නේ නෑ. ඊට පස්සේ කිව්වා මම නුසුදුසක් ලබා ගත්තා, මම මේකට නුසුදුසුයි කියලා ඒක බාර දුන්නා. එහෙස සුදුසුක් ලබන්න ඕන. සුදුසු දෙය ලබන්න. එවිට ලැබීමේ හා නොලැබීමේ කවදාවත් තැවීමක් හටගන්නේ. නොලැබෙන යුත්ත නොලැබේවා, ලැබෙන යුත්තම ලැබේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්න. කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම හැබැයි ඔබට ලැබෙන්න තිබුණු පැති ඔබ සමහර වෙලාවට අහුරගෙන හිටියනම් ඒව විවෘත වෙලා ඔබට ලැබෙන්නත් පටක් ගන්නවා. ඇයි ඔබ නොසිතුව පැත්තකින් ඔබට ගලාගෙන එන්න තීච්ච දේ සමහර වෙලාවට වැහිලා තිබුණා වෙන්න පුළුවන් ඔබ වෙන පැත්තකට හැරිලා හිටපු නිසා. අර විදියට විවෘත භාවයක් ඇති වෙනකොට ඔබට ඇත්තටම ගලාගෙන එන්න ඕන පැත්තෙන් ඒ දේ ගලාගෙන එයි. සද්ධර්මය ගලාගෙන එන්න ඔබ සුදුසු වෙලා ඉන්නවා. ඒත් ඔබ හැරිලා හිටියොත් ලෞකික පැත්තට සද්ධර්මය වැහිනවනේ. නමුත් අර විවෘත භාවයත් එක්ක ඔන්න සද්ධර්මය ගලාගෙන එන්න පටන් ගන්නවා. සත්‍ය ගලාගෙන එන්න පටන් ගන්නවා. ධනය හරි බලය හරි නිලය හරි වෙන්න පුළුවන්. ඔබේ මනස උසස් වෙනකොට ස්වභාව ධර්මයෙන් ඔබ ඉහළට ගෙනියනවා. මනස ඇතුලේ සුදුසුකම් හදාගන්න විතරයි තියෙන්නේ. නිකම් බොරු නැහැන්න ඕනේ නැහැ. මනස ඇතුලේ ඔබ සුදුසුකම් හදාගන්නකොට මේ ස්වභාව ධර්මයේ ඔබෝ තියෙනවා. ඉහළින් ඉහළින් මෙච්චර ඉහළින් තියලා මොකෝ නවලෝක මුදලාට තිබුණොත් උපාධි 500ක් ආර 100ක් තිබුණේ නැහැනේ. ඉතින් මේ වගේ එක්තරා විදියක තමා තුළ ඇතිවෙන්නා වූ යම් යම් සුදුසුකම් ඇති වෙනකොට එයා ස්වභාව ධර්මයෙන් ඉහළට ගෙනියනවා. හැබැයි ඉතින් අපි මතකත් තියාගන්න ඕන හුදෙක් කරාපේ කිව්වොත් සුදුසුකම කියලා කියන්නේ හුදෙක් ධනය මත පදනම්ව බලන එකක්වත් නිලය මත පදනම්ව බලන එකක්වත් නෙමෙයි. ආධ්‍යාත්මික නිවීම පදනම්ව බලන එකක්. ඒ නිසා මේ භෞතික උදාහරණයක් ගත්තට ඔබ ඒක ආධ්‍යාත්මික වශයෙන් පමණක් භාවිතා කරන්න. එහෙම නැත්නම් తాවකාලිකව ලෝකයේ භෞතිකව පෝසත් වෙච්ච ආධ්‍යාත්මිකව දුප්පත්ම පිරිස ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. එහෙම නැතුව මේ අපි මේ ආදර්ශයට දෙන්නේ නැහැ, උදාහරණයට දෙන්නේ නැහැ. භෞතික මිනිස්සයා ළඟ ආධ්‍යාත්මික පෝසත්කමක් තියෙනවා කියන වැරදි ආදර්ශයක් නම් ගන්න එපා. එහෙම නැත්නම් හැමෝම අර මේ ලොකු ව්‍යාපාරිකයෝ වෙන්න බලයි ධර්මයක් නැතුව නේද? ධර්මයක් නැතුව දහමක් නැති මොනම ශේෂ්ත්‍රයක්වත් වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති වෛද්‍යවරයා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති පොලිස් නිලධාරියා, හමුදා නිලධාරියා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති දේශපාලඥයා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති තමා උපමා කරගත්තේ නැති හාමුදුරුව වැඩගත් නැහැ. ඈ තමා උපමා කරගත්තේ නැති ආගමිකයා වැඩක් නැහැ. ඒ ආගමිකයේ තුච්ච ආගමිකයේ සතෙකුට ඇති වේදනාව තියනවා කියලා හිතන්නත් කම්මැලි වෙන මිනිසයා හොඳ ආගමිකයෙක්ද? ඈ සතෙකුත් මැරෙන්න බයයි කියලා තේරුම් ගන්න බැරි මිනිස්සෙක් එහෙම හිතන්න පුරුදු කරනවා නම් ඒක ආගමක්ද? මේ මානව සංවේදීතාවයට පවා අභියෝග කරලා ඒකත් අර කන්න ඕන වුණාම කබර ගොයක් තර ගොයා කරගන්නවා කියලා න්‍යායෙන් මිනිස්සු ආගම් හදාගෙන, දෘෂ්ටි හදාගෙන, චින්තන හදාගෙන වැඩ කරනවා. මිනිස්සුත් එහෙමයි. දැන් බුද්ධාගම ඇතුළේ ඉන්න මිනිස්සුත් එහෙම කරනවා. ඒ නිසා ආත්ම සංවේදීත්වය නැති මොනම ශේෂ්ත්‍රයක්වත් වැඩක් නැහැ. ඒක කුණු කූඩයක්. ඒ වුණාට මේ ලෞකික ලෝකයේ මේ දියුණු වෙන්න මේ ආත්ම සංවේදීත්වය කියන එක සංවේදී ශෛල කපනවා. කපල මිනිස්සුන්ට ආත්ම සංවේදී නැති රොබෝල නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරාම මිනිස්සෙක් ඔහේ සතෙක් වගේ භෞතිකත්වයක් කරා යනවා මිසක් ආධ්‍යාත්මික ගුණයක් නැති වෙයි. ඒ නිසා ආධ්‍යාත්මිකව පදනම් වෙලා මුළු ලෝකෙම සංවර්ධනය වුණොත් විතරයි ලෝකේ යහපත් තැනක් බවට පත් වෙන්නේ. ඉතින් මේ සියලු සත්වයෝම නිවන් දක්වන්න කතා කරන වචන ටිකක් නෙමෙයි. දුකෙන් පෙළෙන සත් දුකෙන් මිදිට්වා කියන අදහසින් දේශනා කරන ධර්ම දේශනාවක්. ඇයි එහෙම හම්තුරුනේ කියන්නේ කියලා කෙනෙක් ඇහුවොත් මට කියලා දෙන්නේ සියලු සත්වයෝ නිවන් දක්වන්න බෑ. මේ ඇඟිලි තුඩු දෙකක් අතරත් මිලිහන ගානක් ජීවීන් උපත ලැබීමට, මිනිස්සු වීමට අනාගතයේ පිරුම් පුරන අය ඉන්නවා. ඔබේ ශරීරය ගත්තොත් ඔබේ හෘදය, ඔබේ සමයේ ඉන්න මේ ජීවීන් ප්‍රමාණය මම දන්නේ මේ රටේ ඉන්න ජනගහණයට වඩා වැඩි. ඈ රුධිර නාලවල පවා ඉන්න ඒ සතුන් මේ ප්‍රමාණය වැඩි. එතකොට ඒ අය කවදක හරි මිනිස්සු වෙනවද? ඔව්. එහෙනම් හාමුදුරනේ අපි සෑහෙන්න ඈත ඉඳලානේ එන්නේ නැත්තේ මෙච්චර දියුණු විඥානයක් සහිත සක්‍රීය මිනිස්සෙක් වෙන්න. ඔව්. ඒක තමයි ඇත්ත. ඒක තමයි manussත් පටිලාභෝ දුර්ලභෝ අති දුර්ලභෝ. මෙච්චර මිනිස්සෙක් වෙන්න අපි මේ ගහේ පොත්තේ කොලේ වැලේ ඇලේ දුලේ අපායේ දිවි ලෝකේ හැම තැනම ගිහිල්ලා මේ ඇවිල්ලා තින්නේ. ඒවිල්ලා දුක් විඳිනවා නම් තමයි ප්‍රශ්නේ. ඒවිල්ල ජීවිත අවබෝධය කරගන්න නැත්නම් තමයි ප්‍රශ්නේ. ඒවිල්ලත් අපි දෘෂ්ටිගත වෙනවා නම් මමත්වයෙන් කටයුතු කරනවා නම් තමයි ප්‍රශ්නේ. ඇයි අපිට මමත්වයක් නැතුව කිසි දෙයක් දිහා බලන්න බැරිද? මේ ලස්සන වචනයක් මේකට තියෙනවා, සාධාරණව බලනවා, මෙදහත්ව බලනවා, අතහැරීමෙන් බලනවා, දෘෂ්ටිගත නොවී බලනවා. ඒත් තේරුම් නැත්තම් ඒක ලොකු දෝෂයක්. අපි පුරුදු වෙන්න ඕන සියල්ල දිහා මොන කොහොමද බලන්නේ? මෙදහත්ව බලනවා, බොහොම සාධාරණව බලනවා, දෘෂ්ටිගත නොවී බලනවා. ඉතින් සයින්ස් කොහොමද අපි දෘෂ්ටිගත නොවී බලන්නේ? මම ඔබට මෙන්න මේ කතාව කියන්න, මේ කතාවෙන් ඒක ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා යම්කිසි මිනිස්සේ බුදුහාමුදුරුවෝ ළඟට හරි මහරහතන් වහන්සේ කෙනෙක් හරි ආර්ය ශ්‍රාවකයෙක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා, පොල් ගහ වෙන්නල කියනවා, නෑ මේක කුස් ගහයි කියලා කියනවා. කවුරුස කියන පොල් ගහ වෙන්නල කියනවා, මේක පොල් ගහට කියනවා, නෑ මේක කුස් ගහක්, එහෙම නැත්නම් දෙල් ගහක් කියලා කියනවා. ඔබ මොකද කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක්? නෑ අපි ඔප්පු කරන්න උත්සාහ කරනවා, නෑ මේක පොල් ගහක් කියලා. නමුත් බුදුරෝ ආර්ය ශ්‍රාවකයෝ දෙන උත්තරේ වෙනස්. හරි. අර ඉරටු තියෙන, දිගාතු තියෙන, අර අතු ඉතිරි නැති, ඉති නැති කෙලින් ඒ අහසට වැඩෙන ඒ ගසේ අර රස වතුර සහිත ගෙඩි ලෙලි සහ කට්ටක් සහිත ගෙඩියක් හැදෙන ඒ ගසට ඔබ කියන්නේ කුස් ගසයි කියලා නම්, එහෙම නැත්නම් දිල් ගසයි කියලා නම් ඔබ ඒ කියන්නේ, එහෙනම් නෙවෙයි. දැන් මේක හරි ගැඹුරුයි කියලා මතක තියාගන්න ඕන. තේරෙනවද? මේක හරි ගැඹුරුයි කියලා මතක තියාගන්න ඕන. ඒක හරි සරලයි. දැන් අපි වතුර වලට තියෙන උදාහරණ ගමුකෝ. දැන් වතුර වලට වචන ලෝකේ කීයක් ඇද්ද? භාෂා කීයක් ඇද්ද? වචන වලට දාස් ගානකින් භාෂාවලින් වතුර කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අපි අහනවා මේ මොකද්ද මේ වචන? එතකොට කියනවා ඒගොල්ලොන්ගේ භාෂාවෙන් වතුරට කියන්නේ මේක. එහෙනම් හරි, එහෙනම් හරි. අපි ඒකට ওই මනුස්සයට ඔප්පු කරන්න යන්නේ නැහැ, මේක වතුර, මේක වෝටර් කියලා. අපි එහෙනම් කමන්නේ. එහෙනම් මොකද්ද මේ ලෝකේ තියෙන සත්‍ය? පරමාර්ථ සත්‍යයක් නැහැ. පරමාර්ථයට නමක් නැහැ. වතුර වලට නමක් නැහැ. ඔබට ඒක තේරුණාද? වතුර වලට නමක් නැහැ. සියලු භාෂාවන් වලින් භාෂා දහස් ගානක් තියෙනවා නම් ඒ සියලු භාෂාවන් වලින් ඒ නම් ටික අහිං කරගත්තට පස්සේ හැමදාමත් ස්වභාවයේ විදියටම තියෙවි. එහෙනම් අනිත් ඒවා වලට නමක් තියෙද? වතුර වලට නමක් නැත්තම් පොල් ගහට නමක් තියෙද? දෙල් ගහට නමක් තියෙද? කොස් ගහට නමක් තියෙද? එතනින් අපි ටිකක් ළඟට එමු. ඔබට නමක් තියෙද? ඔබට නමක් තිබේද? කිසි වෙලාවක නෑනේ. එහෙමනම් නැති දෙයක් තමයි අපි හදාගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. නැති දෙයක් අපි හදාගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. දැන් අපේ පින්නතුන් හැමදෙනාටම තේරෙනවා ඇති, දෘෂ්ටිගත නොවීම කියලා කියන්නේ වචනයක් නෙමෙයි කියලා. මමත්වයේ දුරු කිරීම කියන්නේ වචනයක් නෙමෙයි. අරිහත්වය කියන්නේ එක තැනක් නෙමෙයි, තැනක් නොවේ. අරිහත්වය කියන්නේ මාර්ගඵලය කියලා කියන්නේ තැනක් නෙමෙයි, ඒක තත්ත්වයක් නෙමෙයි, තානාන්තරයකට පත් වුණා නොවේ. ඉබිච්ච තනතුරු ඔක්කොම අතහැරියා. එහෙම තනතුරක් නැහැ, තත්වයක් නැහැ. ඒ නිසා ආර්ය ශාවකයෙකුට නිකම් බයිනකේ ගහනගේ තේරුමක් නැහැ. මොකද එයා එහෙම තත්වයක් අල්ලගෙන නැහැ පරමාර්ථ වශයෙන්. ඒ නිසා පරමාර්ථ වශයෙන් ප්‍රශ්නයක් නැහැ ආර්ය ධර්මයේ ගමන් කරපු කෙනෙකුට. අර සම්මුති වශයෙන් දහමට ගොඩ නැගෙන අර ශ්‍රාවකයන්ගේ පැල වගේ වැඩෙන ධර්ම මාර්ගයේ වැඩෙන අය වර හරට්ටපා ගන්න දෙන්න බෑ වගේ අර වැට කඩුලක් ගහලා ඒක නෙවැරදි කරන්න කතා කරනවා මෙසත් බුදුවරු. එහෙම නැත්තම් උන්වහන්සේලාට නිහඬව හිටීමේ ප්‍රශ්නයක් නෑ. බර නොකිය ඉන්න අමාරුවක් නෑ. බර නොකිය ඉන්න එක හරිම ලේසියි. උන්වහන්සේලාගේ විවේකය ලෝකයාට පරිත්‍යාග කරලා මේදු මහතාතන් වහන්සේ මේ රටට ආවේ රට අල්ලගන්න කියලා හිතන මිනිසුත් ඉන්නේති. ඈ ගිවිසුමක් ගහන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් උන්වහන්සේ මහා පරිත්‍යාගයක් කරේ, හිත පරිත්‍යාගයක් කළේ. අනිත් අනිත් රටවල් වලට එක් එක් රහතන් වහන්සේලා යද්දී මේ බෞද්ධ ධර්මයේ සන්ධිස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත් වෙන්නේ ඒකයි. මේදු මහරහතන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කළා ප්‍රබල ස්ථාවර පීඨීමක් කළා. හැබැයි අවබෝධයෙන් ගෙන ආයුතු මග ඒක පාඩමින් ගෙන යන්නට අපි පටන් ගත්ත දවසේ ඉඳලා අපි නොමග ගියා. බුදුහාමුදුරු අනර්ථපද සංහිතා කියලා දේශනා කරේ. අනර්ථපද ගාහක 1000ක් මතක තබා ගැනීම බුදු කෙනෙක් අකී කරේ නෑ. ඒක ගාථාවක් අර්ථ සහිතව දන්නවනම් එයා තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රශංසාව. එහෙම නැතුව මේ මහා පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අරචාර්ය මේචාර්ය අග්ගමහා පණ්ඩිත කියලා ඒක නෙමෙයි කියලා මම හොඳටම දන්නවා. මට ඕනනම් උපාධි 5ක් 6ක් විතර ගන්න පුළුවන්, පොඩි ගානේ වේදන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර්ථපද දහම තේරුම් ගන්න ඔබේ ජීවිතයට එච්චර රක්ෂණයක් නැහැ. ධර්මයේ අද ඉඳලා තේරුම් ගත්තොත් අද ඉඳලා ඔබට සැප විඳින්න පුළුවන්. මොකද්ද සැප? කොහොමද නිවන සැප වෙන්නේ? ඒක මේ සරුවත් මහරහතන් වහන්සේ තාම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. නිවන සැප වෙන්නේ විඳින විඳවන එක දුරු වෙච්ච නිසා. නිවන සැපයි, විඳින සැපක් නෙමෙයි. විඳින විඳවන එක දුරු වෙච්ච නිසා එයාට පුදුම සැපක් තියෙන්නේ. මොකද අපි ඒක කියන්නේ අපි ගොඩාක් විඳෙව්වා. විඳා විඳෙව්වා පුදුම දුකක හිටියේ. මේක මේ කට්ටක් ඉගිලුණා වගේ මේක ඉගිලුණාට පස්සේ වෙනවත් නෑ. එදා ඉඳලා මම සැපෙන් ඉන්නේ, සතුටෙන් ඉන්නේ. බරිකින්නෙන් ඉරියා සැපෙන් ඉන්නේ, දාන තිබුණත් සැපෙන් ඉන්නේ, බණ ඇහුවත් සැපෙන් ඉන්නේ, බණ කවුරුත් නැහුවත් සැපෙන් ඉන්නේ. මට ප්‍රශ්නයක් නැහැ, සැපෙන් ඉන්නවා. ඇයි සැපෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ? ඔබට සැපෙන් ඉන්නට අවශ්‍ය නම් සැප නොසොයා සිටින්න. ඔබට සැපෙන් ඉන්නට අවශ්‍ය නම් සැප නොසොයා සිටින්න. දුකෙන් ඉන්නට අවශ්‍ය නම් ඔබ එකම එක දෙයයි කරන්න ඕන, සැපම සොයන්න. සැපම සොයන්න. එහෙමනම් මේ නිවන් සැප කියලා හැමතිස්සෙම කතා කරන්නේ ලෝක සම්මත සැපක් හෝ දුකක් නෙමෙයි. අන්න ඒක නිසා ඒ සැපයට කියනවා අවේදීත සැපය. අවේදීත සැපය, ගිනි ගන්න නැති සැපය. දැන් සතුට කියන එක කියන්නේ පෙන්නල උදාහරණ දක්වලා තියෙන දහමේ අයිස් කැටයක් අතේ තියාගත්තා වගේ කියලා. දැන් කවුරුත් හොයන්නේ ඔය සතුට කියන එකනේ. අයිස් කැටේ ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන්ද? බැහැනේ. මම දන්න ගොඩාක් අය ඉන්නෝ ගේ ලොකු වැඩි කියලා විකුණලා පොඩි ගේවල් හොයාගෙන යනවා. ඊළඟට සමහර උදවිය ඉන්නවා පොඩි ගෙවල් වල හැදිලා වැටිච්ච අය ලොකු බංගලාවක් හදාගන්න නැත්තම් කියලා ඩ්‍රීම් එකක් හදාගෙන පුදුම විදියට මැරෙන කට්ටිය. අපේ ගම්වල ඉන්නවා ඔය කොළඹ හතේ ඉන්න අය තමයි කියනවා කොළඹ හතෙන් ගෙයක් ගන්න පුදුම උත්සාහයක් යෙදෙන ඒ හීනයක් කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒත් කොළඹ හතේ කොන්ක්‍රීට් මඩුව අස්සේ ඉන්න මිනිස්සුය කල්පනා කරනවා අනේ අර ගමේ වෙල්ලා එක ලස්සන තැනක පොඩි ගෙයක් හදලා වෙලෙන් එන හුළඟ හමාගෙන එද්දී අපි ස්වභාවික පළතුරක් එළවලු ව්‍යංජන ටිකක් හදාගෙන අනේ ඉන්නේ නැත්තම් ඒක තමයි මෙලව දිව්‍ය ලෝකයේ කියලා හිතන ඩ්‍රීම් එකක ඉන්න කට්ටියක් තියෙනවා. හැබැයි ඒ මිනිස්සු හිතන එක තැනකවත් නැහැ. දහම නැත්තම් නිවන කියන එක අනිවාර්යෙන් කියන්න ඕන. දහම නැත්තන් ඉවර නැහැ. දැන් මේ ධර්ම කරුණු අතර සියල්ල සම්පින්දණය කරද්දී ඔබට පහළ වෙනවද මොකද්ද ධර්මයේ කියන්නේ, මොකද්ද මං කළ යුත්තේ කියන්නේ? ඔබේ අඩුපාඩුකම් හදා හදා යන්න, ඔබේ දික්ටිගත භාවයන් අඩු කරගෙන දුරු කරගෙන යන්න. මම හිතන විදිය, මම දකින විදිය, මේ මගේ ආත්මය කියලා වැරදි විදියට ගත්ත එක සම්පූර්ණයෙන් අඩු කරන්න. මේ මමයි කියලා හිත නැගිටිනකොටම මේ මස් ගොඩකට මං කොහොමද මමයි කියලා කියන්නේ? මේ මස් ගොඩේ තියෙන ජලය, මේ මස් ගොඩේ තියෙන හිරුගේ ශක්තිය, මේ මස් ගොඩේ තියෙන පොළවේ ධාන්‍යවල ශක්තිය කොයිද මම? මට ගැහුවා, මට බැන්නා, මට නින්දා කළා, මට අපහාස කළා කියලා කියන්න පුළුවන්ද? ඒ මමෙක් වශයෙන් දකින අයට මමෙක් වශයෙන් අපිව පේනවා ඇති. නමුත් බුදුවරයාත් මමෙක් කෙනෙක් හැටියට දැක්කනේ දේවදත්ත. නමුත් බුදු කෙනෙක් දැක්කේ නැහැ නේ තමන් කෙනෙක් කියලා. මම බුදු කෙනෙක් කියලා දැක්කේ නැහැ. රහතන් වහන්සේ දකින්නේ නැහැ. මම රහතන් වහන්සේ කෙනෙක් කියලා දකින්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා මම මාර්ගඵල ලාභියෙක් කියලා දකින්නේ නැහැ. ඈ මේක මාර්ගඵලය කියන්නේ මේ අර ෆීල් මාෂල් එක වගේ ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගලවන්නයි කරන්න බෑ. මේ තරු වගේ ගලවන්න හයි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා කවදාවත් කාටවත් මේ මාර්ගඵලයක් ගලවන්න බෑ. ඒක කාටවත් හයි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නාම සුන්දරයි. ඒ නිසායි ඔබට අප්‍රමාදයේ සම්පාදයේද කියලා කියන්නේ. හැම මොහොතකම ප්‍රමාද වෙන්න නම් එපා. අද සිහසුන මේ රාජ අසුන ඔටුන්න බිමින් තියලා ඇවිල්ලා මං හත් දවසක් එක දිගට මහන්සියලා ධර්මයේ දකින්නවා කියලා මහන්සි වෙනවනම් බුදු කෙනෙක් ඒක අගය කරනවා. රාහුල කුමාරයා අනන්ත දුක්වලට වැටෙනවා කියලා දැන දැන එයාට මේ ජීවිතේ ගැලපෙන්නේ නැහැ කියලා දැන දැනත් අරගෙන ගිහි මහාන කළා. ඇයි? රාජ සම්පත් ගොඩාක් කල් විඳලා ඇති. නමුත් එක දවසක් මේ දහම තේරුම් අරගෙන ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනවා අවුරුදු 100කට වැඩි කියලා තේරුම් අරගෙන ඇවිල්ලා මොන දුකක හිටියත් අරගෙන ගිහිල්ලා අර බණ ටික අහන්න සලස්සලා මේ නිවන් මාර්ගට යොමු කළා. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ පස්සේ භික්ෂූන් වහන්සේලා දහස් ගණන් පිටුපසින්ම ගිහිල්ලා තියෙන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ යම් ප්‍රදේශයකට වඩින්නේ භික්ෂූන් වහන්සේලා ඒ හැමෝම මේ පැත්තට සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙලා ඒ පැත්තේ තමයි ඉන්නේ. ඒ පැත්තේ ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ බණ අහන්න යන්නේ. මොකද ගුවන් විදුලි නැහැ, YouTube නැහැ, ඉන්ටර්නෙට් නැහැ, pen drive නැහැ, CD නැහැ, මොකවත් නැහැ. ඒකයි. එතකොට කල්පනා කරන්න තුමුණ ඇයි බුදුහාමුදුරුවෝ පස් මහ බැලුම් වැලකු වෙලාවේ තව පොඩ්ඩක් මේ 2000 විතර මොකද බැරි වුණේ උපදින්න? 2000 ඉපදුනේ නැත්තේ මොකද කියලා ඔබ දන්නවද? 2000 වෙනකොට CD තිබ්බට, pen drive තිබ්බට මොකද නැත්තේ? ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති වෙලා ගිහිල්ලා 2000 ඉපදුනා නම් බුදුහාමුදුරුව අසාර්ථකයි. එන්ජිඕ කාර්යයක් කියලා බුදුහාමුදුරන්ට අනිවාර්යෙන් ගහලා අර මොකද්ද පැනිය හොයාගත්ත මිනිහට වෙච්ච එකේ අනිත් එක වෙනවා. ඒක දැන් මුදල් අය කරා නම් සල්ලි ගසා කනවා කියනවා. නිකන් දුන්නාම ඒත් බලනවා. ඊට පස්සේ මිත්‍යාව කියනවා. මන් දන්නේ අපේ රටේ මිනිස්සු විතර කෙනෙක්ක අඩුවක් දකින්න සූක්ෂම ආකාරයෙන් හැකියාව, දක්ෂතාවය පුදුම විදිහට තියෙන ඉතාම දස දුෂ්ට මිනිස්සු ඉන්නවා. ඒ හරි පුදුමයි. එහෙම වුණා නම් ඉතින් ඒ කාලෙත් බුදුහාමුදුරන්ට වුණා. අද ඊට වඩා වෙනවා ඒක. බුදුහාමුදුරන්ව තියෙන එකක් නෑ එහෙනම්. ඇත්තද සත්‍යද මොකද්ද නෙමෙයි ආගම්කාරයන්ට ඕන. තමන්ගේ ආගමේ තියෙන ඝනත්වය වැඩි කරගන්න, ඔළු ගෙඩි ගාන වැඩි කරගන්න. තමන්ගේ වටේ ඉන්න පිරිස, තමන්ගේ දායකයෝ පිරිස, තමන්ගේ කස්ටමර්ස්ලා බිස්නස් එක මන් දන්නේ කස්ටමර්ස්ලා වෙලා කොහොමද. ඉතින් ඒ නිසා තා භයානක තත්ත්වයක් ලෝකේ තියෙන. ඒ නිසා මම මේ ඔක්කොම සත්‍ය නිවන් දකින්න නෙමෙයි කියන්නේ. අනේ දුකින් හඬමින් කඳුළු හලමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔබගේ සහෝදරයෙක්, සහෝදරියක්, මිත්‍රයෙක්, මිතුරියක්, ඥාතියෙක් එයාට මේ ධර්මයේ දෙන්න එහෙම කඳුලක් ජීවිතේ නැති කෙනෙකුට මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. මොකද අපිත් හිතේ ජීවිතේ කඳුලක් ඇති වුණ නිසා තමයි අපි ධර්මයේ හෙව්වේ. ඕන කෙනෙක් ජීවිතය තුළ ප්‍රඥාවෙන් හරි අනාගතයේ දකින කෙනෙකුට කඳුලක් ඇති වෙනකොට තමයි එයා ධර්මයේ හොයන්නේ. අපි මේ කඳුලක් ඇති වෙන්නේ මොනවා හරි දෙයකින් මේ කලකිරීමක් නෙමෙයි. අපි ප්‍රඥාව අපිට පේනවා. මම අවුරුදු 16 දී ඇඳේ ඉඳන් කල්පනා කරනවා මෙතන ඉඳන් මගේ වයස අවුරුදු 60-70ක් ගියාම මට තියෙන තත්ත්වය ගැන. මම දන්නේ තරුණ යෝතියා මේ මැදිවයේ ඉන්න අයවත් එහෙම හිතනවද කියලා. මම මෙහෙම ඉඳලා ගිහිල්ලා පෙට්ටියට වැටෙනවා. පෙට්ටියෙන් වලට වැටෙනවා. වලේ ඉඳන් කල්පනා කරනවා. ජීවිතය ගැන. එතකොට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් නේද? එහෙනම් තරුණේක හැටියට නෙමේ හිතුවේ, කෙනෙක් හැටියට නෙමේ හිතුවේ, පුජ්‍යලේක හැටියට නෙමේ හිතුනේ, සියල්ල අත්හැරලා ගියපු වලේ ඉඳගෙන හිතන මිනිස්සෙක් හැටියට හිතන්න පුරුදු වුණා. අන්න ඒ නිසා මම හිතනවා මා තුළ සාධාරණ චින්තනය කියන එක ගොඩනගෙන පටන් ගත්තා. තේරුණා නේද? සත්‍ය චින්තනය කියන එක ගොඩනගෙන පටන් ගත්තා. ඒ නිසා මම බුද්ධ ආගමක්ද වෙන ආගමක්ද මොකවත්ද නෙමේ පිස්සෙක් වගේ හොයනවා සත්‍ය. සත්‍ය බුදුහාමුදුරු වැරදි වුණා නම් බුදුහාමුදුරුත් වැරදි කියන මට්ටමේ එයා ඉන්නවා. තමන් වැරදි නම් තමන් වැරදි කියන තැනත් එයා ඉන්නවා. මොකද සත්‍ය හොයන කෙනාට පුජ්‍යලයා වැරදි මේ වැදගත් නෑ. දැන් බුදුහාමුදුරු වැරදි වගේ අදහසක් දාපු අවස්ථා තියෙනවා. එතකොට මහරහතන් වහන්සේලා ඒක වැරදි ස්වාමීනි කියනවා. බුදුහාමුදුරු සාදු කියනවා. ඒ අරමනුස්සයා ටෙස් කරන්නනේ ඒක කරන්නේ. ඈ ඒක එහෙම නෙමෙයි කියලා කියනවා. බුදුහාමුදුරු ඒක සාදු කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒක භික්ෂුවකට ගිහිල්ලා කියනවා ඔබ ධර්මයේ අල්ප මාත්‍රයක් දැනගෙන නැහැ. හිස් පුරුෂේ කියලා මේ අවබෝධ වුණ රහතන් වහන්සේට කියනවා කියන අවස්ථාව තියෙනවා. එතකොට රහතන් වහන්සේ උත්තරයක් ලබා දෙනවා ස්වාමීනි ඒක දන්නේ මමනේ. දැන් ඉන්න මාර්ගඵලලාභීන්ට කිව්වොත් මොකද වෙන්නේ? මොන්න මට අවබෝධය නැහැ කිව්වා. ආර්යයට අවබෝධය තියෙනවායි කියනවා. මේක බොරගුවා. එහෙම දෙයක් වෙනවා අවබෝධය නැති කෙනෙකුට කිව්වනම්. ඈ ආර්යයා මට පස්සේ ඇවිල්ලා එයා කොහොමද දැක්කේ? එයා සංසාරේ ආර්යයට වඩා කලින් බඩහලා තියෙන ගොඩක් ඒකයි. ඒ නිසා මෙතෙන්ට ඉස්සරහින් එනවද පස්සෙන් එනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සංසාරේ ඉඳලා අපි කොච්චර පුරුදු කරලා තියෙනවද කියන එක. ඒ පුරුදු කරලා තියෙන මේ එක අනුව එයා දිනනවා එතන. අර වෙන්දේසියක් යනකොට වගේ තමයි. දැන් වෙන්දේසියක ගාන වැඩිම ඉල්ලනවා. ඉතින් වැඩිම ගාන දෙන්න පුළුවන් පුජ්‍යලා ඒක ගන්නවා. අර ඒ වගේ සංසාරේ එයාට වැඩිම පෝසත්කම තිබුණොත් මොකද වෙන්නේ? එයා තමයි ධර්මයේ ඉස්සෙල්ලා ගන්නෙ. එයා තමයි ධර්මයේ දිනන්නේ. අනිත් එක්කෙන නිහඬ වෙනවා ටික ටික ගිහිල්ලා. තමන්ගේ වෙන්දේසියේ ඉල්ලුම අඩු එයා නතර වෙනවා. නතර වෙනකොට අර ඉස්සරහට යන දැන් මුලදී ඉල්ලනවා වෙන්දේසිකරුවක් මම දැක්ක ඔය ටීවී එකේද කොහෙද මුලින් එක පාට 100ක් 200ක් කෑ ගහලා ඉල්ලනවා. පස්සේ අඩු වෙනවා නේද? මිනිස්සු දෙන්නට තුන්දෙනාට යනවා. පස්සේ අවසානේ දෙන්න අතර තරඟ ගිහිල්ලා එක්කෙනෙක් නිහඬ වෙනවා. හරි දිනනවා. ඉතින් ඒ වගේ තමයි පින්නත් මේ. ඒ නිසා මෙහෙට එන්නේ කවුද නැද්ද කවුද කියන එක නෙමේ. සංසාරයේ ඉඳලා අවශ්‍ය කරන ධනය, ශ්‍රද්ධා ධනය, සති ධනය, ඒ ප්‍රඥා ධනය දියුණු වෙච්ච ප්‍රමාණයට තමයි එයා ඒ ප්‍රතිඵලය ලබන්නේ. ඒ නිසා කිසි වෙලාවක උරණ වෙන්න එපා. අපි හාමුදුරුවන්ගේ ඥාති, අපි හාමුදුරුවන්ගේ ළඟින් ඉන්න අය, අපි හාමුදුරුවන්ට උදව් කරපු අය, අපි කලින් ආපු අය, මෙයා පස්සේ ආපු අය, අපි උගත් අය, මෙයා නූගත් අය, මෙයාගේ ගෙදර වැඩ කරන කෙනෙක්, අර යා එච්චර දැනුමක් තියෙන කෙනෙක් නෙමේ. එහෙම හිතන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් නිතර දෙවේලේ හම්බ වුණු කොසල් රජුලන්ට අවබෝධය නැති වුණා. අනිත් අයද සුනීත සෝපාක වැනි අසරණ පාසල්වත් ගියේ නැති අයන්න අයන දන්නේ නැති දරුවෝ නිවන් දැක්කා රහතන් වහන්සේලා වුණා. ඉතින් කොසල් රජුරවන්ට හිතන්න තිබුණා මේක මොකක් හරි ප්‍රෝඩාවක් තියෙන්නේ, ඒ කොල්ලොන්ට කොහොමද අවබෝධ වෙන්නේ, මට අවබෝධ වෙන්නේ මොකද කියලා. කොසල් රජුරව ළඟ තිබුණා මාන්නේ, උද්දච්චකම තිබුණා. එක අවස්ථාවක කියනවනේ ඔබ වහන්සේ මම දෙන්න මේකයි කියලා. ඔන්න තිබිච්ච උද්දච්චකම හොයාගන්න පුළුවන්. වහන්සේ මමයි දෙන්න මේකයි, අපි දෙන්නගේ වෙනසක් නැහැනේ කිව්වා. මටත් ගරු සත්කාර කරනවා, උසසුන් වලින් නැගිටිනවා, මටත් සතුටින් ඇගි බොහෝක දාන මාන මිනිසුන් වෙනල්ල දෙනවා. ඉතින් ඔබ වහන්සේටත් එහෙම මටත් එහෙමයි කියනවා. හිතා ගන්න පුළුවන් රජතුමා හිටියේ කොහෙද කියලා. ධර්මයේ ගැන හරියට සැක කරනවා, ධර්මයේ ටෙස්ට් කරනවා. එකම ප්‍රශ්නේ ගිහිල්ලා රහතන් වහන්සේලා පස් දෙනෙක්ගෙන් විතර අහනවා. අහලා අවසානයේ බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා මොකද මේ වෙනස් උත්තර දෙනවද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කර කර කොසල් රජුරු හිටියා නිසා එයාට ධර්ම අවබෝධය කරගන්න ඒ සමයේ බැරි වුණා. ඉතින් බුදුබණ පදයක් අහලා තියෙන නිසා පසු කාලීනව අවබෝධ කරගෙන උපත හරි උපතක් ලබාගෙන නිවනෙන් සැනසෙන්නේ නැති පොඩි කාලයක් හරි පණුවෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ඈ සාසන ධර්මයේ තියෙන ලක්ෂණය තමයි අව්‍යාජයි. තමන්ගේ දායකය කියලා බැලුවේ නෑ. පණුවෙක් වුණා නම් පණුවෙක් වුණා කිව්වා. අපායේ ගියා නම් අපේ අය ගියා කිව්වා. පිඹුරෙක් වුණා නම් පිඹුරෙක් වුණා කිව්වා. දැන් 84,000ක් අඳලා පිඹුරෙක් වුණා කියලා කියන්න ධර්මාශෝක රජුරෝ මේ කපටිකමක් කරන පිරිසක් නම් බය වෙනවා. මෙහෙම කිව්වොත් එහෙම මිනිස්සු පන්සල් හදන එකක් නෑ කියලා. නෑ එහෙම බය වුන්නේ නෑ. එහෙම බය වුන්නේ නෑ. පිඹුරෙක් වෙච්ච එක ලාභයක්. ධර්මාශෝක රජු කරපු මේ පව්කම් අතර බලනකොට කඩුවෙන් ගහලා ලක්ෂ 3-4කට වැඩි මරලා තියෙනවා. ඒ බෙතුවක් වලින් ගහලා නෙමෙයි, මේ බෝම්බ තියලා නෙමෙයි, කඩු වලින් ගහලා මරලා. ඒ තරමට මිනිස්සු මහා පව්කඳක්. ඒ පව්කඳ නිවාගත් එක ඒ මට්ටමට මහා ජයග්‍රහණයක්. ඒ විහෙර විහාරානන්ත හදලා සාසන පුනර්ජීවයක් ඇති කරපු මහා උත්තමයා. ඉතින් යාට ඒ ආත්ම භාවයමනේ. ඒකෙන් අපිට තේරෙනවා පව්ත් මකන්න පුළුවන්. හැබැයි පිනත් මැකෙනවා කියලා මතක තියාගන්න ඕන. හැම පින් 1000ක් කරලා ඉවරලා ඒකට හරියන ලොකු බැරල් එකක් පව් බැරල් එකක් දාගත්තොත් පින ඉවරයි ඈ. ඒ වගේම පව් ගොඩක් කර 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 ඉදී හරි මහා පිනක් කරගත්තාම හොඳයි. ඉතින් මම ඕක වර්තමානයේ බලාගෙන ගියාම මම දකින්නේ දේශපාලඥයලා. දැන් ගොඩක් අය කියනවා දේශපාලඥය පව් කරනවා කියලා. ඒ පව් කර කර හරි ඒගොල්ලෝ එතන රැඳෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. බැලුවාම මේ යක්කු පව් කරනක මම පින් කරනවා. පුදුම විදියට පින් කරනවා. ඔය මැතේවතුරු හැම මාසෙම දන් දෙන අය ඉන්නවා. දාන 3-4 දෙන අය ඉන්නවා. නොයෙකුත් ඔය හැම තැනම පූජාවල් පවත්වන ඒවා මෙහෙම දෙනවා. ඒ නිසා මේ සමගාමීව අරකින් රත් වෙනකොට මෙහෙන් නිවනවා. රේඩියේටර් එක වගේ තමයි. හොඳ රේඩියේටර් එකක් අයි කරන් තියෙනවා අර රත් වෙන. ඒ නිවන. දැන් මේක දන්නේ සාමාන්‍ය උදවිය. සාමාන්‍ය උදවිය වැඩේ දන්නේ නැති හින්දා මේ ඒගොල්ලෝ ඉතින් අරකට හිතනවා මේ කර්මය බොරු වෙන්නේ නැති මොකද්ද ඒ ප්‍රශ්නේ කියලා. නෑ ඒ පව පින කියන එක නිවෙනවා. හැබැයි නිවෙන්නේ නැති සමහර මකන්න බැරි දරුණු ඒවා තියෙනවා. ඒ දරුණු ඒවා තමයි ආනන්තර්ය පාප කර්ම හරේ මේ කියලා කියන්නේ. ඒවා නිවන්න අමාරු ඒවක්. දැන් අපිට මහා සාගරේ වුණත් මේ දවාගෙන උඩට එන ගිනි තියෙනවනේ. ඒ වගේ මේ ඒවල් තියෙන මිනිස්සුන්ගේ මහා දරුණුය මොනවද? මේ ආර්ය ශ්‍රාවකයන්ගේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, සංඝ ભેදය, සංඝ ભેදය වැනි දේවල්. සංඝ ભેදය භික්ෂුවකට කරන්නත් පුළුවන්, පොතේ කොහොමද තිබුණත් ගිහියෙකුට කරන්නත් පුළුවන්. ඇඳුම මොකද්ද කියලා අදාළත් නැහැ. දුෂ්ට හිත මුල් කරගෙන මේ රහතුන් නොරහතුන් කියනවනම් දහම අධර්මයයි කියනවනම් අධර්මයේ ධර්මයේ කියලා කියනවනම් චරිතය විනාශ කිරීමේ අදහසින්, කෙනෙකුට මඩ ගැසීමේ අදහසින්, කෙනෙකු විනාශ කිරීමේ අදහසින්, ධර්ම මාර්ගය විනාශ කිරීමේ අදහසින් එවැනි දෙයක් කරොත් එimhe ඒව ගැටෙන්නේ ඔක්කොම ගැනෙන්නේ ධර්ම ભેදනය කිරීම කියන එකට තමයි සංඝ ભેදය කියලා කියන්නේ. ධර්මයට හානි කිරීම. ඒ සංඝ ભેදය කියන එකේ අදහස වෙන්නේ ධර්මයට කොතනින් හරි හානි කරනවා නම් ඒක සංඝ ભેද ගණයට යන්නේ. මේ එහෙම නැතුව මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ભેද කිරීම පමණක් නෙමෙයි ඒ බණ ධර්ම අහන ඕනම කෙනෙක් වැටෙන්නේ ඒ සංඝ රත්නේ. කියන්නේ සංඝ කියන වචනේ එක අර්ථයක් තමයි සාමූහික පිරිසක් කියන එක. කණ්ඩායමක් කියන එක සංඝ පිරිසක්. එතකොට ඒ පිරිස බේදනය කිරීම, ධර්ම මාර්ගයේ යන පිරිස බේදනය කිරීම තමයි සංඝ බේදය කියලා කියන්නේ. දැන් සමහර දුෂ්ට හිතක් පහළ වුණා මෙහෙම කරන අය ඉන්නවා. මේ ලෝකේ විවිධ භාවනා ක්‍රම තියෙනවා. මම කිසිම භාවනා ක්‍රමයකට බනින්නේ නැහැ. ඒ හැම භාවනා ක්‍රමයකින්ම කුමන හරි කන්සන්ට්‍රේෂන් එකක් දෙනවා කවදකරි මේ උත්තරීතර තත්ත්වය දකින්න යා මනස හරි පොඩ්ඩක් තේරුම් ගන්නවා. එනිසා මම හැම භාවනාවකටම ගරු කරන්නේ ඒකයි. නමුත් ඉතින් සමහර භාවනාවල් අල්ලගෙන අපිට ගන්නකොට එයාගේ කර්මය හදා ගන්නවා. එයා යන්න ඕන තැන එයා යන්න ඕන තැන හදා ගන්නවා. එසා අපි ඒ කර්ම හදාගන්නේ නැහැ. එසා අපි මේ නිහඬව මේ ලෝකයේ ඉන්න පිරිසට මේ ධර්මය තේරුම් ගන්න, වටහා ගන්න කියලා දෙනවා. මේක තේරුම් ගන්න අමාරු දෙයක්. ඒක අපි අනිවාර්යෙන් කියන්න ඕන. ඒක මටත් අමාරු වෙච්ච දෙයක්. හැබැයි ඔබ ජීවිතයේ අභිභවාගීව උත්සාහයක් යෙදෙන්න, ජීවිතයේ සියල්ලට වඩා ධර්මයේ වටිනවයි කියන තැනට ඔබ එන්න, ඔබට කොයි වෙලාවක හරි මේ ස්වභාව ධර්මයේ ත්‍යාගය, අපි ඒකට ත්‍යාගයක් කියලා කියමු, ස්වභාව ධර්මයෙන් ලැබෙන ඒ ත්‍යාගය ඔබට ලැබේවි. මොකද කරන්න ඕන? ජීවිතයේ අභිභවාගිය උත්සාහයක්. මොකද්ද ජීවිත පරිත්‍යාගයෙන් අපි උත්සාහ කරනවා කියන්නේ? දැන් අර යුද්ධ කරනවා වගේ ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරනවා. දැන් සෙබළුන් හිත හදාගත්ත අනිවාර්යයෙන් මේකදී මැරෙනවා. මම මැරෙන්න යන්නේ කියලා එයා මැරෙන්නම යනවා. ඒ රටක් බේරගන්න මේ සත්‍ය අවබෝධ කරගන්න යන්න. මේක ආධ්‍යාත්මික වශයෙන් වෙන්න ඕන දෙයක්. ඒ ආධ්‍යාත්මික වශයෙන් ඒ උත්සාහය තියෙන්න ඕන. ඊළඟට තමයි හැම දෙයකටම වඩා ධර්ම අවබෝධයේ අංක 1 බලන්න. ඔබේ ජීවිතයේ අංක 1 මොකද්ද කියලා. හැබැයි අංක 1 2 3 වෙන්න පුළුවන්. සමහරලාට තියෙන පහළ මට්ටමක තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හැමින් හැමින් ධර්මයේ අහද්දි මේක අංක 1ට ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එදාට ඔබට ආධ්‍යාත්මය තුළින් අංක 1ට එනවා ධර්මයට මුල් තැන. ධර්මයට මුල් තැන අංක 1ට දුන්නට පස්සේ එයාගේ සිහිය, එයාගේ කල්පනාව මුල් තැන වැඩ කරන්නේ මොකද්ද? සත්‍ය අවබෝධය වෙන්නේ කවද්ද? මම මේ සත්‍ය අවබෝධය කරගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ තමයි එයාගේ සිහිය යන්නේ. අනිත් දේවල් යන්නේ දෙවෙනුව, තුන්වෙනුව, හතරවෙනුව තමයි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සමයේදී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවෙත් ඒ පිළිබඳව සැලකිල්ලක් නැතුව භාවනාව යෙදුණා. මේ ධර්ම අවබෝධය කරගන්න ඕන කියලා මහන්සි වුණා. බුදුහාමුදුරේ ඒක අගය කළා. ඒක තමයි කරෙන්න ඕන කිව්වා. මම මෙතන මේ හුස්ම ටික දානකම් කොහෙද බලාගෙන ඉන්නේ කියලා මේ වැදගත් වෙන්නේ. අරක තමයි නියම දේ කියලා බුදුහාමුදුරුවෝ අගය කළා. එහෙසම් අපටත් යම් කිසි කෙනෙකුට පූජා කරන්න පුළුවන් ඉහළම දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති පූජා. මම ධර්මය අවබෝධ කරගත්තා කියලා කෙනෙකුට පූර්ණත්වයෙන් කියන්න හැකියාවක් ලැබුණොත් බුදුහාමුදුරු ඉස්සරහ, අනේ මොනතරම් බුදුහාමුදුරු සතුටු වේද? බුදුහාමුදුරු ඉස්සරහ ගිහලා මට හේන හුරා ලැබලා තියෙන්නේ, අර ග්‍රහය මේ ග්‍රහය ලැබලා තියෙන්නේ කියලා නෙමෙයි කියන්න. බුදුහාමුදුරු ඉස්සරහ ගිහලා මම ඔබ වහන්සේ නිසා සැනසීමෙන් පූර්ණත්වයෙන් ජීවත් වෙන කෙනෙක්. අනේ ඔය වාක්‍ය කියන මිනිස්සු 1000ක් මට හොයලා දෙන්න මේ කෝටි ගණක බෞද්ධයෝ අතර. ඈ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉස්සරහ ගිහලා මට ඔබ වහන්සේ නිසා මම සැනසෙල්ල ජීවත් වෙන කෙනෙක්, මම සාර්ථක කෙනෙක් කියලා කියන මිනිස්සෙක් මට හොයලා දෙන්න, දවසකට එක එක්කෙනෙක් හොයලා දෙන්න බෝධි වහන්සේ වදින. ඒ ඉතින් ඒ දවස වෙන්නේ මං අනුරාධපුර ගිය දවසට තමයි. අනුරාධපුරේ ගිය දවසට තමයි ඒක ඒක නම හොයා ගන්න මේ නැත්තයි ඉතින් තව මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුම් ගිහි පැවිදි අය ඉන්නෝ මේ මං විතරයි මේ කියලා මේ එහෙම වාක්‍යයක් කියාගෙන එන්න උවමනාවක් නැහැ. සමහර අය නිකන් බොරු තමා තුළ පුජ්‍යල ආරෝපණයක් ඇති කරලා ඒ ආරෝපණයට මේ ලෝකෙම්ම නිඳා ලබනවා. ඒසා නිරන්තරයෙන්ම ආනන්දහාමුදුරුව පුජ්‍යල ආරෝපණයකට ඇවිල්ලා නැහැ, එන්නෙත් නැහැ. මම හැමදාම කියන්නේ මම සෝවාන් නෙමේ, සකදාගාමී නෙමේ, අනාගාමී නෙමේ, අරිහත් නෙමේ, පුතඥනක් නෙමේ. එතකොට ඔබට හිතෙන්නේ මොකද්ද? මොකක්වත් නැහැ කියන එකනේ. එහෙමනම් ඕක හරි ගැඹුරුයි. ඕක නිකන් අල්ලන්න අමාරුයි ඩිංගා. ඔන්න ඕක අල්ලගෙන එන්න ඕන. අහුවෙන්නේ නැහැ නේද? අන්න ඒ තමයි ආනන්ද හැමදෙරෝ. අහුවෙන්නේ නැත්තම් අන්න ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒතර නමක් නැහැ. අපි දේශනාවට උමනා වෙන නිසා පාවිච්චි කරනවා. ඔබට අහුවෙන්නේ නැත්තම් අන්නේ තමයි ආනන්ද හැමදෙරෝ. අහුවෙනවනම් ඒ ආනන්ද හැමදෙරෝ නෙමෙයි වෙන කෙනෙක්. මම මොනම හරි විදියකට කෙනෙක් හැටියට අහුවෙනවනම් ඒ මම නෙමෙයි. ඒ වෙන මොනවා හරි. අහුවෙන්නේ නැත්තම් එත තමයි ඉන්නේ ආනන්ද හැමදෙරෝ. එතන තමයි ඉන්නේ බුදුවරු. එතන තමයි ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. එතන තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි සියලු දෙනා ඉන්නේ. ශ්‍රේෂ්ඨයි කියන තැන අර ලෞකික ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි එතන තියෙන්නේ. ලෞකිකත්වයෙන් තොර වූ වෙනෝම ලෞකිකයන්ට ස්පර්ශ කරන්න බැරි, තේරුම් ගන්න බැරි තැනක්. ඒ නිසා ඒක තනතුරක්වත් තැනක්වත් පුජ්‍යලයක්වත් නෙමෙයි. එතර ශ්‍රේෂ්ඨ තැනකුත් නෙමෙයි. එහෙම මොකද්ද තියෙන්නේ? එතර දුර්වල තැනකුත් නෙමෙයි, එතර ශ්‍රේෂ්ඨ තැනකුත් නෙමෙයි. මේ ඔක්කොම හදන්නේ කවුද? දුර්වලයා කියලා හිතන්නේත් එයාමයි, ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නේත් මෙයාමයි. එමනා හැම දිනාටම අප්‍රමාදීව ධර්මය විමසා බලා අවබෝධ කොට මේ ජීවිතේම නිවේ සැනසෙන්නට හැම දිනාටම හේතු සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ පින්වත් දායකත්වය අපි සිහිපත් කරන්න කැමතියි. මෙවැනි දායකත්වයක් දැක්වීමෙන් තමයි අපේ ආයතන පවතින්නේ සහ සාසනික සේවා කටයුතු සිද්ධ වෙන්නේ. එන්ජිඕ සංවිධාන අපිට නැහැනේ. අපිට තියෙන එන්ජිඕ එක අපේ දායකයෝ අපිට දායකත්වයක් දැක්වුවාම ඒක තමයි එන්ජිඕ එක. ඉතින් ඒ නිසා ඒ බොහොම පින්වත් දායකත්වයක් දක්වමින් මේක අන්තර්ජාලය හරහා අහන අයට ඒ පහසුකම් සැලසෙන්නේ, ඒ වගේම ඒ නලත්තු සියලු සැලකුම් සැලකෙන්නේ මේ අහන සියලු දෙනාට මේක ලොකු සහයෝගයක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඒ ටී ප්‍රේමරත්න අල්විස් පින්වත් මෙතුමා විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණ බවට වෙන්නේ තම ආදරණීය පුතුණුවන්ට මේ දෙසැම්බර් මාසේ 18 වෙනි දින උපන්දිනය සැමරූ ඒටී උදීෂ පත්නික පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා. තුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අධ්‍යාපන කටයුතු ඉලින් ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙසැම්බර් මාසේ 10 වෙනි දින පරලෝසපත් වසර 10කට පෙර සමයරුණු ඒ අතුකොරලගේ එල්සිනෝනා පෙරේරා මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිස එතුමිය සංසාරේ කොතැනක සිටියත් මේ පින් අනුමෝදන්ව සැපේන් නිවනටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් සැපෙන් සැපයටපත් වේවා, නිවනින් සැනසේවා, මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම කේටි සාදරි සල්විස් පියාණන්ට හා ඩයස් ගුණවර්ධන පියාණන්ටත්, ඇන්සි ගුණවර්ධන මෑණියන්ටත්, කේටි සිරිසේන අල්විස් සොහයුරාටත් යන මේ හැමදෙනාට පවුලේ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ හැමදෙනාගේම භවගාමීත්වය සුගතිගාමීත්වය වේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය සැපයෙන් බෝධීන් නිවනින් සැනසේවා කියලා අපේ යුතුකමක් වගකීමක් ඉෂ්ට කළා කියලා මේ මොහොතේ අපි සද්ධර්ම කුසලය ලබා දෙනවා. මේ සද්ධර්ම කුසලය ඇති වුණාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් තමන්ගේ හිත දිහා බැලුවාම. තමන්ගේ හිත මොනතරම් දෘෂ්ටි වලින් නිදහස් කරලා සංසුන් කරගත්තද, දහම් කුසලයේ වඩා වර්ධනය වුණාද, ඒ කුසලයේ ශක්තියක්, ඒ කුසලයේ යම් දිහාවකට යොමු කළාම ඒ යොමු කරන කෙනාවත් සැනසෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒක ශ්‍රවණය කළා නම් අද්භූත වශයෙන් හරි ආත්ම භාවයන් ඇවිල්ලා ඒ අයත් සැනසෙනවා පින්වත්නි. ඒ නිසා ඒ දෙවිබමුන් පවා පරදත් උපජීවි අවස්ථාවන් පවා අපි ඒගොල්ලන්ගේ නමින් යම් දෙයක් කරනකොට බලාගෙන ඉන්නවා. අන්න ඒ නිසා අනුමෝදනා අනුව සතුට වෙනවා. ඒ සතුට වීම තුළ ඒගොල්ලෝ කොතනක හිටියත් සැනසීමටපත් වෙනවා. සමහරලාට මෙතෙන්ට එන්න ඕනේ නැහැ, ඒගොල්ලන්ට ඈත ඉඳලා මෙතන දකින්න පුළුවන්. ඈත ඉඳලා මෙතන දකින්න පුළුවන්. දකින්න විට ඒගොල්ලන්ට ඒක සතුටක් ඇති වෙනවා. අපේ දරුවෝ, අපේ ඥාති මිත්‍රාදීන් අපි වෙනුවෙන් යමක් කරලා තියෙනවා, ඒ දෙයින් අපිට සැපක් ලැබෙනවා කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේ ඇතුළු පැමිණ සිටින අන්තර්ජාලය අපිටමක සම්බන්ධ වෙන හැම දිනාටමත්, ලෝකවාසී හැම දිනාටමත් හිදුක් නිරෝගී බව සුවපත් භාවයේ ධර්ම අවබෝධය සලසා ගැනීමට මේ දහම් කුසලය හේතු වාසනා වේවා කියන අදහසිනුත් අද දවසේ පින්වත් දායකත්වයේ සිදු කරන ලදන මේ ප්‍රේමරත්න අල්විස් පින්වත් මැතිතුමා, නේනෝනා මාත්මේ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට කරගෙන දායකත්වයේ ලැබූ හැම දිනාටමත් ආයුරාරෝග්‍ය සපවර්ධනයේ සැලසේවා, සද්ධර්මයේ සැනසීම වඩ වඩා දියුණු පමුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට අද දිනේ සිට අන්තර්ජාලය ඔස්සේ ධර්මදේශනා ලබා දීම උදෙසා ඒ උපකරණයක් පූජා කළේ ප්‍රසාද් බණ්ඩාරගේ පින්වත් මෙතුමාට, එම නෝන මහත්මියට, එම පවුලේ හැම දෙනාටම, එම මව්පියන් ඇතුළු හැම දෙනාටමත් තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා, හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඔබ දෘෂ්ටිගත වෙලා ඉන්නකොට ඒ දෘෂ්ටිය ඔබට පේනවද? නෑ. කිසිම කෙනෙකුට දැන් විවිධ ආගමික දෘෂ්ටිවල මිනිස්සු ඉන්නෝ, ඒ කිසිම කෙනෙකුට තමන් ගත වෙච්ච දෘෂ්ටිය පේන්නේ නැහැ. ගස මුල වාඩි වෙලා ඉන්නේ. කවුරුත් හිතුවද මේ ඒ පින්තූරේ මේ වගේ කතාවක් තියෙනවා කියලා? ඔය ගස මුල ඉඳගෙන තාම බලන්නේ. තමා දිහා බැලීම පටන් ගන්න තමන් ඉන්න තැනින් නැගිටලා හිටපු තැන බලන්න ඕන. දැන් ටිකක් වැඩි අමාරු වෙන්නේ. හැම කෙනාටම ඉන්න තැනින් නැගිටලා හිටපු තැන බලන්න ඕන. හැම දිනාම ආත්ම ගවේෂණය කියන්නේ අන්න ඒකට. ඉන්න තැනින් නැගිටලා හිටපු තැන දිහා බලන්න. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා බලන්නම ඕන. එවිටයි ආත්ම අවබෝධය වෙන්නේ. අපිට අපේ ගේ ඇතුලේ ඉන්නකොට අපිට ගේ හැඩේ බලන්න බෑ. අපි ගෙයින් එළියට යන්න ඕන, ඈතට යන්න ඕන. ගිහිල්ලා අපිට ගේ හැඩේ බලන්න පුළුවන්. සියලු මිනිස්සුයෝ වාසය කරන්නේ තමන්ගේ ගෘහයේ. මොකද මේ ගුහාසය, ගෘහසය, මේ බඹයක් පමණ ශරීරය නැමැති ගෘහය ඇතුලේ තමයි අර ඥානය තියෙන්නෙත්, සිහිය තියෙන්නෙත්, ඔක්කොම තියෙන්නේ ඒ ගෘහය ඇතුලේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඔක්කොම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරයේ ගෘහයේ. බඹය කියන්නේ තමන්ගේ අතින් බඹයක් මැන්නහම ඕනම කෙනෙක්ගේ අතය අස්වාභාවික ස්වභාවයක් නැත්තම් සාමාන්‍යයෙන් එයාගේ ශරීරයේ උස තමයි තමන්ගේ අතේ බඹේ. මෙන්න මේ ගේ ඇතුළෙම වාසය කරන්න නැතුව මේ ගේෙන් එළියට ඇවිල්ලා ගේ දිහා බලන්න. එහෙම බැලුවහම ඔබටම ඔබ ඉන්නා තැන, ඔබ ඉන්නා තැන ඉන්ද්‍රියන් ටික මෙහෙයවෙන විදිය, ක්‍රියාත්මක වෙන විදිය ඔබට තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒකෙ මොකද්ද අපිට තියෙන වාසිය? ඒ වාසිය තමයි අපි අපේ ආධ්‍යාත්මයකට, මනෝ ලෝකයකට, දෘෂ්ටි ලෝකයකට රැවටිලා හිටපු ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්. දෘෂ්ටි ලෝකයකට රැවටිලා හිටපු ස්වභාවයෙන් අපිට අයින් වෙන්න පුළුවන් කම ලැබෙනවා. මම මම කියලා රැවටුණා, මගේ මගේ කියලා රැවටුණා, ඊළඟට මම නෙමෙයි කියලා රැවටුණා, මගේ නෙමෙයි කියලා රැවටුණා. එතකොට හිතන්න පුළුවන්, එතකොට ස්වාමීන් වහන්ස මම නෙමෙයි කියන එකත් රැවටීමක්ද? මගේ නෙමෙයි කියන එකත් රැවටීමක්ද? ගිනි අඟුරක් අතේ තියාගෙන මිටි කරගෙන ගිනි අඟුරක් මගේ අතේ නෑ කියලා කිව්වත්, ගිනි අඟුරක් මගේ අතේ තියෙනවා කියලා කිව්වත් පිච්චීමේ කෙලවරක් නැහනේ. එයා පිච්චෙන එක නතර වෙන්නේ නැහැ. ගිනි අඟුරක් අතේ තියාගෙන එක්කෙනෙක් කියනවා මගේ අතේ ගිනි අඟුරක් නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා ගිනි අඟුරක් තියෙනවා කියලා. නමුත් කුමද්ද නතර වෙලා නැත්තේ? පිච්චිලා නතර වෙලා නැහැ. එහෙමනම් මමෙක් ඉන්නවා කියලා ප්‍රකාශ කරන එකවත්, මමෙක් නෑ කියන එක ප්‍රකාශ කරන එකවත් නෙමේ වැදගත් වෙන්නේ. තමන් පිච්චීම අවසන් කළාද? දැවීම අවසන් කළාද? ගිනි ගැනීම අවසන් කළාද? අන්න එහෙමනම් එයාට අපි කියනවා නිවුණු කෙනෙක්. නිවුණු කෙනෙක්. එහෙමනම් මමෙක් නෑ කියන ලෝකෙවත්, මමෙක් ඉන්නවා කියන ලෝකෙවත් නෙමේ වැදගත්. ඒ වගේම කර්මයක් නෑ කියන එකවත්, කර්මයක් තියෙනවා කියලා කිව්වත් ඒ ගැත්තන්ට පිච්චීම නතර වෙලා නැත්තම් වැඩක් නෑ. භවයක් ඇතේ කිව්වත්, භවයක් නැතේ කිව්වත් පිච්චීම නතර වෙලා නැත්තම් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ වචන හරඹයක් නොවේ, මේ පිච්චීම ගිනි ගැනීම නැති කරගන්න එක. ඇයි පිච්චෙන්නේ අපි? අපි ලෝකය අවිද්‍යාවෙන් අල්ලගත්ත නිසා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා වැරදි විදියට අල්ලගත්ත නිසා. ඇයි වැරදි විදියට අපි අල්ලගන්නේ? මෝහය නිසා. මෝහය කියන එක කොහොමද උපමා කරන්නේ? එකක් මෝඩකම කියන වචනය, නොදන්නාකම කියන වචනය. මෝහය උපමා කරලා තියෙන්නේ මොන වගේ ස්වභාවයකටද? මෝහය උපමා කරලා තියෙන්නේ අමාවක දවසක ඝන අන්ධකාරයට වගේ. ඝන අන්ධකාරයේදී මිනිස්සයා දන්නේ නැහැ මම හරි පාරද යන්නේ වැරදි පාරද යන්නේ. තව ඉස්සරහදී වලකට වැටේද ප්‍රපාතයකට වැටේද මොකවත් පේන්නේ නැහැ. දැඩි අන්ධකාරයක ගමනක් තියෙනවා. අන්න ඒ වගේ දැඩි අන්ධකාරයක් හැම මේ පුහුදුන් සත්ත්වයෙගේම ජීවිතේ තියෙනවා. අන්න ඒ ගැන තමයි මේ ආර්ය ශ්‍රාවකයෝ මහත් සංවේගයට පත් වෙන්නේ, බුදුවරු මහා සංවේගයට පත් වෙන්නේ ඒ නිසා. ඒ අන්ධකාරයේ ගියොත් ඒ මිනිස්සු කොහේ යයිද කියලා කියන්න බෑ. තෙරක් නොදකින ස්වභාවයක් තියෙනවා. තවත් උපමාවක් තියෙනවා. මහා සාගරයක අතරමං වුණා වගේ කියලා. මහා සාගරයක් කියන්නේ තෙරක් නොදකින තැනකදී සාගරයේ සිටින විට අපිට හිතාගන්න බෑ ගොඩ බිමක් කොයි පැත්තෙන් තියෙනවද කියලා. මේ සාගරයේ මැද කොයි හරි එක පාට දන්නේ නැතුව අතරමං වුණොත් මෙන්න මෙහෙම අතරමං වෙච්ච ස්වභාවයක් සාමාන්‍ය ජීවිතයේ පෘථජන භාවයේ පුහුදුන් සත්වයාගේ හැම හිතකම තියෙන අතරමං වූ ස්වභාවයක්. ඒ මිනිස්සු පාරේ වේගින් දුවනවා. කොහෙද යන්නේ කියලා හොද් දන්නේ නැහැ. කුමටද යන්නේ කියලා හොද් දන්නේ නැහැ. ජීවත් වෙන්නේ ඇයි කියලා හොද් දන්නේ නැහැ. ජීවත් වීමේ ප්‍රතිඵලය මොකද්ද කියලා හොද් දන්නේ නැහැ. ඒ මිනිස්සුම කල්පනා කරලා බලනවා ඇති ඇයි අපි ජීවත් වෙන්නේ, ඇයි අපි ඉපදුනේ කියලා. මේ ලෝකය කොහෙද දුවගෙන යනවා? දියුණුව සංවර්ධනය කියලා එකක් හොයාගෙන යනවා. හම් වේද සංවර්ධනය? හම් වෙන්නේ නැහැ. මේ පෘථුවියත් අර සිකුරු ග්‍රහ ලෝක, බ්‍රහස්පති ග්‍රහ ලෝක වගේ කාන්තාරයක් වෙච්ච දවසට ඉතින් කියයි සංවර්ධිත ලෝකයක් කියලා. සංවර්ධනයේ තියෙන හිත ඇතුලේ කියලා මීට අවුරුදු 2600කට කලින් මගේ ගෞතම බුදුහාමුදුරුව හොයාගත්ත සංවර්ධනයේ තියෙන හිත ඇතුලේ. මම මේ ධර්මය අවබෝධ කරගත්තේ දවසේ ඉඳලා මම සංවර්ධිතයි. එච්චරයි මම දන්නේ. භෞතික දෙයකට මිනිස්සෙක් කියනවා නම් සංවර්ධනයේ කියලා ඒ මිනිස්සයා මහා මෝහාන්ධකාරයක ඉන්න කෙනෙක්. ඇයි? මම එහෙම කියන්නේ මේ මහ පොළොව මේ තප්පර 30ක් හෙල්ලුණා නම් ඇති ඔය සංවර්ධනේ බිමට වැටෙන්න. මහා සාගරේ තල දෙකක් පොඩ්ඩක් චලනය වුණා නම් ඇති ඒ සංවර්ධනයේ හෝදගෙන යන අවුරුදු 100 ගානක සංවර්ධනය එක මොහොතකින් හෝදගෙන යන. එහෙනම් බුදුහාමුදුරුව පෙන්වෝ මේ ආධ්‍යාත්මික සංවර්ධනය නම් එහෙම හෝදගෙන යන්නේ නැහැ. මොකද ඒක බද්ධ වෙන්නේ කයට නෙමෙයි. එනිසා සංවර්ධනයේ තියෙන ආධ්‍යාත්මය තුළයි. ඒ ආධ්‍යාත්මික සංවර්ධනයේ තරම් මේ ලෝකේ කිසිම සංවර්ධනයක් වටින්නේ නැහැ. ඒ නිසා ප්‍රමුඛයි ආධ්‍යාත්මික සංවර්ධනය. මමත්වයට මමත්වය ඉවත් කළ හැකිද? දැන් අපි ගහ මුලින් නැගිටින කතාව මතක් කළානේ. ගහ මුලින් නැගිට්ටා. ඒක හරි අපූර්වයි. ගහ මුලින් නැගිටලා අපි දිහා සිටපු තැන දිහා බලනකොට අපිට ආපහු වැහෙන පැත්තක් නිර්මාණය වුණා. නැවතත් වැහෙන පැත්තක් නිර්මාණය වුණා. මේ මනසේ ස්වභාවයක් කියලා දෙන්නේ. ඔබ ප්‍රායෝගිකව කරන්නත් පුළුවන්. තමන් ප්‍රායෝගික කරන්න අවශ්‍ය නම් ඔබ නිවසේදී ඒ වැඩේ කරලා බලන්න. පුටුවේ වාඩි වෙලා ඉන්න, නැගිටින්න පුටුවෙන් පුටුව දිහා බලා ගන්න. දැන් ඔබට පුටුව පේනවා. හැබැයි තමන් කලින් දැකීමෙන් සිටපු ප්‍රදේශයේ දැන් ඔබට වැහිලා තියෙන්නේ. ඒක තේරුණා නේද? කලින් දැකීමෙන් සිටපු ප්‍රදේශයේ දැන් මෙතන මතක් කළොත් එහෙම ඔබට ධර්මාසනය වැහෙනවා. ඔබේ පුටුව ඔබට බලන විට මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. සැබවින්ම මෙන්න මේ ස්වභාවයෙන් නැගිටින එකට තමයි භූමැද මුලින් නැගිටලා භූමැද මුල දිහා බලනවා කියලා කියන්නේ. එහෙමනම් අපි නැගිටලා තමන් උන්නු තැන දිහා බලනවායි කියන එක තවත් තීව්‍ර වෙලා ගැඹුරු වුණා. ඒක තේරුණාද? හුදෙක් තමන් පුටුවෙන් නැගිටලා පුටුව දිහා බැලීම පමණක් නෙමේ, හැම මොහොතකම අපිට මේ විදියට බලද්දී වැසෙන පැත්තක් තියෙනවා. බස්නාහිරට හැරුණොත් අපිට නැගෙනහිර වැහෙනවා. නැගෙනහිරට හැරුණොත් බස්නාහිර වැහෙනවා. උතුරට හැරුණොත් දකුණ වැහෙනවා. දකුණට හැරුණොත් උතුර වැහෙනවා. මෙන්න මෙතන තමයි අපි වාඩි වෙලා ඉන්න තැන. කොයි පැත්තට හැරුණත් එක තැනක වාඩි වී සිටිනවා. එතන වැහෙනවා. වැහිලා තියෙන හැමෝද මෙන්න මේ වැසීම තියෙන නිසා හැම පැත්තක්ම පේන්නේ නැහැ. හැම මොහොතකම පැත්තයි පේන්නේ. ඒ නිසා පුදුන් සත්‍යයා සාර්ථක නැත්te ගන්න නිගමන පැත්තයි පේන්නේ. එක පැත්තක් දියුණු වෙනකොට තව පැත්තක් පිරිහෙනවා. එක පැත්තක් සාර්ථක වෙනකොට තව පැත්තක් අසාර්ථක වෙනවා. එක පැත්තක් ඉහළ යනකොට තව පැත්තක් පහළට යනවා. මේ ලෝක ස්වභාවය. කොහොමද මේ දෙයින් අපි බේරෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඥානයට කියන එක ඥාන වචනයක් තමයි සර්වඥතා ඥානය. හැම පැත්තක්ම නිවැරදිව හරියට දකින නිසා, සියල්ල දක්නා නිසා, පැත්තක් වැහෙන්නේ නැති නිසා සර්වඥතා ඥානය. ඒ කියන්නේ අපිට වගේ නෙමෙයි, බුදුහාමුදුරන්ට පිටුපසක් පේනවා. දැන් ඔබට පේන්නේ නැහැ පිටුපසක්. පිටුපසේ ඉන්න කෙනා ඇඟිලි කීයක් උස්සගෙන ඉන්නවද? අත උස්සගෙන ඉන්නවද? ඔබට පේන්නේ නැහැ. මේක කායික වශයෙන් නෙමෙයි අපි ගන්න ඕන, ආධ්‍යාත්මික වශයෙන් උයි. ආධ්‍යාත්මික වශයෙන් අඳුරු පැත්තක් නැහැ. සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් අඳුරු පැත්තක් නැහැ. ඒ නිසා සර්වඥයි. සරුවත්නායි. සර්වඥ වුණොත් විතරයි පින්වත්නි දෘෂ්ටි නැති වෙන්නේ. දෘෂ්ටිගත භාවයේ කියන එකේ ස්වභාවය තමයි පැත්තක් අඳුරු බව. දෘෂ්ටිගත භාවයේ ලක්ෂණයක් තමයි පැත්තක් අඳුරු බව. පින්වත්නි මෙවැනි ගැඹුරු අධ්‍යයනයට සුදුසු දර්ශනයක් මේ ලෝකේ තථාගත බුදුහාමුදුරුවන්ගේම බණපද අතර තියෙනවා මිසක් ඒ සද්ධර්මයේ මග කියපු කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහනවා මිසක් මේ පින්වත්නි කිසිම තැනකින් ඒක අහන්න බෑ. ඒ තියෙනවා නම් ඒ මොනම ස්වරූපයකින් සංස්කෘතියකින් සිටියත් ඒ යුදුවේ තථාගතයන් වහන්සේගේ සරණ ගෙපු අය දර්ශනය දැක්ක අය දැන් යුරෝපයේ ඉන්න හොඳ ආධ්‍යාත්මික උපදේශකයෝ ඉන්නවා, විවිධ ස්වරූප ගත්ත අය ඉන්නවා, හින්දු ස්වරූපයෙන් වගේ ඉන්න අය ඉන්නවා, එක එක ආධ්‍යාත්මික ස්වරූප තියෙන අය ඉන්නවා, හොඳ ටයිකෝට් ඇඳපු මහත්තුරු වගේ ඉන්නවා, මල් මාලා දාලා නළලේ ඉරි ගහගෙන ඉන්න අය ඉන්නවා, හැබැයි හොඳ ආධ්‍යාත්මයන් කතා කරන අය ඉන්නවා. ඒ හොඳ ආධ්‍යාත්මයන් කතා කරන අය තුළ බොහෝ අයගේ ළඟ අවසානයේ ඒගොල්ලෝ කියන කතන්දරේ තමයි මේක හොයාගත්තේ බුදුහාමුදුරුවෝ, මුලින්ම හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. මේ කතන්දරේම ඔය ප්‍රසිද්ධව තියෙන අනිත් ආගම් දෙකේම තියෙනවා, හැබැයි වරද්දගෙන. බොහොම ජනප්‍රිය බුද්ධාගම ඇරුණාම තව ආගම් දෙකක් තියෙනවනේ ලෝකේ. ඒ දෙකෙත් මේ දෙකම තියෙනවා. ඒක ආගමක කියනවා ඒ දෙවියන් සරණ ගිය දවසට එයා පොඩි ළමයෙක් වගේ වෙනවා. එදා ඉඳලා කිසිම වරදක් නැති පොඩි ළමයෙක් හා සමාන එයාට අලුත් ජීවිතයක් ලැබෙනවා කියලා යාගමේ කියනවා. මේ මොකද්ද මේ කතා කරේ? ආර්ය භූමියේ උපතක් ගැන. පොඩි ළමයෙක්ගේ මනසක් වගේ ඉතාම පිරිසුදු පවිත්‍ර මනසක් ඇති වෙනවා. එතන ඉඳලා අලුත් ජීවිතයක් ඇති වෙනවා, කිසිම පාපයක් නැහැ කියලා. ඉතින් ඒකට ඒ මිනිස්සු දැන් කරන්නේ මොකද්ද? වාක්‍යයක් කියනවා. ඒ වාක්‍යය අනිත් එක්කෙනා කියුවාම ඔයා දැන් අද ඉඳලා පොඩි ළමයෙක් වගේ කියනවා. ඉතින් බොරුවක් නේ. ඒක කෙරෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ධර්මය අවබෝධ කරගත්තොත් කවදෝ හරි කෙනෙක් කවදක හරි නෝනේ යථාවබෝධ කරොත් අන්න එදාට එයා පොඩි ළමයෙක් වගේ වෙනවා. තේරුණා නේද? ඒසක අවුරුත් මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත මේ අයට මේ පොඩි ළමයෙක් වගේ හරි මේ කියලා බනින්න බෑ. මොකද ඒත් කොහොමද පොඩි ළමයෙක් වගේ තමයි. දැන් මාත් ලොකු ස්වරූප නැහනේ. මාත් පොඩි ළමයෙක් වගේ මේ ෆෝන් එකක් ඉස්සරහා තියාගෙන ඒකට බන කියනවා. ඈ මම මගේ වැඩ ටික කරගෙන යනවා. මට අමුතු ගරුත්වව අරව මේව නැහැ. කරන්න වැඩක් තියෙනවා නම් ඒ වැඩේ මම කරගන්නවා මිසක් මං මිනිස්සු මොනව හිතයිද එහෙම හිතන්නේ. මගේ දෙයක් තියෙනවා නම් ඉතින් මං ඇයි ඒ දේවල් කරගන්න නැත්තේ? ඈ එනිසාවෙන් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්මයේ ඔබ අයිතිකාරයකේ ධර්මයට විශේෂයෙන් උපත්ති බෞද්ධයෙක් වීම නිසා පැවිදි වෙච්ච හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමන් කාසාවන් කයත්වා දත්වා තත්වා ඒව කියලා තමයි මේ මහාන වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණව මේ ඔක්කොගේම නිදහසින් නිදහස් වෙන්න කියලා ආධ්‍යාත්මිකව. හැබැයි මිනිස්සු මේක මේ වචනේ නිකන් භාවිතාවට ගන්නවා, හාමුදුරුවන්ට නිකන් පහර දෙන්න වගේ. ඒ මිනිස්සුත් මඩවලේ ඉඳගෙනම තමයි ඒක කියන්නේ. ඒක නිසා ඒ මිනිස්සුන්ට ඒක කියන්නේම අදාළත්වයක් නැහැ. හැබැයි මේ ලෝකේ මිනිස්සු වාසය කරමින් ඉන්නේ සබ්බ දුක්ඛ රැස් කරන. හැබැයි සබ්බ දුක්ඛ රැස් කරන ලෝකයේ හිටියට ඒ සියලු මිනිස්සු හිතන්නේ සබ්බ දුක්ඛ රැස් කරන කියලා නෙමෙයි හිතන්නේ. එයතු හිතන්නේ මේක තමයි මාර්ගයේ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා. දැන් මේ පොදුන් ලෝකයේ ඉන්න කිසි කෙනෙක් හිතනවද මම යන්නේ වැරදි මඟ කියලා? හිතන්නේ නැහැ. අසාරේ සාරමතිනෝ අසරුදේ සරුයි කියලා හිතනවා. ඒ කියන්නේ මම මේ සබ්බ දුක්ඛ රැස් කරනවා කියලා එයාට තේරෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ වගේ තමයි හැමෝටම තේරෙන්නේ. මම මේ යන මාර්ගය තුල මට දුකෙන් ගැලවීමක් තියෙනයි කියලා. දුකෙන් ගැලවෙන්න කියලා කොහෙද දුවනවා කවුරුත්? තාමත් ගැලවිලා නැහැ. දැන් රාවණ රජුරුවන්ගේ කාලේ ඉඳලා පාරවල් හදනවා. හදලා ඉවර වෙලා නැහැ. ඒ කාලේ ඉඳලා ලෝකෙ දියුණු කරනවා. ඒක හදලා ඉවර වෙලා නැහැ. ඒ කාලේ ඉඳලා පහසුකම් හොයනවා. තාම පහසුකම් ලැබිලා නැහැ. හරි හදිස්සි. අපි ඔය දුරකථන එහෙම සෙල්ෆෝන් දුරකථන එන කාලවල 80 ගණන් වල 90 ගණන් වල මම කල්පනා කරනවා පොඩි ළමයෙක් හැටියට ඒ දුරකථනේ ආවම මිනිස්සුන්ගේ වැඩ ගොඩාක් හරි සැහැල්ලු වෙයි. මොකද හදිස්සියක් නැහැ. මෙතන ඉඳලා දුවන්න ඕනේ නැහැ. ගෙදර එහා පැත්තේ ගෙදරට පණිවිඩයක් යවන්න. ඒ වගේම පිටරටක ඉඳලා ලියුමක් ගෙන්නලා ලියුමක් දාලා එහෙම මාස ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත හරීම මානසික සහනෙන් ගත වෙයි. මොකද මිනිස්සුන්ට කෝල් එකක් දීලා ඉන්න තැන අහගන්න පුළුවන්, සැප දුක අහන්න පුළුවන්. මිනිස්සු හරී රිලැක්ස් වෙයි කියලා මං හිතුවා. මට කියන්නේ ඒක වුණාද කියලා? ඒක වුණේ නැහැ. ඊළඟට අපි හිතනවා තව තව දේවල් ලැබුණාම අපි හිතනවා දැන් වාහන වලින් යන එක ට්‍රැෆික්නේ. මම හිතනවා කලබලේ නැති වෙයි. අපි හැමෝටම නිකන් පොඩි පොඩි ගුවන් යානා වගේව තිබ්බනම් උඩින් යන්න. අපි හිතනවා අපේ හදිස්සිය නැති වෙයි. අපි බොහොම මේ ට්‍රැෆික් එකක් නැතුව අහසේ උඩින් ගිහිල්ලා ගෙදරට බහිවි කියලා. දැන් ආතත් සී ක්ලාක් මහත්තයා නම් කියලා තියෙනවා 2025 30 වෙනකොට මේ ලංකා මිනිස්සු කුරුමිනියෝ වගේ උඩින් යනවා කියලා. දැනට ලෝක නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් ලංකාවට ඒ ඉස්සෙල්ලම ගෙනහොත් හැදුවොත් ලංකාව කුරුමිනියෝ වගේ උඩින් යයි. පොඩි මෝටෝ සයිකල් වගේ ස්වභාවයකින් උඩින් යනවා. ඒත් මනුස්සයාගේ මේ තියෙන කලබලකාරීත්වය, ආවේගශීලීත්වය, ඉක්මන් බව අඩුවේද? නෑ. දැන් අපි හිතනවා හයිවේ එක වැටුණාම පැය 6ක් 7ක් ගියපු කතරගම ගමන දැන් පැය 3කින් වගේ යන්න පුළුවන් කතරගමට. අපි හිතන වේග හිමියයි කියලා, සංසුන් අයයි කියලා. නෑ, ඒකත් 145 දාලා. මොකද හේතුව? තව පොඩ්ඩක් අඩු කරගන්න. එතකොට අපිට වේගෙන් යන යානයක් හම්බුනොත් ඒ මර කුරුමිනියා වගේ අනිවාර්යෙන් අපි විනාඩි 15ක් 20ක් ඇතුළත ඉඳීවි කතරගමට ගිහිල්ලා ඒකත් මත වෙනවා. එහෙමනම් කොහේද මේක තියෙන්නේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ භෞතික දෙයින් සපුරන්න බැරි තැනක මිනිසයා ජීවත් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරු මේක උපමා කරනවා මහා සාගරේ කවදක හරි පිරීලා උතුරලා යනවා. මිනිස් සිත මිනිස් අවශ්‍යතා කවදාවත් පිරීලා ඉතිරලා යන්නේ නැහැ. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය ඔබ අවබෝධ කරන්න. ඔබේ ආධ්‍යාත්මය ඔබ අවබෝධ කරගන්න. එවිට ඔබට කරත්තේ වේගයක් ප්‍රමාණවත්. සැනසිලිදායක මිනිස්සෙකුට කරත්තේ වේගයක් ප්‍රමාණවත්. කරත්තේ වේගයක් ප්‍රමාණවත්. දැන් ඔබට මේ දේශනා අහගෙන ඉඳියන් අපහැදිලි භාවයක් ඇති වෙන්න පුළුවන් අලුත් කෙනෙකුට. ඒ කෙනාට ඇති වෙන්න පුළුවන් මොකක්ද එහෙනම් අපි කරන්න ඕන කියලා. විදර්ශනා කරන්න ඕන. මානසිකරෝත තමාගේ ආත්මය පිළිබඳව ගවේෂණය කරන්න ඕන. ඊළඟට ඉතින් ගොඩාක්ම ඉතින් විචක්ෂණශීලී බුද්ධිය අඩු නම් ඊළඟට අහන විදර්ශනා කරන්නෙත් කොහොමද? අපි ළඟ ගවේෂණය කරන්න තියෙන්නේ මොකද්ද කියලා. සමහර ආගම්වල ඉන්න අය අඩුම තරමේ හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් තමන්ගේ ආධ්‍යාත්මයට පොඩ්ඩක්වත් නැඹුරු වෙලා නැහැ. මොකද්ද නොදෙකපු දෙයක් ඔළුවේ පුරවගෙන එතනින් සියල්ල දෙනවයි කියලා හිතාගෙන යාදමින් ඉන්නවා. බෝම්බ ගහනකොටත් දෙයියෝ කියලා කියනවා, බෝම්බ වැටෙනකොටත් දෙයියන්ගේ නම කියනවා, මැරෙනකොටත් දෙයියන්ගේ නම කියනවා. මිත්‍යාවේ බරපතල කම. ඉතින් මේක අඩු වැඩියෙන් කොයි සත්වයක් කොයි ආගමිත් කරනෝ අපිත් ඒක දානෝ කර්මයට කියලා කියනවා, ග්‍රහාපලයට කියලා කියනවා, ලබා උපන් හැටි කියලා කියනවා, පෞපින් හැටි කියලා කියනවා. ඒකම තවත් පැත්තක්. ඒක වෙනසක් නැහැ. කවුරුත් යම් පටලවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් මිස පටලවා ගැනීමේ අඩුවක් නැහැ මේ පුදුන් සත්වයා ළඟ. පටලවාගත්ත ක්‍රමයේ වෙනස තියෙන්නේ. අපි පටලවාගත්ත විදියට නෙමෙයි අනිත් ආගමිකයෝ පටලවාගෙන තියෙන්නේ. ඒ ආගම් වලට අදාළ විදියට ඒගොල්ලෝ පටලැනවා. හැබැයි පටලැවිලා කවුරුත් පිච්චෙනවා නම් ඇති වැඩක් වෙන්නේ නැහනේ. දෙයියෝ ශ්‍රේෂ්ඨ වුණාට, දෙයියෝ උත්තරීතර වුණාට, බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ වුණාට, බුදුහාමුදුරුවෝ උත්තරීතර වුණාට වැඩක් නැහැ. තමන් දැවෙනවා නම් තමන් නිවෙන්න ඕන. කොහොමද තමන්ට නිවෙන්න පුළුවන්කම ලැබෙන්නේ? හරි දැක්ම, සම්මා දිට්ඨිය වන. සම්මා දිට්ඨිය කියන්නේ ආලෝකයක්. නත්ති පඤ්ඤා සමාලෝකා. මේ ලෝකේම කතා කරගෙන ඉද්දී හිරු ආලෝකය තමයි ලෝකේ තියෙන වටිනාම විශාලම ආලෝකය කියලා. බුදු කෙනෙක් ලොවට පහළ වෙලා කියනවා, ප්‍රඥාව නැමැති ආලෝකය නැත්නම් හිරු සඳු පෑවුවට වැඩක් වෙන්නේ නැහැ. දැන් තේරෙනව නේද? ලෝකෙ දිහා අපිට පේනවත් බලාගෙන යනකොට ප්‍රඥාව නැමැති ආලෝකය නැතුව අන්ධකාරයෙන් වෙලෙන මිනිස්සුන්ට රාත්‍රිය දහවලක් බවට පරිවර්තනය කරලා දුන්නත් වැඩක් නැහැ. ඒ මිනිස්සු කරන්නේ අඳුරු වැඩ. අඳුරු විදියට හිතනවා, අඳුරු විදියට වැඩ කරනවා, අඳුරේ දැවෙනවා, අඳුරේම වුන් විපාක ලබනවා. දැන් මේ අන්‍යාගමිකයන්ට ඒ කර්ම විපාක නැද්ද? තියෙනවා. මොකෝ චුන්දසූකර බුදුහාමුදුරු සරණ ගියපු බුද්ධාගමේ කෙනෙක්ද? නෑනේ, වෙන ආගමකට ගියනේ. කර්ම විපාකය එයාට පළ දුන්න අර ඌරෙක් වගේ කෑ ගහලා මැරලා ගිහිල්ලා අපායෙ ඉපදුනා. දේවදත්තත් බුදුහාමුදුරු මේ පරමාර්ථයෙන් සරණ ගියේ නැති කෙනෙක්. බුදුහාමුදුරන්ට හතුරුකම් කරනවා. ඒ බුදුහාමුදුරු සරණ ගියා නම් එහෙමනම් එයත් එහෙම ගියා. ඒ නිසා මොනාගමේ හිටියත් බුදුහාමුදුරු සොයාගත්තේ ආගමක් නෙමේ, විද්‍යාව, මනෝ විද්‍යාව, මානව ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. ඒ නිසා සියලු මිනිස්සුයෝ මේ බුදුහාමුදුරුවන්ගේ සත්‍ය ධර්මය රැකගන්න ඕන. පනමින් ඥානවන්තයෝ මොන ආගමේ හිටියත් ඔබ ආදරය කරන්න ඕන. මොකද බුදුහාමුදුරුව විද්‍යාඥයෙක් වන නිසා. විද්‍යාත්මකව දේශනා කර විද්‍යාඥයෙක්. බෞද්ධයන්ගේ ඔළුවට ගියපු එක කාරණයක් තමයි ඔවුන් බුද්ධාගමේ සියල්ල දන්නවා කියන සංකල්පය ඔළුවට ගියපු එක. බුද්ධාගම සියල්ල ඔවුන් දන්නවා කියන තැනට එන්නේ ඉතාම පටු වචන තුනකින්. මෙන්න මේ තුන මම දන්නවායි කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. මොකද්ද? මම දන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒක පදනම් කරගෙන ඔවුන් හිතනවා ජීවිතය තුළ හැමදේම ප්‍රතික්ෂේප කරගෙන ඔක්කොම වැඩක් නැහැ කියලා හිතීම ශ්‍රේෂ්ඨත්වයක් කියලා. එතකොට කම්මැලියෙකුට, මෝඩයෙකුට, නොහැකියාවක් ඇති පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨ වීමට තියෙන හොඳම මාර්ගයක් බවට පත් කරගන්නවා. මට ඕව වැඩන්නේ, මං ඕවට ආස නැ, මට ඕව ඕන්නේ කිව්වම හරි, කිසි දෙයක් කරන්න ඕනේ නැහනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ තමයි වැරදි තැනකින් අල්ලගත්ත විදිය මිනිස්සු. ඒ නිසා මුකුත්ම කරන්න බැරුව කැලේකට වෙලා සමහරලාට මෙලෝ සංසාර දෙයක් දන්නේ නැතුව ඉන්න මනුස්සයාව ශ්‍රේෂ්ඨ සිල්වන්තයෙක්, මහා ඉෂිවරයෙක්, යෝගියෙක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා මෙන්න මේ වැරදි දර්ශනය නිසා. එහෙම කැලේ හිටියද, නගරේ හිටියද එහෙම නෙමෙයි බලන්න ඕන. මේකේ ඥානය, මේ දර්ශනය තියෙනවද නැද්ද කියන එක කෙනෙක් තුළ. ඒ වගේම මිනිස්සු පරිපූර්ණ මිනිස්සයෝ කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ මිනිස්සයාගේ උපාධි කීයක් තියෙනවද, මුදල් කොච්චර තියෙනවද, නිලතලයේ මොකද්ද කියලා හොයලා බලන්න මේ බලන්න ඕන. මනස කොච්චර උසස්ද කියලා බලන්න ඕන. දර්ශනය කොච්චර උසස්ද කියලා බලන්න ඕන. ඥානය කොච්චර උසස්ද කියලා බලන්න ඕන. ඒ උසස් තලයෙන් තමයි කෙනෙක් අඳුන ගන්න ඕන. ඒ නිසා ඉන්න තැනින් නෙමෙයි. එනිසා අපි ඉස්සෙල්ලම මතක තියාගන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ඔබට විශ්ය නෑ, ඔබ දන්නේ නෑ කියලා අදවත් තේරුම් ගන්න. ඇයි එහෙම කියන්නේ? අපි දන්නේ නැද්ද? එතකොට අපි දන්නේ බොරුවක්ද? ඔබ දන්නේ බොරුවටත් එහා ගියපු බොරුවක්. මේ අනිත්‍යයි කියන වචනය පරිසමාප්ත අර්ථය දන්නේ බුදු කෙනෙක් සහ මහරහතන් වහන්සේ කෙනෙක් පමණයි. අනිත්‍ය වඩන්න පුළුවන්කම තියෙන්නේ බුදුවරුන්ට, රහතුන්ට විතරයි. එහෙම කිව්වහම ඔබට මං ගැන මොකද හිතෙන්නේ? අපේ සමහර හාමුදුරුවෝ කියන වචනයකින් කිව්වොත් මූ කන්න එපායි කියලා හිතෙන්නත් පුළුවන්. මූ කොටිය කන්න එපායි කියලාත් හිතෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ මොකද්ද එහෙනම් කරලා තියෙන්නේ? ඇත්ත, ඔබ ඒ තරම් මෝහ අන්ධකාරයේ. අනිත්‍ය විෂය වන්නේ දැන් බලන්න ඒක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා ඔබ සොයා යන්න, ගවේෂණය කරගෙන යන්න. අනිත්‍ය පරිපූර්ණ වශයෙන් විෂය වන්නේ බුදුවරුන්ට, මහරහතුන්ට විතරයි. අනිත්‍ය කියන්නේ අරිහත්ත්වයට. එහෙනම් අපි මේ අනිත්‍යයි කියලා හිතාගෙන හිටියේ මැරුණාම අපි මිනිස්සුකට අනිත්‍යයි කිව්වා, ගෙයක් දොරක් කැඩුනහම අනිත්‍යයි කිව්වා, මොනවා හරි දෙයක් කැඩුනහම අනිත්‍යයි කිව්වා, ඈ ලෙඩ වෙනකොට අපි අනිත්‍යයි කිව්වා. ඒක දනිත්‍ය, ඒකනේ නෑ. ඒවත් මිනිස්සුන්ගේ නිත්‍යතාවම තමයි. එහෙනම් ලෝකයේ මේ අවසාන පදාර්ථය හැටියට සලකනවා පරමාණු. එතකොට ඒ එතන තමයි අනිත්‍ය. කොහෙද එතනත් නෑ අනිත්‍ය. ඒකෙත් කාලයක් ගියාම තා මොකද්ද ඉලෙක්ට්‍රෝන මොනවද තා මොනවද හොයා ගන්නවා. ඒකත් අනිත්‍ය නෑ. ඊළඟට අපි හිතනවා එන ඒක තමයි අනිත්‍ය. නෑ ඒකත් තව කාලයක් යවුවම ඕකෙත් මොකක් හරි දුවනවා කියලා එකක් හොයා ගන්නවා. තාම අනිත්‍ය හොයා ගන්න බැලි වෙලා තියෙනවා. විද්‍යාත්මක ලෝකයේ ඒක හොයන්න බෑ. මොකද විද්‍යාත්මක ලෝකේ භෞතික විද්‍යාත්මක ලෝකේ යන්නේ විද්‍යාත්මක ලෝකයක් නෙමෙයි, භෞතික විද්‍යාත්මක ලෝකේ යන්නේ ඉන්ද්‍රිය විෂය, යන්ත්‍ර සූත්‍ර විෂය පදනම් කරගෙන. නිර්වාණ ධාතුව ඉන්ද්‍රිය විෂය, යන්ත්‍ර සූත්‍ර විෂය පදනම් වෙන්නේ නැහැ. හැබැයි මේ මැෂින් එකක් හයි කරලා බැලුවොත් ඒ නිර්වාණ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙකුට එයාට තේරෙනවා අර පුදුන් කෙනෙකු කුගේ මනසට වඩා මෙයාගේ මනස හොඳයි කියලා. ඉතින් මේ මම ඕස්ට්‍රේලියාවේ වැඩම කරපු වෙලාවේ මම මහත්තයෙක් එක්ක යනකොට ওই මෙල්බර්න් නගරේ එක තැනක දිනන ෆ්‍රී ස්ට්‍රෙස් චෙක් කරන මැෂින් එකක් දාගෙන. මම හිතන්නේ මෙල්බර්න් වල උසම ගොඩ නැගිල්ල තියෙන තැන ටවර් එක. ඉතින් මම කෝ අපි දෙන්න මේ ස්ට්‍රෙස් චෙක් කරමු. ඒ වගේම මම පොරොන්දුවක් වුණා මුලින්ම මට ස්ට්‍රෙස් වැඩි නම් මං අද බණ කියන සුදුස්ස නෙමේ. ඈ ඔබට ස්ට්‍රෙස් අඩු නම් ඔබයි අද බණ කියන්න ඕන. මොකද ස්ට්‍රෙස් වැඩි කියලා බණ කියලා වැඩක් තියනද? කිසි තේරුමක් නැහැ. දැන් මිනිස්සුන්ට බය වුණා මට අද බණ කියන්න වේද නැද්ද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඉතින් අපි දෙන්නම චෙක් කරා. ඉතින් භෞතික වශයෙන් පොඩ්ඩක් මේ ස්ට්‍රෙස් පැත්ත ඕන වැඩි වෙන්නටත් ඉඩ තිබුණා. මොකද මට පොඩ්ඩක් සුග ඒ දවස්වල පොඩ්ඩක් වැඩි වෙලා තිබුණා. නමුත් ඒත් නෑ අර කිව්වා හාමුදුරුවන්ගේ ස්ට්‍රෙස් නෑ අඩුයි. අරයට කිව්වා අර වැඩි කියලා කිව්වා. එනම් මං කව මම බණ ටික කියන්නම් කියලා. තේරුණා නේද? ඉතින් ඒ නිසා මේ යන්ත්‍ර සූත්‍රවලුනොත් ඇත්ත ඒක මනින්න පුළුවන්. ඒක යන්ත්‍ර සූත්‍රයේ මනින්න අමුතු මනසක් අල්ලලා නෙමෙයි අර මනසෙන් දෙන ආවේගය තුල අපි මේ ශෛල උත්තේජනය වෙන වේගය බලලා තමයි අර මැෂින් එක මාක් කරන්නේ. මෙයාගේ හෘද ස්පන්දනය මොන තරම් මේ ගැහිම තුල කොහොමද මෙයාගේ ආවේගයන් වැඩ කරන්නේ කියලා. ඒත් මනස අල්ලලා නෙමෙයි මනසින් කයට ඇති කරන බලපෑම් අල්ලලා තමයි ඒක හොයාගන්නේ. අපිටත් තිබුණා මේ මානසික පීඩනය තිබුණා අඩු උනේ පින්නතුනේ දෘෂ්ටිය එළවල දාපු දවසේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන සීලයට ආපු දවසේ, දෘෂ්ටි නැති සීල් රකින්න ආපු දවසේ ඉඳලා තමයි ඒ ස්ට්‍රෙස් එක නැති වුනේ අපිට. නැත්තම් අපි දෙලෝ රත් වෙලා හැමතිස්සෙම මොලේ පීඩනයක් ඇති කරගෙන කල්පනා කරමින් එළවම් මෙළවක් හොයමින් ඉන්නවා. එකක් ලෞකික අභියෝග ජය ගන්නේ කොහොමද කියලා පිස්සු වැටිලා වගේ ඉන්නවා. අනිත් එක ආධ්‍යාත්මික මේ සංසාරික ලෝකයේ වශයෙන් කොහේ යයිද කියලා බය තියෙනවා. අපායට යයිද කොහේ යයිද, ආයි ගිහිල්ලා ආයි අපායට වැටේද දුකට වැටේද කියලා මහා බයක් තියෙනවා. පුදුම ලෝකයේ සිටියේදී අපාභිය තියෙනවා නම් හොඳයි. ඒ අපාභිය තියෙන කෙනා අනිවාර්යෙන් එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න සද්ධර්මය අහන්නම ඕන. සද්ධර්මය එක දිගට අහන්න පුළුවන් නම් වඩා හොඳ. ඒක පින්නතුන්ට යන්ත්‍ර සූත්‍ර ඕනේ තමා තුලින් තේරුම් ගන්න පුළුවන්. ධර්ම දේශනාවක් ඇහුවාම ඔබේ මනස නිදහස් වෙනවන යම් ප්‍රමාණයක ඔබ හිතන් එක දිගට මේක සැහැල්ලු කරගෙන ගියොත් එහෙම කොච්චර මෘදු බවට පත් වෙලා මේක අවසන් වෙනවද? මේක සබන් කෑල්ලක් වගේ එකක් වුණා නම් අද ටිකක් ගාලා තිබ්බා, ඊට පස්සේ ආයෙ තව සතියකින් නැවත් ඕක ආයි ගානකට ඕක ඉවර වෙලා පොත්ත වෙලා සබන් කෑල්ල නැතුව යනවා. දැන් මේකේ අනිත් ඒ වගේ ක්‍රියාවලියට වැඩිය වෙනස් දෙයක් සිද්ධ වෙනවා. බණ ටිකක් අහනවා, දැන් අහලා දැන් මෙතන සද්ධර්මයෙන් හිත පොඟවාගෙන මෙතන ඉඳලා ආයෙ එළියට ගිහලා සතියක්ම මඩේ දාගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ ආයෙ අර මඩ ඌර තමයි ආයෙ එන්නේ. තේරෙන්නේ නැද්ද? මරේ නටලා තමයි එන්නේ. ඒ ආවම ආයෙ සෝදනවා, ආයෙ යනවා. ඒකට පින්නතුනේ අපි අර එක පාඩ මේ වර්ධනය වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කියතොත් අපි මුදල් හම්බ කරනවා, වැය කරනවා. මුදල් හම්බ කරනවා, වැය කරනවා. හම්බ කරන හා සමාන වැය කිරීමක් කළොත් දිනුවක් නැහැනේ. එහෙම නැත්නම් හම්බ කරනවා ටිකක් වැය කරනවා. අන්න එහෙම වුණොත් එයාගේ මනස එයා රැකගත්තු ධර්මයේ තුල ඉතාම කෙටි කාලයකින් ජීවිත පරිවර්තනය වෙනවා. මොකද ජීවිත පරිවර්තනය වෙන්නේ කියන්නේ අපි මේ ඇඟ ඇතුලේ වෙලාගෙන ඉන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එළියට පයින්නෝ අයින් වෙලා යනවා අපේ ඇඟෙන්. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? නිකන් මහසෝන් දිෂ්ටිය වගේ මේක වෙලාගෙන ඉන්නේ කියලා. ඈ ඔබේ මනස අල්ලගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද? ආත්ම දෘෂ්ටිය. ඒ මමයා කියන කෙනාව තමන්ගේ හදවත තමන්ගේ ඇටකටු මස් නහර අල්ලගෙන ඉන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැත. අන්න යාව එළෙවුවනම් කොහොමද යා එළවෙන්නේ? අවසාන දෘෂ්ටියත් ඔබ අත්හරින දවසට තමයි යා මෙතන යන්නේ. ඒ කියන්නේ එයාගේ ණය අවසාන ණයත් ගෙවන්න ඕන. නැත්නම් අපි ඒකට කියමු මාරය කියලා. මාරයගේ අවසාන ණයක් දෙවන්න ඕන. මාරය අපි ගැලවෙන්න යන්නේ කියලා කිව්වාම ඔයා ගැලවෙන්නකෝ. ගැලවෙන්න මගේ දේවල් ඔක්කොම මට ආයේ දීලා. හරියට අර ඩිවෝස් එකක් වගේ තමයි. නෝනලත් එහෙමනේ. ආ ගැලවෙන්න මගෙන් ගත්ත ඔක්කොම මට දීලා කියලා කියයි කවුරු හරි. මාරයා එහෙමයි. මාරයා කියනවා එයාගෙන් ගත්ත හැම දෙයක්ම එයාට දෙන්න කියලා. එහෙනම් අපිට ලෝකේ අතහරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අපිට සැප අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. දුක අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට විවිධ හැඟීම්, බැඳීම්, ආශාවල් අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ගැටීම් අතහරින්න පුළුවන් වෙනවා. මෙන්න මේ නිසා අපි කියනවා සියල්ල කියන වචනේ මොනතරම් ගැඹුරුද? සියල්ල අත්හරිනවා. යම් කිසි ආර්ය ධර්මයක් යම් උත්තමේ ප්‍රතිවේද කළාද ඒ උත්තමයා ආධ්‍යාත්මික වශයෙන් සියල්ල අත්හැරපු කෙනෙක්. එයා අල්ලගත්ත කෙනෙක් නෙමෙයි. එයා රැවටෙන්න එපා කිසි කෙනෙක් එයා අල්ලගෙන ඉන්නවා කියලා. කොච්චර දේවල් තිබුණත් නැතත් එයාට හොඳ පුටුවත් එකයි, ගල්තලාවත් එකයි, යායි කැලේක ගිහිල්ලා ගල් ගුහාවක හිටියත් එකයි, පාරේ හිටියත් එකයි, ගහක් යට හිටියත් එකයි, දානේ හම්බුණත් එකයි, නැතත් එකයි. එයාට කිසි දෙයක් මේ ලෝකෙ ලොකු නෑ. කිසි දෙයක් වෙනුවෙන් හඬා වැටෙන්නේ නෑ, වැද වැටෙන්නේ නෑ, යදින්නේ නෑ. හැබැයි ඉතින් කිසි දෙයක් නොලැබේවා මට කියලා හිතන්නේත් නැහැ, ලැබේවා කියලා හිතන්නේත් නැහැ. නොලැබෙන දේවල් නොලැබේවා, ලැබෙන දේවල් ලැබේවා. මම හිතන්නේ එහෙම හැමදාම. ඔබටත් පුළුවන් නම් එහෙම හිතන්න. හරි මානසික සාහනයක්. නොලැබිය යුත්තක් තියෙනවා නම් අනේ මට ඒක හම්බ වෙන්නම එපා. ඔබ ඇත්තෙම ඔබේ හිත සූදානම්ද එහෙම කියන්නේ? නෑ ටිකක් මමත් කියනවා. නෑ ඒක කරන්න එපා. ඉතින් නොලැබිය යුත්තක් හරි තියෙනවා නම් ලැබේවා. මං හිතන්නේ නොලැබිය යුත්තක් ඇයි අපිට ලැබෙන්නේ? අපි නුසුදුසු පුටුවක් ඇයි අපිට ලැබෙන්නේ? දැන් මම ඔබට මේ ආසනය දුන්නොත් එහෙම මේ වැඩේ ඔබට කරන්න බැරි නා වැඩක් නෙමෙයිනේ. එතකොට ඔබ කල්පනා කරේ ඇත්තටම මට නොලැබිය යුත්තක් ලැබිලා තියෙනවා, මේක මට වැඩක් නේ කියලා. ඉතින් දුර්ගමනු රජුරුවොත් එහෙම කළාලු. ඉතින් මේ ආර්ය ශ්‍රාවකය මේ බණ කියන බලාගෙන ඉඳලා ඒ දවස්වල මේ මතක බණ නෙමෙයි අවබෝධයෙන් බණ කියන රහතන් වහන්සේලා වැඩ හිටියනේ. ඉතින් රහතන් වහන්සේලා බණ කියන බලාගෙන ඉඳලා මේ ඉල්ලුවා මටත් ඕක කරන්න පුළුවන් ඇති කියලා අර දේශපාලකයෝ කතා කරනවා වගේ. දැන් අද තියෙන බණ නම් පුළුවන් දේශපාලකයන්ට කියන්න. නමුත් මේ ආර්ය ධර්මයේ Nirodha ගැන කතා කරන්න බෑනේ. ඔන්න දුර්ගමනු රජුරුව ගත්ත ධර්මාසනය අරගෙන නැගලා බණ කියන්න පටන් ගත්තා. ටික වෙලාවක් කියන්න යනකොට මෙන්න දාඩිය බේරෙනවා අතර වටේ. ඇයි? එයාට ඒක කියාගන්න බෑ, තේරෙන්නේ නෑ, විශ්ේ වෙන්නේ නෑ, කරුණු වෙන්නේ නෑ. ඊට පස්සේ කිව්වා මම නුසුදුසක් ලබා ගත්තා, මම මේකට නුසුදුසුයි කියලා ඒක බාර දුන්නා. ඒස සුදුසුක් ලබන්න ඕන, සුදුසු දෙය ලබන්න. එවිට ලැබීමේ හා නොලැබීමේ කවදාවත් තැවීමක් හටගන්නේ. නොලැබෙන යුත්ත නොලැබේවා, ලැබෙන යුත්තම ලැබේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්න. කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම හැබැයි ඔබට ලැබෙන්න තිබුණු පැති ඔබ සමහර වෙලාවට අහුරගෙන හිටියනම් ඒව විවෘත වෙලා ඔබට ලැබෙන්නත් පටක් ගන්නවා. ඒ ඔබ නොසිතුව පැත්තකින් ඔබට ගලාගෙන එන්න තීච්ච දේ සමහරලාට වැහිලා තිබුණා වෙන්න පුළුවන් ඔබ වෙන පැත්තකට හැරිලා හිටපු නිසා. අර විදියට විවෘත භාවයක් ඇති වෙනකොට ඔබට ඇත්තටම ගලාගෙන එන්න ඕන පැත්තෙන් ඒ දේ ගලාගෙන එයි. සද්ධර්මයේ ගලාගෙන එන්න ඔබ සුදුසු වෙලා ඉන්නවා. ඒත් ඔබ හැරිලා හිටියොත් ලෞකික පැත්තට සද්ධර්මයේ වැහිනවනේ. නමුත් අර විවෘත භාවයත් එක්ක ඔන්න සද්ධර්මයේ ගලාගෙන එන්න පටන් ගන්නවා, සත්‍ය ගලාගෙන එන්න පටන් ගන්නවා. ධනය හරි බලය හරි නිලය හරි වෙන්න පුළුවන්. ඔබේ මනස උසස් වෙනකොට ස්වභාව ධර්මයෙන් ඔබ ඉහළට ගෙනියනවා. මනස ඇතුලේ සුදුසුකම් හදාගන්න විතරයි තියෙන්නේ. නිකම් බොරු නැහැන්න ඕනේ. මනස ඇතුලේ ඔබ සුදුසුකම් හදාගන්නකොට මේ ස්වභාව ධර්මය ඔබව තියෙනවා ඉහළින් ඉහළින් මෙච්චර ඉහළින් තියලා. මොකද නවලෝක මුදලාට තිබුණොත් උපාධි 500ක් ආරතියක් තිබුණේ නැහැනේ. ඒ වගේ එක්තරා විදියක තමා තුළ ඇතිවෙන්නා වූ යම් යම් සුසුකම් ඇති වෙනකොට එයා ස්වභාව ධර්මයෙන් ඉහළට ගෙනියනවා. හැබැයි ඉතින් අපි මතකත් තියාගන්න ඕන, හුදෙක් කරාපෙක් කිව්වොත් සුදුසුකම කියලා කියන්නේ හුදෙක් ධනය මත පදනම්ව බලන එකක්වත්, නිලයේ මත පදනම්ව බලන එකක්වත් නෙමෙයි, ආධ්‍යාත්මික නිවීම පදනම්ව බලන එකක්. ඒ නිසා මේ භෞතික උදාහරණයක් ගත්තට ඔබ ඒක ආධ්‍යාත්මික වශයෙන් පමණක් භාවිතා කරන්න. එහෙම නැත්නම් తాවකාලිකව ලෝකයේ භෞතිකව පෝසත් වෙච්ච ආධ්‍යාත්මික දුප්පත්ම පිරිස ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. එහෙම නැතුව මේ අපි මේ ආදර්ශයට දෙන්නේ නැහැ, උදාහරණයට දෙන්නේ නැහැ. භෞතික මිනිස්සයා ළඟ ආධ්‍යාත්මික පෝසත්කමක් තියෙනවා කියන වැරදි ආදර්ශයක් නම් ගන්න එපා. එහෙම නැත්නම් හැමෝම අර මේ ලොකු ව්‍යාපාරිකයෝ වෙන්න බලයි, ධර්මයක් නැතුව නේද? දහමක් නැතුව. දහමක් නැති මොනම ශාස්ත්‍රයක්වත් වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති වෛද්‍යවරයා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති පොලිස් නිලධාරියා, හමුදා නිලධාරියා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති දේශපාලඥයා වැඩක් නැහැ. ආත්ම සංවේදීත්වය නැති තමා උපමා කරගත්තේ නැති හාමුදුරුවෝ වැඩගත් නැහැ. තමා උපමා කරගත්තේ නැති ආගමිකයා වැඩක් නැහැ. ඒ ආගමිකයා තුච්ච ආගමිකයෙක්. සතෙකුට ඇති වේදනාව තියෙනවා කියලා හිතන්නත් කම්මැලි වෙන මනුස්සයා හොඳ ආගමිකයෙක්ද? ඈ සතෙකුත් මැරෙන්න බයයි කියලා තේරුම් ගන්න බැරි මනුස්සයෙක් එහෙම හිතන්න පුරුදු කරනවා නම් ඒක ආගමක්ද? ඈ මේ මානව සංවේදීතාවයට පවා අභියෝග කරලා ඒකත් අර කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කරගන්නවා කියලා න්‍යායෙන් මිනිස්සු ආගම් හදාගෙන දෘෂ්ටි හදාගෙන චින්තන හදාගෙන වැඩ කරනවා. මිනිස්සුත් එහෙමයි, දැන් බුද්ධාගම ඇතුළේ ඉන්න මිනිස්සුත් එහෙම කරනවා. ඒ නිසා ආත්ම සංවේදීත්වය නැති මොනම ශේත්‍රයක්වත් වැඩක් නැහැ. ඒක කුණු කූඩයක්. ඒ වුණාට මේ ලෞකික ලෝකයේ මේ දියුණු වෙන්න මේ ආත්ම සංවේදීත්වය කියන එක සංවේදී ශෛල කපනවා. කපල මිනිස්සුන්ට ආත්ම සංවේදී නැති රොබෝල නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරාම මිනිස්සේ කොහේ සතෙක් වගේ භෞතිකත්වයක් කරා යනවා මිසක් ආධ්‍යාත්මික ගුණයක් නැති වෙයි. ඒ නිසා ආධ්‍යාත්මික පදනම් වෙලා මුළු ලෝකෙම සංවර්ධනය වුණොත් විතරයි ලෝකේ යහපත් තැනක් බවට පත් වෙන්නේ. ඉතින් මේ සියලු සත්වයෝම නිවන් දක්වන්න කතා කරන වචන ටිකක් නෙමෙයි. දුකෙන් පෙළෙන සත් දුකෙන් මිදිටවා කියන අදහසින් දේශනා කරන ධර්ම දේශනාවක්. ඇයි එහෙම හම්තුරුනේ කියන්නේ කියලා කෙනෙක් ඇහුවොත් මට කියලා දෙන්නේ සියලු සත්වයෝ නිවන් දක්වන්න බෑ. මේ ඇඟිලි තුඩු දෙකක් අතරත් මිලියන ගාණක් ජීවීන් උපත ලැබීමට, මිනිස්සු වීමට අනාගතයේ පිරුම් පුරන අය ඉන්නවා. ඔබේ ශරීරය ගත්තොත් ඔබේ හෘදය, ඔබේ සමයේ ඉන්න මේ ජීවීන් ප්‍රමාණය මම හිතන්නේ මේ රටේ ඉන්න ජනගහණයට වඩා වැඩි. ඈ රුධිර නාලවල පවා ඉන්න ඒ සතුන් මේ ප්‍රමාණය වැඩි. එතකොට ඒ අය කවදක හරි මිනිස්සු වෙනවද? ඔව්. එහෙනම් හාමුදුරනේ අපි සෑහෙන ඈත ඉඳලානේ එන්නේ නැත්තේ මෙච්චර දියුණු විඥානයක් සහිත සක්‍රීය මිනිස්සෙක් වෙන්න. ඔව්. ඒක තමයි ඇත්ත. ඒක තමයි manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ අති දුර්ලභෝ. මෙච්චර මිනිස්සෙක් වෙන්න අපි මේ ගහේ පොත්තේ කොලේ වැලේ ඇලේ දුලේ අපායේ දිවි ලෝකේ හැම තැනම ගිහිල්ලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒවිල්ලා දුක් විඳිනවා නම් තමයි ප්‍රශ්නේ. ඒවිල්ල ජීවිත අවබෝධය කරගන්න නැත්නම් තමයි ප්‍රශ්නේ. ඒවිල්ලත් අපි දෘෂ්ටිගත වෙනවා නම් මමත්වයෙන් කටයුතු කරනවා නම් තමයි ප්‍රශ්නේ. ඇයි අපිට මමත්වයක් නැතුව කිසි දෙයක් දිහා බලන්න බැරිද? මේ ලස්සන වචනයක් මේකට තියෙනවා, සාධාරණව බලනවා, මෙදහත්ව බලනවා, අතහැරීමෙන් බලනවා, දෘෂ්ටිගත නොවි බලනවා. ඒත් තේරුම් නැත්තම් ඒක ලොකු දෝෂයක්. අපි පුරුදු වෙන්න ඕන සියල්ල දිහා මොන කොහොමද බලන්නේ? මෙදහත්ව බලනවා, බොහොම සාධාරණව බලනවා, දෘෂ්ටිගත නොවි බලනවා. ඉතින් සයින්ස් කොහොමද අපි දෘෂ්ටිගත නොවි බලන්නේ? මම ඔබට මෙන්න මේ කතාව කියන්න, මේ කතාවෙන් එක ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා යම්කිසි මිනිස්සේ බුදුහාමුදුර ළඟට හරි මහරහතන් වහන්සේ කෙනෙක් හරි ආර්ය ශ්‍රාවකයෙක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා, පොල් ගහ වෙන්නල කියනවා, නෑ මේක කුස් ගහයි කියලා කියනවා. කවුරුසේ කියනවා පොල් ගහ වෙන්නල කියනවා, මේක පොල් ගහට කියනවා, නෑ මේක කුස් ගහක්, එහෙම නැත්නම් දෙල් ගහක් කියලා කියනවා. ඔබ මොකද කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක්? නෑ අපි ඔප්පු කරන්න උත්සාහ කරනවා, නෑ මේක පොල් ගහක් කියලා. නමුත් බුදුරෝ ආර්ය ශ්‍රාවකව දෙන උත්තරේ වෙනස්. හරි. අර ඉරටු තියෙන, ඩිග අතු තියෙන, අර අතු ඉතිරි නැති ඉති නැති කෙලින් ඒ අහසට වැරෙන ඒ ගසේ අර රස වතුර සහිත ගෙඩි ලෙලි සහ කට්ටක් සහිත ගෙඩියක් හැදෙන ඒ ගසට ඔබ කියන්නේ කුස් ගසයි කියලා නම්, එහෙම නැත්නම් දිල් ගසයි කියලා නම් ඔබ ඒ කියන්නේ, එහෙනම් නෙවෙයි. දැන් මේක හරි ගැඹුරුයි කියලා මතක තියාගන්න ඕන. තේරෙනවද? මේක හරි ගැඹුරුයි කියලා මතක තියාගන්න ඕන. ඒක හරි සරලයි නේද? දැන් අපි වතුර වලට තියෙන උදාහරණ ගමුකෝ. දැන් වතුර වලට වචන ලෝකේ කීයක් ඇද්ද, භාෂා කීයක් ඇද්ද? වචන වලට දාස් ගානකින් භාෂා වලින් වතුර කියන වචනේ පාවිච්චි කරනවා. ඒකෝර අපි අහනවා මේ මොකද්ද මේ වචනේ? ඒකෝර කියනවා ඒගොල්ලොන්ගේ භාෂාවෙන් වතුරට කියන්නේ මේක. එහෙනම් හරි, එහෙනම් හරි. දැන් අපි ඒකට ওই මනුස්සයට ඔප්පු කරන්න යන්නේ නැහැ, මේක වතුර, මේක වෝටර් කියලා. අපි එහෙනම් කමන්නේ. එහෙනම් මොකද්ද මේ ලෝකේ තියෙන සත්‍ය? පරමාර්ථ සත්‍යයක් නැහැ. පරමාර්ථයට නමක් නැහැ. වතුර වලට නමක් නැහැ. ඔබට ඒක තේරුණාද? වතුර වලට නමක් නැහැ. සියලු භාෂාවන් වලින් භාෂා දහස් ගාණක් තියෙනවා නම් ඒ සියලු භාෂාවන් වලින් ඒ නම් ටික අහිං කරගත්තට පස්සේ හැමදාමත් ස්වභාවයේ විදියටම තියෙන්නේ. එහෙනම් අනිත් ඒවලට නමක් තියෙද? හා? වතුර වලට නමක් නැත්තම් පොල් ගහට නමක් තියෙද? දෙල් ගහට නමක් තියෙද? කුස් ගහට නමක් තියෙද? එතනින් අපි ටිකක් ළඟට එමු. ඔබට නමක් තියෙද? ඔබට නමක් තිබේද? කිසි වෙලාවක නෑනේ. එහෙමනම් නැති දෙයක් තමයි අපි හදාගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. නැති දෙයක් අපි හදාගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. දැන් අපේ පින්නතුන් හැමදෙනාටම තේරෙනවා ඇති, දෘෂ්ටිගත නොවීම කියලා කියන්නේ වචනයක් නෙමෙයි කියලා. මමත්වයේ දුරු කිරීම කියන්නේ වචනයක් නෙමෙයි. අරිහත්ත්වය කියන්නේ ඒක තැනක් නෙමෙයි. තැනක් නොවේ අරිහත්ත්වය කියන්නේ. මාර්ගඵලය කියලා කියන්නේ තැනක් නෙමෙයි. ඒක තත්ත්වයක් නෙමෙයි. තානාන්තරයකටපත් උනා නොවේ. තිබිච්ච තනතුරු ඔක්කොම අතහැරියා. එහෙම තනතුරක් නැහැ, තත්වයක් නැහැ. ඒ නිසා ආර්ය ශාวกේගුරු නිකම් බයිනකේ ගහනගේ තේරුමක් නැහැ. මොකද එයා එහෙම තත්වයක් අල්ලගෙන නැහැ පරමාර්ථ වශයෙන්. ඒ නිසා පරමාර්ථ වශයෙන් ප්‍රශ්නයක් නැහැ ආර්ය ධර්මයේ ගමන් කරපු කෙනෙකුට. අර සම්මුති වශයෙන් දහමට ගොඩ නැගෙන අර ශ්‍රාවකයන්ගේ පැල වගේ වැඩෙන ධර්ම මාර්ගයේ වැඩෙන අයව අර හරට්ටපා ගන්න දෙන්න බෑ වගේ අර වැටකඩුලක් ගහලා ඒක නෙවැරදි කරන්න කතා කරනවා මිසක් බුදුවරු. එහෙම නැත්තම් උන්වහන්සේලාට නිහඬව හිටීමේ ප්‍රශ්නයක් නෑ. බර නොකිය ඉන්න අමාරුවක් නෑ. බර නොකිය ඉන්න එක හරිම ලේසි. උන්වහන්සේලාගේ විවේකය ලෝකයාට පරිත්‍යාග කරලා මිදු මහතාතන් වහන්සේ මේ රටට ආවේ රට අල්ලගන්න කියලා හිතන මිනිසුත් ඉන්නේ ති. ගිවිසුමක් ගහන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් උන්වහන්සේ මහා පරිත්‍යාගයක් කරේ. ජීවිත පරිත්‍යාගයක් කළේ. අනිත් අනිත් රටවල් වලට එක් එක් රහතන් වහන්සේලා යද්දී මේ බෞද්ධ ධර්මයේ සන්ධිස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත් වෙන්නේ ඒකයි. මේ දුමාරතන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කළා ප්‍රබල ස්ථාවර පීඨීමක් කළා. හැබැයි අවබෝධයෙන් ගෙන ආයුතු මග ඒක පාඩමින් ගෙන යන්නට අපි පටන් ගත්ත දවසේ ඉඳලා අපි නොමග ගියා. බුදුහාමුදුරුව අනර්ථපද සංහිතා කියලා දේශනා කරේ. අනර්ථපද ගාහක් 1000ක් මතක තබා ගැනීම බුදු කෙනෙක් අකී කරේ නෑ. ඒක ගාථාවක් අර්ථ සහිතව දන්නවනම් එයා තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රශංසාව. එහෙම නැතුව මේ මහා පඬිත ත්‍රිපිටකාචාර්ය අරචාර්ය මේචාර්ය අග්ගමහා පඬිත කියලා ඒක නෙමෙයි කියලා මම හොඳටම දන්නවා. මට ඕනනම් උපාධි 5ක් 6ක් විතර ගන්න පුළුවන්. පොඩි ගාන වේදන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර්ථපද දහම තේරුම් ගන්න ඔබේ ජීවිතයට එච්චර රක්ෂණයක් නෑ. ධර්මයේ අද ඉඳලා තේරුම් ගත්තොත් අද ඉඳලා ඔබට සැප විඳින්න පුළුවන්. මොකද සැප කොහොමද නිවන සැප වෙන්නේ? ඒක මේ සරුවත් මහ රහතන් වහන්සේ තාම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. නිවන සැප වෙන්නේ විඳින විඳවන එක දුරු වෙච්ච නිසා. නිවන සැපයි, විඳින සැපක් නෙමෙයි. විඳින විඳවන එක දුරු වෙච්ච නිසා එයාට පුදුම සැපක් තියෙන්නේ. මොකද අපි ඒක කියන්නේ අපි ගොඩාක් විඳෙව්වා. විඳා විඳෙව්වා පුදුම දුකක හිටියේ. මේක මේ කට්ටක් ඉගිලුණා වගේ මේක ඉගිලුණාට පස්සේ වෙනවත් නෑ. එදා ඉඳලා මම සැපෙන් ඉන්නේ, සතුටෙන් ඉන්නේ. බරකින්නේ ඉරියා සැපෙන් ඉන්නේ, දාන තිබුණත් සැපෙන් ඉන්නේ, බන ඇහුවත් සැපෙන් ඉන්නේ, බන කවුරුත් නැහුවත් සැපෙන් ඉන්නේ. මට ප්‍රශ්නයක් නැහැ, සැපෙන් ඉන්නවා. ඇයි සැපෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ? ඔබට සැපෙන් ඉන්නට අවශ්‍ය නම් සැප නොසොයා සිටින්න. ඔබට සැපෙන් ඉන්නට අවශ්‍ය නම් සැප නොසොයා සිටින්න. දුකෙන් ඉන්නට අවශ්‍ය නම් ඔබ එකම එක දෙයයි කරන්න ඕන, සැපම සොයන්න. සැපම සොයන්න. එහෙමනම් මේ නිවන් සැප කියලා හැමතිස්සෙම කතා කරන්නේ ලෝක සම්මත සැපක් හෝ දුකක් නෙමෙයි. අන්න ඒක නිසා ඒ සැපයට කියනවා අවේදීත සැපය. අවේදීත සැපය, ගිනි ගන්න ඇති සැපය. දැන් සතුට කියන එක කියන්නේ පෙන්නල උදාහරණ දක්වලා තියෙන දහමේ අයිස් කැටයක් අතේ තියාගත්තා වගේ කියලා. දැන් කවුරුත් හොයන්නේ ඔය සතුට කියන එකනේ. අයිස් කැටේ ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන්ද? බැහැනේ. මම දන්න ගොඩාක් අය ඉන්නෝ ගේ ලොකු වැඩි කියලා විකුණලා පොඩි ගේවල් හොයාගෙන යනවා. ඊළඟට සමහර උදවිය ඉන්නවා පොඩි ගෙවල් වල හැදිලා වැටිච්ච අය ලොකු බංගලාවක් හදාගන්න නැත්තම් කියලා ඩ්‍රීම් එකක් හදාගෙන පුදුම විදියට මැරෙන කට්ටිය. අපේ ගම්වල ඉන්නවා කොළඹ හතේ ඉන්න අය තමයි කියලා කොළඹ හතෙන් ගෙයක් ගන්න පුදුම උත්සාහයක් යෙදෙන හීනයක් කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒත් කොළඹ හතේ කොන්ක්‍රීට් මඩුව අස්සේ ඉන්න මිනිස්සුය කල්පනා කරනවා අනේ අර ගමේ වෙල්ලෑ එක ලස්සන තැනක පොඩි ගෙයක් හදලා වෙලෙන් එන හුළඟ හමාගෙන එද්දී අපි ස්වභාවික පළතුරක් එළවලු ව්‍යංජන ටිකක් හදාගෙන අනේ ඉන්නේ නැත්තම් ඒක තමයි මෙලව දිව්‍ය ලෝකයේ කියලා හිතන ඩ්‍රීම් එකක ඉන්න කට්ටියක් තියෙනවා. හැබැයි ඒ මිනිස්සු හිතන එක තැනකවත් නැහැ. දහම නැත්තම් නිවන කියන එක අනිවාර්යෙන් කියන්න ඕන. දහම නැත්තම් නිවන නැහැ. දැන් මේ ධර්ම කරුණු අතර සියල්ල සම්පින්දණය කරද්දී ඔබට පහළ වෙනවද මොකද්ද ධර්මය කියන්නේ, මොකද්ද මං කළ යුත්තේ කියන්නේ? ඔබේ අඩුපාඩුකම් හදා හදා යන්න, ඔබේ දික්ටිගත භාවයන් අඩු කරගෙන දුරු කරගෙන යන්න. මම හිතන විදිය, මම දකින විදිය, මේ මගේ ආත්මය කියලා වැරදි විදියට ගත්ත එක සම්පූර්ණයෙන් අඩු කරන්න. මේ මමයි කියලා හිත නැගිටිනකොටම මේ මස් ගොඩකට මං කොහොමද මමයි කියලා කියන්නේ? මේ මස් ගොඩේ තියෙන ජලය, මේ මස් ගොඩේ තියෙන හිරුගේ ශක්තිය, මේ මස් ගොඩේ තියෙන පොළවේ ධාන්‍යවල ශක්තිය කොයිද මම? මට ගැහුවා, මට බැන්නා, මට නින්දා කළා, මට අපහාස කළා කියලා කියන්න පුළුවන්ද? ඒ මමෙක් වශයෙන් දකින අයට මමෙක් වශයෙන් අපිව පේනවා ඇති. නමුත් බුදුවරයාත් මම කෙනෙක් හැටියට දැක්කනේ දේවදත්ත. නමුත් බුදු කෙනෙක් දැක්කේ නෑනේ තමන් කෙනෙක් කියලා. මම බුදු කෙනෙක් කියලා දැක්කේ නෑ. රහතන් වහන්සේ දකින්නේ නෑ. මම රහතන් වහන්සේ කෙනෙක් කියලා දකින්නේ නෑ. ආර්ය ශ්‍රාවකයා මම මාර්ගඵල ලාභියෙක් කියලා දකින්නේ නෑ. මේක මාර්ගඵලය කියන්නේ මේ අර ෆීල්ඩ් මාෂල් එක වගේ ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගලවන්නයි කරන්න බෑ. මේ තරු වගේ ගලවන්න හයි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා කවදාවත් කාටවත් මේ මාර්ගඵලයක් ගලවන්න බෑ. ඒක කාටවත් හයි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නාම සුන්දරයි. ඒ නිසා ඔබට අප්‍රමාදයේ සම්පාදයේද කියලා කියන්නේ හැම මොහොතකම ප්‍රමාද වෙන්න නම් එපා. අද සිහසුන මේ රාජසුන ඔටුන්න බිමින් තියලා ඇවිල්ලා මං හත් දවසක් එක දිගට මහන්සියලා ධර්මයේ දකින්නවා කියලා මහන්සි වෙනවනම් බුදු කෙනෙක් ඒක අගය කරනවා. රාහුල කුමාරයා අනන්ත දුක්වලට වැටෙනවා කියලා දැනදැන එයාට මේ ජීවිතේ ගැලපෙන්නේ නැහැ කියලා දැනදැනත් අරගෙන ගිහින් මහාන කළා. ඇයි? රාජ සම්පත් ගොඩාක් කල් විඳලා ඇති. නමුත් එක දවසක් මේ දහම තේරුම් අරගෙන ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනවා අවුරුදු 100කට වැඩි කියලා තේරුම් අරගෙන ඇවිල්ලා මොන දුකක හිටියත් අරගෙන ගිහිල්ලා අර බණ ටික අහන්න සලස්සලා මේ නිවන් මාර්ගට යොමු කළා. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ පස්සේ භික්ෂූන් වහන්සේලා දහස් ගණන් පිටුපසින්ම ගිහිල්ලා තියෙන්නේ ඇයි? බුදුහාමුදුරු යම් ප්‍රදේශයකට වඩින්නේ භික්ෂූන් වහන්සේලා ඒ හැමෝම මේ පැත්තට සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙලා ඒ පැත්තේ තමයි ඉන්නේ. ඒ පැත්තේ ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ බණ අහන්න යන්නේ. මොකද ගුවන් විදුලි නැහැ, YouTube නැහැ, ඉන්ටර්නෙට් නැහැ, pen drive නැහැ, CD නැහැ, මොකවත් නැහැ. ඒකයි. එතකොට කල්පනා කරන්න තමයි ඇයි බුදුහාමුදුරු පස් මහ බැලුම් වැලකු වෙලාවේ තව පොඩ්ඩක් මේ 2000 විතර මොකද බැරි වුණේ උපදින්න? 2000 ඉපදුනේ නැත්තේ මොකද කියලා ඔබ දන්නවද? 2000 වෙනකොට CD තිබ්බට, pen drive තිබ්බට මොකද නැත්තේ? ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති වෙලා ගිහිල්ලා 2000 ඉපදුනා නම් බුදුහාමුදුරුව අසාර්ථකයි. NGO කාර්යයක් කියලා බුදුහාමුදුරන්ට අනිවාර්යෙන් ගහලා අර මොකද්ද පැනිය හොයාගත්ත මිනිහට වෙච්ච එකේ අනිත් එක වෙනවා.
ඒක දැන් මුදල් අය කරා නම් සල්ලි ගසා කනවා කියනවා. නිකන් දුන්නාම ඒත් බලනවා. ඊට පස්සේ මිත්‍යාව කියනවා. මන් දන්නේ අපේ රටේ මිනිස්සු විතර කෙනෙක්ක අඩුවක් දකින්න සූක්ෂම ආකාරයෙන් හැකියාව දක්ෂතාවය දුදුම විදියට තියෙන ඉතාම දස්ස දුෂ්ට මිනිස්සු ඉන්නවා. ඒ හරි පුදුමයි. එහෙම වුණානේ ඉතින් ඒ කාලෙත් බුදුහාමුදුරන්ට වුණා. අද ඊට වඩා වෙනවා ඒක. බුදුහාමුදුරන් තියෙන එකක් නෑ එහෙනම්. ඇත්තද සත්‍යද මොකද්ද නෙමෙයි ආගම්කාරයන්ට ඕන, තමන්ගේ ආගමේ තියෙන ඝනත්වය වැඩි කරගන්න, ඔළු ගෙඩි ගාන වැඩි කරගන්න. තමන්ගේ වටේ ඉන්න පිරිස, තමන්ගේ දායකයෝ පිරිස, තමන්ගේ කස්ටමර්ස්ලා බිස්නස් එක. මන් දන්නේ කස්ටමර්ස්ලා වෙලා කොහොමද. ඒ නිසා තා භයානක තත්ත්වයක් ලෝකේ තියෙන. ඒ නිසා මම මේ ඔක්කොම සත්‍ය නිවන් දකින්න නෙමෙයි කියන්නේ. අනේ දුකින් හඬමින් කඳුළු හලමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔබගේ සහෝදරයෙක් සහෝදරියක් මිත්‍රයෙක් මිතුරියක් ඥාතියෙක් එයාට මේ ධර්මයේ දෙන්න. එහෙම කඳුලක් ජීවිතේ නැති කෙනෙකුට මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. මොකද අපිත් හිතේ ජීවිතේ කඳුලක් ඇති වුණ නිසා තමයි අපි ධර්මයේ හෙව්වේ. ඕන කෙනෙක් ජීවිතය තුළ ප්‍රඥාවෙන් හරි අනාගතයේ දකින කෙනෙකුට කඳුලක් ඇති වෙනකොට තමයි එයා ධර්මයේ හොයන්නේ. අපි මේ කඳුලක් ඇති වෙන්නේ මොනවා හරි දෙයකින් මේ කලකිරීමක් නෙමෙයි. අපි ප්‍රඥාව අපිට පේනවා. මම අවුරුදු 16 දී ඇඳේ ඉඳන් කල්පනා කරනවා මෙතන ඉඳන් මගේ වයස අවුරුදු 60-70ක් ගියාම මට තියෙන තත්ත්වය ගැන. මන් දන්නේ තරුණ යෝතියා මේ මැදිවයි ඉන්න අයවත් එහෙම හිතනවද කියලා. මම මෙහෙම ඉඳලා ගිහිල්ලා පෙට්ටියට වැටෙනවා. පෙට්ටියෙන් වලට වැටෙනවා. වලේ ඉඳන් කල්පනා කරනවා ජීවිතය ගැන. එතකොට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් නේද? එහෙනම් තරුණේක හැටියට නෙමෙයි හිතුවේ, කෙනෙක් හැටියට නෙමෙයි හිතුවේ, පුජ්‍යලයක හැටියට නෙමෙයි හිතුනේ. සියල්ල අත්හැරලා ගියපු වලේ ඉඳගෙන හිතන මිනිස්සෙක් හැටියට හිතන්න පුරුදු වුණා. අන්න ඒ නිසා මම හිතනවා මා තුළ සාධාරණ චින්තනය කියන එක ගොඩනැගෙන්න පටන් ගත්තා. තේරුණා නේද? සත්‍ය චින්තනය කියන එක ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ නිසා මම බුද්ධාගමක්ද වෙන ආගමක්ද මොකවත්ද නෙමේ පිස්සෙක් වගේ හොයනවා සත්‍ය. සත්‍ය බුදුහාමුදුරු වැරදි වුණා නම් බුදුහාමුදුරුත් වැරදි කියන මට්ටමේ එයා ඉන්නවා. තමන් වැරදි නම් තමන් වැරදි කියන තැනත් එයා ඉන්නවා. මොකද සත්‍ය හොයන කෙනාට පුජ්‍යලයා වැරදි වැදගත් නෑ. දැන් බුදුහාමුදුරු වැරදි වගේ අදහසක් දාපු අවස්ථා තියෙනවා. එතකොට මහරහතන් වහන්සේලා ඒක වැරදි ස්වාමීනි කියනවා. බුදුහාමුදුරු සාදු කියනවා. ඒ අර මනුස්සයා ටෙස් කරන්නනේ ඒක කරන්නේ. ඈ ඒක එහෙම නෙමෙයි කියලා කියනවා. බුදුහාමුදුරේක සාදු කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවකට ගිහිල්ලා කියනවා ඔබ ධර්මයේ අල්ප මාත්‍රයක් දැනගෙන නැහැ හිස් පුරුෂයෙක් කියලා. මේ අවබෝධ වුණ රහතන් වහන්සේට කියනවා කියන අවස්ථාව තියෙනවා. එතකොට රහතන් වහන්සේ උත්තරයක් ලබා දෙනවා ස්වාමීනි ඒක දන්නේ මමනේ. දැන් ඉන්න මාර්ගඵලලාභීන්ට කිව්වොත් මොකද වෙන්නේ? මොන්න මට අවබෝධය නැහැ කිව්වා. අරයට අවබෝධය තියෙනවයි කියනවා. මේක බොරබුවා. එහෙම දෙයක් වෙනවා අවබෝධය නැති කෙනෙකුට කිව්වනම්. ඈ අරයා මට පස්සේ ඇවිල්ලා එයා කොහොමද දැක්කේ? එයා සංසාරේ අරයට වඩා කලින් බලහලා තියෙන ගොඩක් ඒකයි. ඒ නිසා මෙතෙන්ට ඉස්සරහින් එනවද පස්සෙන් එනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සංසාරේ ඉඳලා අපි කොච්චර පුරුදු කරලා තියෙනවද කියන එක. ඒ පුරුදු කරලා තියෙන මේ එක අනුව එයා දිනනවා එතන. අර වෙන්දේසියක් යනකොට වගේ තමයි. දැන් වෙන්දේසියක ගාන වැඩියෙන් ඉල්ලනවා. ඉතින් වැඩිම ගාන දෙන්න පුළුවන් පුජ්‍යලා ඒක ගන්නවා. අර ඒ වගේ සංසාරේ එයාට වැඩිම පෝසත්කම තිබුණොත් මොකද වෙන්නේ? එයා තමයි ධර්මයේ ඉස්සෙල්ලා ගන්නේ. එයා තමයි ධර්මයේ දිනන්නේ. අනිත් එක්කෙනා නිහඬ වෙනවා ටික ටික ගිහිල්ලා තමන්ගේ වෙන්දේසියේ එල්ලුම අඩු එයා නතර වෙනවා. නතර වෙනකොට අර ඉස්සරහට යන දැන් මුලදී ඉල්ලනවා වෙන්දේසිකරුවක් මම දැක්ක ඔය ටීවී එකේද කොහෙද මුලින් එක පාට 100ක් 200ක් කෑ ගහලා ඉල්ලනවා. පස්සේ අඩු වෙනව නේද මිනිස්සු දෙන්නට තුන්දෙනාට යනවා. පස්සේ අවසානේ දෙන්න අතර තරඟ ගිහිල්ලා එක්කෙනෙක් නිහඬ වෙනවා. හරි දිනනවා. ඉතින් ඒ වගේ තමයි පින්නත් මේ. ඒ නිසා මෙහෙට එන්නේ කවුද නැද්ද කවුද කියන එක නෙමේ, සංසාරයේ ඉඳලා අවශ්‍ය කරන ධනය, ශ්‍රද්ධා ධනය, සති ධනය, ඒ ප්‍රඥා ධනය දියුණු වෙච්ච ප්‍රමාණයට තමයි එයා ඒ ප්‍රතිඵලය ලබන්නේ. ඒ නිසා කිසි වෙලාවක උරණ වෙන්න එපා. අපි හාමුදුරුවන්ගේ ඥාති, අපි හාමුදුරුවන්ගේ ළඟින් ඉන්න අය, අපි හාමුදුරුවන්ට උදව් කරපු අය, අපි කලින් ආපු අය, මෙයා පස්සේ ආපු අය, අපි උගත් අය, මෙයා නූගත් අය, මෙයාගේ ගෙදර වැඩ කරන කෙනෙක්, අර එයා එච්චර දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. එහෙම හිතන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් නිතර දෙවේලේ හම්බ වුණු කොසල් රජුලන්ට අවබෝධය නැති වුණා. අනිත් අයද සුනීත සෝපාක වැනි අසවරණ පාසල්වත් ගියේ නැති අයන්න අයන දන්නේ නැති දරුවෝ නිවන් දැක්කා, රහතන් වහන්සේලා වුණා. ඒ කොසල් රජුරවන්ට හිතන්න තිබුණා මේක මොකක් හරි ප්‍රෝඩාවක් තියෙන්නේ, ඒ කොල්ලොන්ට කොහොමද අවබෝධ වෙන්නේ, මට අවබෝධ වෙන්නේ මොකද කියලා. කොසල් රජුරව ළඟ තිබුණා මාන්නේ, උද්දච්චකම තිබුණා. එක අවස්ථාවක කියනවනේ ඔබ වහන්සේ මමයි දෙන්න මේකයි කියලා. ඔන්න තිබිච්ච උද්දච්චකම හොයාගන්න පුළුවන්. ඔබ වහන්සේ මමයි දෙන්න මේකයි, අපි දෙන්නගේ වෙනසක් නැහැ නේ කිව්වා. මටත් ගරු සත්කාර කරනවා, උසසුන් වලින් නැගිටිනවා, මටත් සතුටින් රැගි භෝග දාන මාන මිනිසු දෙනල්ල දෙනවා. ඉතින් ඔබ වහන්සේටත් එහෙම මටත් එහෙමයි කියලා හිතා ගන්න පුළුවන්. රජතුමා හිටියේ කොහෙද කියලා ධර්මයේ ගැන හරියට සැක කරනවා, ධර්මයේ ටෙස්ට් කරනවා. එකම ප්‍රශ්නේ ගිහිල්ලා රහතන් වහන්සේලා පස් දෙනෙක්ගෙන් විතර අහනවා. අහලා අවසානයේ බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා මොකද මේ වෙනස් උත්තර දෙනවද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කර කර කොසල් රජුරු හිටියා නිසා එයාට ධර්ම අවබෝධය කරගන්න ඒ සමයේ බැරි වුණා. ඉතින් බුදුබණ පදයක් අහලා තියෙන නිසා පසු කාලීනව අවබෝධ කරගෙන උපත හරි උපතක් ලබාගෙන නිවනෙන් සැනසෙන්නේ නැති පොඩි කාලයක් හරි පණුවෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ඈ සාසන ධර්මයේ තියෙන ලක්ෂණය තමයි අව්‍යාජයි. Tamange daayakaya kiyala baluwe ne. Panuwek una nan panuwek una kiyuwa. Apahaya giya nan ape aya giya kiyuwa. Pimburek una nan pimburek una kiyuwa. Dan 84000 ak handala pimburek una kiyala kiyanna Dharmasoka rajjuru මේ කපටිකමක් කරන පිරිසක් නම් බය වෙනවා. මෙහෙම කිව්වොත් එහෙම මිනිස්සු පන්සල් හදන එකක් නෑ කියලා. නෑ එහෙම බය වුන්නේ නෑ. එහෙම බය වුන්නේ නෑ. පිඹුරෙක් වෙච්ච එක ලාභයක්. ධර්මාශෝක රජු කරපු මේ පව්කම් අතර බලනකොට කඩුවෙන් ගහලා ලක්ෂ 3-4කට වැඩි මරලා තියෙනවා. ඒ බෙතුවක් වලින් ගහලා නෙමෙයි, මේ බෝම්බ තියලා නෙමෙයි, කඩු වලින් ගහලා මරලා. ඒ තරමට මිනිස්සු මහා පව්කඳක්. ඒ පව්කඳ නිවාගත් එක ඒ මට්ටමට මහා ජයග්‍රහණයක්. ඒ විහෙර විහාරානන්ත හදලා සාසන පුනර්ජීවයක් ඇති කරපු මහා උත්තමයා. ඉතින් යාට ඒ ආත්ම භාවයමනේ. ඒකෙන් අපිට තේරෙනවා පව්ත් මකන්න පුළුවන්. හැබැයි පිනත් මැකෙනවා කියලා මතක තියාගන්න ඕන. ඈ පින් 1000ක් කරලා ඉවරලා ඒකට හරියන ලොකු බැරල් එකක් පව් බැරල් එකක් දාගත්තොත් පින ඉවරයි ඈ. ඒ වගේම පව් ගොඩාක් කර 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 ඉදී හරි මහා පිනක් කරගත්තාම හොඳයි. ඉතින් මම ඕක වර්තමානයේ බලාගෙන ගියාම මම දකින්නේ දේශපාලඥයලා. දැන් ගොඩක් අය කියනවානේ දේශපාලඥය පව් කරනවා කියලා. ඒ පව් කර කර හරි ඒගොල්ලෝ එතන රැඳෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. බැලුවාම මේ යක්කු පව් කරන එක මම පින් කරනවා. පුදුම විදියට පින් කරනවා. ඔය මැතේවතුරු හැම මාසෙම දන් දෙන අය ඉන්නවා. දාන 3-4 දෙන අය ඉන්නවා. නොයෙකුත් ඔය හැම තැනම පූජාවල් පවත්වන ඒවා මෙහෙම දෙනවා. ඒ නිසා මේ සමගාමීව අරකින් රත් වෙනකොට මෙහින් නිවන. රේඩියේටර් එක වගේ තමයි. හොඳ රේඩියේටර් එකක් අයි කරන් තියෙනවා රත් වෙන. ඒ නිවන. දැන් මේක දන්නේ සාමාන්‍ය උදවිය. සාමාන්‍ය උදේ වැඩේ දැන් නැති හින්දා මේ ඒගොල්ලෝ ඉතින් අරකට හිතනවා මේ කර්මය බොරු වෙන්නේ නැති මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. නෑ, ඒ පවපින කියන එක නෙවෙනවා. හැබැයි නිවෙන්නේ නැති සමහර මකන්න බැරි දරුණු ඒව තියෙනවා. ඒ දරුණු ඒව තමයි ආනන්තර්ය පාප කර්ම හරේ මේ කියලා කියන්නේ. ඒවා නිවන්න අමාරු ඒවක්. දැන් අපිට මහා සාගරේ වුණත් මේ මේ දවාගෙන උඩට එන ගිනි තියෙනවනේ. ඒ වගේ මේ ඒවල් තියෙන මිනිස්සුන්ගේ මහා දරුණුය මොනවද? මේ ආර්ය ශ්‍රාවකයන්ගේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, සංඝ ભેදය, සංඝ ભેදේ වැනි දේවල්. සංඝ ભેදය භික්ෂුවකට කරන්නත් පුළුවන්, පොතේ කොහොමද වුණත් ගිහියෙකුට කරන්නත් පුළුවන්. ඇඳුම මොකද්ද කියලා ගත් අදාළත් නැහැ. දුෂ්ට හිත මුල් කරගෙන මේ රහතුන් නොරහතුන් කියනවනම් දහම අධර්මයයි කියනවනම් අධර්මයේ ධර්මයේ කියලා කියනවනම් චරිතය විනාශ කිරීමේ අදහසින්, කෙනෙකුට මඩ ගැසීමේ අදහසින්, කෙනෙකු විනාශ කිරීමේ අදහසින්, ධර්ම මාර්ගයේ විනාශ කිරීමේ අදහසින් එවැනි දෙයක් කරොත් එimhe ඒව වැටෙන්නේ ඔක්කොම ගැනෙන්නේ ධර්ම ભેදනය කිරීම කියන එකට තමයි සංඝ ભેදය කියලා කියන්නේ. ධර්මයට හානි කිරීම. ඒ සංඝ ભેදය කියන එකේ අදහස වෙන්නේ ධර්මයට කොතනින් හරි හානි කරනවා නම් ඒක සංඝ ભેද ගණයට යන්නේ. මේ එහෙම නැතුව මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ભેද කිරීම පමණක් නෙමෙයි ඒ බණ ධර්ම අහන ඕනම කෙනෙක් වැටෙන්නේ මේ සංඝ රත්නයේ. කියන්නේ සංඝ කියන වචනේ එක අර්ථයක් තමයි සාමූහික පිරිසක් කියන එක. කණ්ඩායමක් කියන එක සංඝ පිරිසක්. එතකොට ඒ පිරිස ભેදනය කිරීම, ධර්ම මාර්ගයේ යන පිරිස ભેදනය කිරීම තමයි සංඝ ભેදය කියලා කියන්නේ. දැන් සමහර දුෂ්ට හිතක් පහළ වුණා මෙහෙම කරන අය ඉන්නවා. මේ ලෝකේ විවිධ භාවනා ක්‍රම තියෙනවා. මම කිසිම භාවනා ක්‍රමයකට බනින්නේ නැහැ. ඒ හැම භාවනා ක්‍රමයකින්ම කුමන හරි කන්සන්ට්‍රේෂන් එකක් දෙනවා කවදාකරි මේ උත්තරීතර තත්ත්වේ දකින්න යා මනස හරි පොඩ්ඩක් තේරුම් ගන්නවා. ඒ නිසා මම හැම භාවනාවකටම ගරු කරන්නේ ඒකයි. නමුත් ඉතින් සමහර භාවනාවල් අල්ලගෙන අපිට ගන්නකොට එයාගේ කර්මය හදා ගන්නවා. එයා යන්න ඕන තැන. එයා යන්න ඕන තැන හදා ගන්නවා. එසාපි මේ කර්ම හදාගන්නේ නැහැ. එසාපි මේ නිහඬව මේ ලෝකයේ ඉන්න පිරිසට මේ ධර්මය තේරුම් ගන්න වටහා ගන්න කියලා දෙනවා. මේක තේරුම් ගන්න අමාරු දෙයක්. ඒක අපි අනිවාර්යෙන් කියන්න ඕන. ඒක මටත් අමාරු වෙච්ච දෙයක්. හැබැයි ඔබ ජීවිතයේ අභිභවාගීප උත්සාහයක් යෙදෙන්න. ජීවිතයේ සියල්ලට වඩා ධර්මයේ වටිනවයි කියන තැනට ඔබ එන්න ඔබට කොයි වෙලාවක හරි මේ ස්වභාව ධර්මයේ ත්‍යාගය අපි එකට ත්‍යාගයක් කියලා කියමු. ස්වභාව ධර්මයෙන් ලැබෙන ඒ ත්‍යාගය ඔබට ලැබේවි. මොකද කරන්න ඕන? ජීවිතයේ අභිභවාගිය උත්සාහයක්. මොකද්ද? ජීවිත පරිත්‍යාගයෙන් අපි උත්සාහ කරනවා කියන්නේ දැන් අර යුද්ධ කරනවා වගේ. ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරනවා. දැන් සෙබළුන් හිත හදාගත්ත අනිවාර්යයෙන් මේකදී මැරෙනවා. මම මැරෙන්න යන්නේ කියලා එයා මැරෙන්නම යනවා. ඒ රටක් බේර ගන්න මේ සත්‍ය අවබෝධ කරගන්න යන්න. මේක ආධ්‍යාත්මික වශයෙන් වෙන්න ඕන දෙයක්. ඒ ආධ්‍යාත්මික වශයෙන් ඒ උත්සාහය තියෙන්න ඕන. ඊළඟට තමයි හැම දෙයකටම වඩා ධර්ම අවබෝධයේ අංක 1 බලන්න. ඔබේ ජීවිතයේ අංක 1 මොකද්ද කියලා. හැබැයි අංක 1 2 3 වෙන්න පුළුවන්. සමහරලාට තියෙන පහළ මට්ටමක තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හැමින් හැමින් ධර්මය අහද්දි මේක අංක 1ට ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එදාට ඔබට ආධ්‍යාත්මය තුළින් අංක 1ට එන ධර්මයට මුල් තැන. ධර්මයට මුල් තැන අංක 1ට දුන්නට පස්සේ එයාගේ සිහිය, එයාගේ කල්පනාව මුල් තැන වැඩ කරන්නේ මොකද්ද? සත්‍ය අවබෝධය වෙන්නේ කවද්ද? මම මේ සත්‍ය අවබෝධය කරගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ තමයි එයාගේ සිහිය යන්නේ. අනිත් දේවල් යන්නේ දෙවෙනුව, තුන්වෙනුව, හතරවෙනුව තමයි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ සමයේදී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවෙත් ඒ පිළිබඳව සැලකිල්ලක් නැතුව භාවනාව යෙදුණා. මේ මේ ධර්ම අවබෝධය කරගන්න ඕන කියලා මහන්සි වුණා. බුදුහාමුදුරේ ඒක අගය කළා. ඒක තමයි කරෙන්න ඕන කිව්වා. මම මෙතන මේ මේ හුස්ම ටික දානකම් කොහෙද බලාගෙන ඉන්නක නෙමෙයි වැදගත් වෙන්නේ. අරක තමයි නියම දේ කියලා බුදුහාමුදුරෝ අගය කළා. ඒ නිසා අපටත් යම් කිසි කෙනෙකුට පූජා කරන්න පුළුවන් ඉහළම දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති පූජා. මම ධර්මය අවබෝධ කරගත්තා කියලා කෙනෙකුට පූර්ණත්වයෙන් කියන්න හැකියාවක් ලැබුණොත් බුදුහාමුදුරු ඉස්සරහා අනේ මොනතරම් බුදුහාමුදුරු සතුටු වේද? බුදුහාමුදුරු ඉස්සරහා කියලා මට හෙන හුරා ලැබලා තියෙන්නේ අර ග්‍රහය මේ ග්‍රහය ලැබලා තියෙන්නේ කියලා නෙමෙයි කියන්න. බුදුහාමුදුරු ඉස්සරහා ගිහිල්ලා මම ඔබ වහන්සේ නිසා සැනසීමෙන් පූර්ණත්වයෙන් ජීවත් වෙන කෙනෙක්. අනේ ඔය වාක්‍ය කියන මිනිස්සු 1000ක් මට හොයලා දෙන්න මේ කෝටි ගණක බෞද්ධයෝ අතර. ඈ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉස්සරහා ගිහිල්ලා මට ඔබ වහන්සේ නිසා මම සැනසille ජීවත් වෙන කෙනෙක්, මම සාර්ථක කෙනෙක් කියලා කියන මිනිස්සෙක් මට හොයලා දෙන්න, දවසකට එක එක්කෙනෙක් හොයලා දෙන්න බෝධීන් වහන්සේ වදින. ඒ ඉතින් ඒ දවස වෙන්නේ මං අනුරාධපුර ගිය දවසට තමයි. ඒක ඒ ගැන හොයා ගන්න මේ නැත්තම් ඉතින් තව මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුමේ ගිහි පැවිදි අය ඉන්නව මේ මං විතරයි මේ කියලා මේ එහෙම වාක්‍යයක් කියාගෙන එන්න ඕනමාවක් නැහැ. සමහර අය නිකම් බොරු තමා තුළ පුජ්‍යල ආරෝපණයක් ඇති කරලා ඒ ආරෝපණයට මේ ලෝකෙම්ම නිඳා ලබනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ආනන්ද හාමුදුරුව පුජ්‍යල ආරෝපණයකට ඇවිල්ලා නැහැ, එන්නෙත් නැහැ. මම හැමදාම කියන්නේ මම සෝවාන් නෙමේ, සකදාගාමී නෙමේ, අනාගාමී නෙමේ, අරිහත් නෙමේ, පුතඥනක් නෙමේ. එතකොට ඔබට හිතෙන්නේ මොකද්ද? මොකක්වත් නැහැ කියන එකනේ. එහෙමනම් ඕක හරි ගැඹුරුයි. ඔව නිකන් අල්ලන්න අමාරුයි ඩිංගා. ඔන්න ඕක අල්ලගෙන එන්න ඕන. අහුවෙන්නේ නැහැ නේද? අන්න ඒ තමයි ආනන්ද හාමුදුරුව. අහුවෙන්නේ නැත්තම් අන්න ඒ තමයි ආනන්ද සාවිනාසය. ඒතර නමක් නැහැ. අපි දේශනාවට උමනා වෙන නිසා පාවිච්චි කරනවා. ඔබට අහුවෙන්නේ නැත්නම් අන්නේ තමයි ආනන්ද හාමුදුරුව. අහුවෙනවනම් ඒ ආනන්ද හාමුදුරුව නෙමෙයි වෙන කෙනෙක්. මම මොනවා හරි විදියකට කෙනෙක් හැටියට අහුවෙනවනම් ඒ මම නෙමෙයි, ඒ වෙන මොනවා හරි. අහුවෙන්නේ නැත්නම් එත තමයි ඉන්නේ ආනන්ද හාමුදුරුව. එතන තමයි ඉන්නේ බුදුවරු, එතන තමයි ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ, එතන තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි සීල දෙනා ඉන්නේ. ශ්‍රේෂ්ඨයි කියන තැන අර ලෞකික ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි එතන තියෙන්නේ. ලෞකිකත්වයෙන් තොර වූ වෙනවම ලෞකිකයන්ට ස්පර්ශ කරන්න බැරි, තේරුම් ගන්න බැරි තැන. ඒ නිසා ඒක තනතුරක්වත් තැනක්වත් පුජ්‍යලයක්වත් නෙමෙයි. එතර ශ්‍රේෂ්ඨ තැනකුත් නෙමෙයි. ඒ මොකක්ද තියෙන්නේ? එතර දුර්වල තැනකුත් නෙමෙයි, එතර ශ්‍රේෂ්ඨ තැනකුත් නෙමෙයි. මේ ඔක්කොම හදන්නේ කවුද? දුර්වලයා කියලා හිතන්නෙත් එයාමයි, ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නෙත් මෙයාමයි. එමන හැම දිනාටම අප්‍රමාදීව ධර්මය විමසා බලා අවබෝධ කොට මේ ජීවිතේම නිවේ සැනසෙන්නට හැම දිනාටම හේතු සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ පින්වත් දායකත්වය අපි සිහිපත් කරන්න කැමතියි. මෙවැනි දායකත්වයක් දැක්වීමෙන් තමයි අපේ ආයතන පවතින්නේ සහ සාසනික සේවා කටයුතු සිද්ධ වෙන්නේ. NGO සංවිධාන අපිට නැහැනේ, නිසා අපිට තියෙන NGO එක අපේ දායකයෝ අපිට දායකත්වයක් දැක්වුවාම ඒක තමයි NGO එක. ඉතින් ඒ නිසා මේ බොහොම පින්වත් දායකත්වයක් දක්වමින් මේක අන්තර්ජාලය හරහා අහන අයට ඒ පහසුකම් සැලසෙන්නේ, ඒ වගේම ඒ නලත්තු සියලු සැලකුම් සැලකෙන්නේ මේ අහන සියලු දෙනාට මේක ලොකු සහයෝගයක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඒ ටී ප්‍රේමරත්න අල්විස් පින්වත් මෙතුමා විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණ බවට වෙන්නේ තම ආදරණීය පුතුණුවන්ට මේ දෙසැම්බර් මාසේ 18 වෙනි දින උපන්දිනය සැමරූ ඒටි උදීෂ පත්මික පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා. තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අධ්‍යාපන කටයුතු ඉලින් ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙසැම්බර් මාසේ 10 වෙනි දින පරලෝසපත් වසර 10කට පෙර සමරනු ඒ අතුකොරලගේ එල්සිනෝනා පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස එතුමිය සංසාරේ කොතනක සිටියත් මේ පින් අනුමෝදන්ව සැපයෙන් නිවනටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් සැපෙන් සැපයටපත් වේවා, නිවනින් සැනසේවා, මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම කේටි සාදරි සල්විස් පියාණන්ට හා ඩයස් ගුණවර්ධන පියාණන්ටත්, එන්සි ගුණවර්ධන මෑණියන්ටත්, කේටි සිරිසේන අල්විස් සොහයුරාටත් යන මේ හැමදෙනාට පවුලේ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ හැමදෙනාගේම භවගාමීත්වය සුගතිගාමීත්වය වේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය සැපයෙන් බෝධීන් නිවනින් සැනසේවා කියලා අපේ යුතුකමක් වගකීමක් ඉෂ්ට කළා කියලා මේ මොහොතේ අපි සද්ධර්ම කුසලය ලබා දෙනවා. මේ සද්ධර්ම කුසලය ඇති වුණාද නැද්ද කියලාත් බලා ගන්න පුළුවන් තමන්ගේ හිත දිහා බැලුවාම. තමන්ගේ හිත මොනතරම් දෘෂ්ටි වලින් නිදහස් කරලා සංසුන් කරගත්තද, දහම් කුසලය වඩා වර්ධනය වුණාද, ඒ කුසලයේ ශක්තියක්, ඒ කුසලයේ යම් දිහාවකට යොමු කළාම ඒ යොමු කරන කෙනාවත් සැනසෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒක ශ්‍රවණය කළා නම් අද්භූත වශයෙන් හරි ආත්ම භාවයන් ඇවිල්ලා ඒ අයත් සැනසෙනවා පින්වත්නි. ඒ නිසා ඒ දෙවිබමුන් පවා පරදත්තු උපජීවි අවස්ථාවන් පවා අපි ඒගොල්ලන්ගේ නමින් යම් දෙයක් කරනකොට බලාගෙන ඉන්නවා. අන්න ඒ නිසා අනුමෝදනා අනුව සතුටු වෙනවා. ඒ සතුටු වීම තුළ ඒගොල්ලෝ කොතනක හිටියත් සැනසීමටපත් වෙනවා. සමහරලාට මෙතෙන්ට එන්න ඕනේ නැහැ, ඒගොල්ලන්ට ඈත ඉඳලා මෙතන දකින්න පුළුවන්. ඈත ඉඳලා මෙතන දකින්න පුළුවන්. දකින්න විට ඒගොල්ලන්ට ඒක සතුටක් ඇති වෙනවා. අපේ දරුවෝ අපේ ඥාති මිත්‍රාදීන් අපි වෙනුවෙන් යමක් කරලා තියෙනවා, ඒ දෙයින් අපිට සැපක් ලැබෙනවා කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේ ඇතුළු පැමිණ සිටින අන්තර්ජාලය අපිතුමක සම්බන්ධ වෙන හැම දෙනාටමත්, ලෝකවාසී හැම දෙනාටමත් හිදුක් නිරෝගී බව සුවපත් භාවයේ ධර්ම අවබෝධය සලසා ගැනීමට මේ දහම් කුසලය හේතු වාසනා වේවා කියන අදහසිනුත් අද දවසේ පින්වත් දායකත්වයේ සිදු කරන ලදන ඒ ප්‍රේමරත්න අල්විස් පින්වත් මැතිතුමා, නෝනා මාත්මේ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට කරගෙන දායකත්වය ලැබූ හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සපවර්ධනයේ සැලසේවා, සද්ධර්මයේ සැනසීම වඩ වඩා දියුණු පමුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට අද දිනේ සිට අන්තර්ජාලය ඔස්සේ ධර්මදේශනා ලබා දීම උදෙසා ඒ උපකරණයක් පූජා කළේ ප්‍රසාද් බණ්ඩාරගේ පින්වත් මෙතුමාට එම නොවන මහත්මියට එම පවුලේ හැම දෙනාටම එම මව්පියන් ඇතුළු හැම දෙනාටමත් තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි.